හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්නකෝ. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉන්නතුනි අද සෝතාපට්ටි අංග සෝතාපට්ටි ඵල සෝතාපට්ටි මාර්ගය ගැන ධර්ම දේශනාවක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉන්නතුනි මේ හැම කෙනෙක්ම මිනිහෙක් වෙලා ඉපදුන අවස්ථාවේ බුද්ධෝත්පාද කාලයක පරම පවිත්‍ර සීසත් ධර්මය අහලා බලාපොරොත්තු වන එකම කඩින්ම තමයි සෝතාපන්න ත්‍ත්වයේ පත්වීම. සෝතාපන්න ත්‍ත්වයේ පත්වීමෙන් තමයි හැම පුද්ගලයෙක්ම සුතඥාන ත්‍ත්වයේ නිදිලා එන්නම් මේ නිවන මාර්ගයට ආපන්න වෙන්නේ එන්නම් ඇති වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන් නම් මේ බුද්ධෝත්පාද කාලයේදී මිනිස් බවක උපත ලැබීමෙන් ලබා ගත්තා වූ ලබා ගන්නා වූ උපරිම ත්‍ත්වේ ලබා ගන්නවා. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වූ කිසිම කෙනෙකුට ආයි කිසිම දවසක සතර අපායට යන්න වෙන්නේ නැහැ. සතර අපාය උපදින්නේ නැහැ. සංසාරයෙන් සදාතනින් නිදුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සෝතාපන්න ඵලයට පත් වීම තමයි හැම දෙන්කුගේම ඒකායන එකම පරමාර්ථය. එකම අදහස එකම අරමුණ මේ ධර්මය අහන්න ධර්මයේ බුද්ධෝත්පාද කාලයේදී විද්‍යානන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එකම අවශ්‍යතාවයේ සෝතාපන්න ඵලයට පත් වුණාම ඊට පස්සේ ඒ මාර්ගයට ධර්ම මාර්ගයට වැටුණු නිසා සෝවාන් සතරදාගාමි අනාගාමි හරියක් කියන ඵලයන්ට පත් වෙන බව නියතයි. මේ නියත පරායනින්ම සම්බෝධි ත්‍ත්වයට පත් වුණා කියන සෝතාපන්න ඵලයට පත් වීම නිසා. ඒක නිසා හැම කෙනෙකුටම මේ සෝතාපන්න ඵලයට පත් වීමට අවශ්‍ය කරන දේ මඟ පුරා ගන්නා හැටි තමයි අද තරමද්දුරේක ඒ කියන්නම කියන්න බැරි වෙයි. නමුත් යම් යම් කරුණු කාරණා අත්‍යවශ්‍ය දේවල් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා සෝත ආපන්න කියන්නේ දැන් මේකේ සෝත ආපන්න කියන එක දෙවිදියකට විස්තර කරනවා. මේ දෙපැත්තම දැනගට යුතුයි. දැන් අපි මේ ඕග ධර්මයේ කරනවා කියලා තමයි අද භාවිතයේ භාවිතාවන මේ තමයි සෝත ආපන්න කියන්නේ. සෝත කියන්නේ සැඩපාරක් කියලා ඒගොල්ලෝ ඒ සැඩපාරේ රෝග තියෙනවා. ඒ රෝග තරණය කිරීම කියන එක තමයි සෝතාපන්න ඵලයට පත් වීම කියන්නේ. නමුත් සෝතාපන්න ඵලයට පත් වීම කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. මොකද බුද්ධ ඥාන 73 පළවෙනි ඥානෙ තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාන. එතකොට සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානෙ ලැබුණේ නැත්නම් මේ සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ බොහොම වැදගත් විදිහට ඒ බුද්ධ ඥාන තුනකින්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා සෝත කියන්නේ සෝත අවධානය. සෝත අවධානය එතකොට අවධානයෙන් ශ්‍රවණය කරලා සුද්ධමයේ ඥානයක් ලබා ගන්න ඕන. මෙතන සුද්ධමයේ ඥානය ලබා ගන්න බෑ ශ්‍රවණය කරේ නැත්නම්. සුද්ධ කියන්නේ ශ්‍රවණය කරලා ඒ සුද්ධ ඥානය ලබා ගන්න බෑ සෝත අවධානය නැත්නම්. දැන් මෙතන උගත්තන් වල කියනවා පළවෙනි එක තමයි පළවෙනි කියලා තමයි සුද්ධමයේ පඤ්ඤා. දෙවෙනි එක තමයි චින්තාමයේ පඤ්ඤා. තුන්වෙනි එක තමයි භාවනාමයේ පඤ්ඤා. එතකොට සුතමයේ පඤ්ඤා ලබා ගන්න නම් සෝතාවදානේ නම් අවධානයෙන් ශ්‍රවණය කරලා මේ කණින් අහලම ධර්මයෙන් අහලා සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානය දැක්කට පස්සේ ඕන. එතකොට සුතමයේ ඥානයක් ලැබුණ නම් සෝතාවදානේ පස්සේ ඉඳලා සෝතාපන්න ඵලයට පස්සේ සෝත ආපන්න කියන්නේ ශ්‍රවණය කළා ඒ මගට පත් වීම. ඒ මගට පිළිපන් පුද්ගලයාගේ එකයි සෝතාපට්ටි ප්‍රතිපත්තියට පත් වුණා කියන්නේ. එතකොට සෝතාපන්න ඵලයට පත්වු පුද්ගලයෙක් තමයි පරතෝ ගෝහික ප්‍රත්‍ය ලැබිය යුත්තේ. එහෙමනම් සම්මා දිට්ඨියට පත්වු යුතුයි. දැන් මේ සම්මා දිට්ඨියට පත්වීමත් පරතෝ ගෝහික ප්‍රත්‍යයට පත්වීමත් තමයි පරතෝ ගෝහික ප්‍රත්‍ය ලැබීමත් තමයි සෝතාපන්න මාර්ග ඵලයට උපකාර වන පළවෙනිම පියවර. දැන් පරතෝ ගෝහික ප්‍රත්‍ය කියන්නේ පරතෝ ගෝහික. ඒ කියන්නේ ඒ කල්යාණ මිත්‍රයෙකුගේ ශබ්ද ස්වරයෙන් ලබා ගන්නා වූ නිර්වාණ අවබෝධයට උපකාර වන්නා වූ පරම පවිත්‍ර සිද්ධාර්ථ ධර්මයේ ශ්‍රවණය කිරීම තමයි තව ටිකක් පහළට යනකොට පැහැදිලි වෙයි. මේ සෝතාපන්න මාර්ග ඵලයට පත් වෙන මුල් හේතුව. ඉතින් ඒක නිසා සෝතාපන්න ඵලයට පත් වෙන්න නම් පළමු අවශ්‍යතාවය තමයි පරිතෝගෝෂික ප්‍රත්‍ය ලැබීමත් කල්‍යාණ මිත්‍ය සම්පත්තියේ මඟින් සම්මා දිට්ඨියට පත්වීමත්. මේක අංගුත්තර නිකායේ දුක නිපාතේ බොහොම පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. සෝතාපන්න ඵලයට පත්වීමට නියත වශයෙන්ම පරිතෝගෝෂික ප්‍රත්‍ය ලැබුවේ යදී පරිතෝගෝෂික ප්‍රත්‍ය ලැබෙන්න නම් කල්‍යාණ මිත්‍යෙකින් ධර්මයේ පරම පවිත්‍ර සීගතර්මයේ නිවන් දකින්නදී බුද්ධ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. ඒ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන සම්මාදිට්ඨිය තමයි ඒ දැනුම නිවන් අවබෝධයට නම් මේ මාර්ගඵලයට පත්වීමට උපකාර වන්නේ. මේ සෝතාපන්න ඵලයට පත්වීමට සෝතාපට්ටි අංග හතරක්ම චතුත්ථක නිපාතේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. පළවෙනි එක තමයි සත්පුරිස සංසේවෝ. සත්පුරිස සංසේවෝ සෝතාපට්ටි අංග කියලා විද්‍යාත්මකව දේශනා කරලා තියෙනවා. දැන් මේ සත්පුරිස සංසේවෝ පළවෙනි අංගය දෙවෙනි එක තමයි ශ්‍රී සද්ධම්ම ශ්‍රවණං. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. තුන්වෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. හතරවෙනි එක තමයි ධම්මානුධම්ම පටිපදාව කිරීම. එතකොට මේ අංග හතරම සත්පුරුෂ සංකේවය, පරමපරිත්‍ය සීසද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන එක මේ හතරම කරන්න පුළුවන් වෙන්නේ පළවෙනි පියවර එහෙම නැත්නම් සත්පුරුෂ සංකේවණයක් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙකුගෙන් සීසද්ධර්මයේ ශ්‍රවණය කළේ නැත්නම් සෝතාපන්න ඵලයට පත් වෙන සෝතාපට්ටි මාර්ගයට පත් වෙන්න බැහැ. ඒ බැරි නිසා තමයි බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිවම දේශනා කරලා වදාළලා තියෙන්නේ පළමුවෙනි කරුණ තමයි සත්පුරුෂ සංකේවෝ කියන්නේ සත්පුරුෂයෙක්ගෙන් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙකුගෙන් මේ කළු ධර්ම නැසීමට අදාළ දැන ගැනීම. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කළු නැතන ධර්මයේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රයෙකුට පමණයි. කල්යාණ කියන්නේ කළු නැතන. එතකොට කළු නැතන්න ධර්මයේ කියadien බැරි නම් Tamanට තේරුම් ගන්න විදිහට කළු නැතන්න ධර්මයේ තේරුම් කියadien බැරි නම් එතෙන්දි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබන්න බෑ. දැන් සාමාන්‍ය මිත්‍රයෙක් කියන එක කෙනා කළු ඇති කරන මිත්‍රය. ඒ කියන්නේ Tamanට රාගය, ද්වේෂය, මෝහය තුනම දී කරනවා. කල්යාණ මේ කළු නැතන්න බැරි මිත්‍රයෙක් එහෙම නැත්නම් සාමාන්‍ය මිත්‍රයෙක් නම් කල්යාණ මිත්‍රෙක් කරන්නේ මේ කළු ධර්ම රාග ද්වේෂ මෝහ කියන්නේ කළු ධර්ම පිට කළු වෙන ඒවා කෙලෙස් බවට පත් වෙන ඒවා කුණු ගති නිමිති ගති අඳුරු ගති හිතේ ඇති කරන ඒවා තමයි කළු ධර්ම කියන්නේ. එතකොට මේ රාග ද්වේෂ මෝහ දුරු කරලා කළු ධර්ම ඉවත් කරන්න කළු ධර්ම නැසන්න පුළුවන් පුද්ගලයා තමයි කල්යාණ මිත්‍රයා. ඒ තමයි අර සත්පුරුෂ සංකේතය. මේ කළු ධර්ම නැසනවා කිව්වට එක පාඩම එහෙම කරන්න බෑ. මෙතන කොටස් තුනක් වෙනවා. ආදී කල්යාණම්වා, මධ්‍යේ කල්යාණම්වා, පරියෝසා කල්යාණම්වා. මේක තමයි ත්‍රිපරිවර්තයේ කල්යාණ ධර්මය. එතකොට ආදීයේ එකතු කරගත්ත කළු ධර්ම තමයි මේ හැම කෙනෙක්ගාම තියෙන්නේ. අද වෙනකොට මේ මොහොත වෙනකන් එකතු කරගත්ත සියලුම රාග දේශ මොහොත කියන කළු ධර්ම නිසා කෙලෙස් නිසා තමයි පෘථග්ජන ත්‍ත්වයේ ඉන්නේ. ඉතින් මේ පෘථග්ජන ත්‍ත්වයේ නිදෙන්න නම් මේ කළු ධර්ම ආදීයේ එකතු කරගත්ත කළු ධර්ම තියෙන බව දැනගන්න ඕනේ. ඒවා නැසලා, ඒවා ඉවත් කරලා, ඒවා ප්‍රහාණය කරලා, ඒවා ඉවත් කරන්න පුළුවන්කම තේරුම් ගන්න ඕන. ඒක තමයි කුණු සලා හරිනවා කියන්නේ කුසල අස්ත කරනවා. ඒ කුසල අස්ත උපසම්පදාවෙන් නම් ඒ ආදීයේ කළු ධර්ම නැසලා දැනගන්න ඕන. ඊට පස්සේ මේ මොහොතේ එකතු කරගන්න පුළුවන් එකතු කෙරෙන ඒ රාග දේශ මොහ ගැටි ලක්ෂණ එන්න නම් කළු ධර්ම ඉවත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. තුන්වෙනි අවස්ථාව තමයි ඉදිරියටත් මේ ධර්මය ඇහුවට පස්සේ එදා අනිත්‍ය ලබන අවුරුද්ද මෙහෙම ජීවත් වෙනකල් ඒ කලි ධර්ම එකතු කරගන්න මුල් වෙන කාරණා ඉවත් කරලා කලු ධර්ම නැතිවම අයින් කරන්න ඕනේ. එතකොට ඒ කලු ධර්ම නැතිවම පූර්ණ කරගන්න ඕනේ. එතකොට ආදි කල්යාණං වා මධ්‍යේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා කියන මේ සමා කල්යාණ මිත්‍ය සම්පත්තිය, කල්යාණ මිත්‍ය සම්පත්තිය නැත්නම් සත්පුරුෂ ලංකේව කියන සත්‍යයටපත් වෙන්නේ නැහැ. ඒ සත්පුරුෂේ කල්යාණ ධර්ම එහෙම නැත්නම් කල්යාණ මිත්‍යේ කවදක්වත්ම පරම පරිත්‍ය සීගත් ධර්මයේ මිසක මේ ධර්මයක් කතා කරන්නේ නැහැ. එතකොට කල්යාණ මිත්‍යෙන් පමණයි මේ පරම පරිත්‍ය සීගත් ධර්ම අහලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් තව නොයෙකුත් දේවල් අහගන්න පුළුවන්. දැන් පරතෝවෝචිව ගත්තේ දෙකක් තියෙනවා. එකක් තමයි නිවන දකින්න පස්සේ අනික තමයි සංසාර ගමනට උදව් වෙන රාග දේශ මොහොම වඩවන. ඒත් පරතෝවෝචි පස්සේ මෙතන සත්පුරුෂයෙකු බෙම්ම කල්යාණ මිත්‍ය සම්පත්තිය ලැබලා මේ පරම පවිත්‍ර ජීවිත ධර්මයේම අහගන්න ඕනේ. ඒ පරම පවිත්‍ර ජීවිත ධර්මයේ අහුවේ නැත්නම් නියම වශයෙන්ම කල්යාණ මිත්‍ය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා එකක් ජීවිත ධර්මය අනික මේ ලෞකික වශයෙන් ජීවත් වෙන්න යහපත් දේ නිවැරදිව ජීවත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිත්‍යා මාර්ගයෙන් මිත්‍යාවාදී වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මෙතනත් පරිවර්තයක්ම තියෙනවා. එක්ක වැරදි විදිහට මිත්‍යා සංකල්ප උපාස කරලා ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යහපත් දේ සම්මා වාචා සම්මා සංකප්ප උපාස කරලා ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඉපත් වෙලා නිර්වාණ අවබෝධ කරගන්නත් සීජත් ධර්මයේ කියලා දෙන්න පුළුවන්. ඉතින් මේව පුදුම වෙන පුද්ගලයෙකුට විතරයි කල්යාණ මිත්‍ය සම්පත්තිය තව එකෙකුට දෙන්න පුළුවන්. මේ කල්යාණ මිත්‍ය සම්පත්තිය ලැබුණට විතරක් මදි යෝනිසෝ මනසිකාරයෙන් තමන්ම තමන්ගේ මනසට අරගෙන මේ අරගත්ත දේ පියවර පහකින් සම්පූර්ණ කරගන්න ඕන. ඒ පියවර පහත් මම කියන්නම්. සුදා දතා විචිතා පරිචිතා මනසිකරෝත. මේක සුදා කියන්නේ ශ්‍රවණය කරන්න ඕන පරමපරිත්‍ය ධර්මයේ. ඊට පස්සේ දතා කියන්නේ මේක දැනගන්න ඕනේ. නැවත නැවතත් මෙහි කරලා විමර්ශනය කරලා නැවත නැවතත් දැනගන්න ඕන. ඊට පස්සේ විචිතා මේක මේකේ දුවතාවය පිළිබඳව, විදක්ෂණය පිළිබඳව, ත්‍රිපරිවර්තය පිළිබඳව සමන් විචක්ෂණ බුද්ධියෙන් එන්නන විමර්ශනය කරන්න ඕන. ඊට පස්සේ පරිචිතා මේකෙන් ඉවත් කරන්න ඕන මොනවද, ඇතුළට ගන්න ඕන මොනවද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ තමා අර යෝනිසෝ මනසිකාරයේ මානසිකරෝතාව වෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ එකපාරටම බෑ. සුතා, දතා, විචිතා, පරිචිතා කියන අවස්ථා හතර පහු කළාට පස්සේ විතරයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. නමුත් මේ හැම මිනිහෙකුටම හැම කෙනෙකුටම මේ ධර්මය අහන කෙනෙකුට මේක අහලා සුතා මේක දැනගෙන ඊට පස්සේ Taman තුලින්ම දැක ගන්න ඕනේ. ඒක තමයි විචිතා පරිචිතා කියන්නේ දැක ගන්න. දැන් දැනගත්තට විතරක්මදි දැක ගන්නත් ඕනේ. දැකගත්තට පස්සේ අන්න මනසිකාර මේ කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් බලන්න පුළුවන්. ඉතින් මේ යෝනිසෝ මනසිකාරයෙන් බලීම තමයි විදර්ශනා කරනවා, විපස්සනා කරනවා, අනුපස්සනා කරනවා ආදී කොට ඇත්තවුනේ සියලුම දේ. ඒක තව ටිකක් ඉදිරියට යනකොට පැහැදිලි වෙයි. එතකොට අන්තිම එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. තමන්ම මේ සබ්බාධෝ සූත්‍රයේ දේශනා කරපු, එමුණන් ආර්ය පරිදේශන සූත්‍රයේ දේශනා කරපු, එමුණන් රතනී සූත්‍රයේ දේශනා කරපු, එමුණන් සංදේශනාවෙන් දේශනා කරපු ඕනෑම ආකාරයක ඒ ධර්මානුධම්ම ප්‍රතිපදාව, එමුණන් මේ නිවන් මඟ, එමුණන් අෂ්ටාංගික මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. එතකොට මේ අවස්ථා හතර සම්පූර්ණ වීමත් සමගම හැම කෙනෙක්ම යම්කිසි දැනීමක් ලැබලා, යම්කිසි දැකීමක් ලැබලා ඒ දෘෂ්ටි වලින් සංසාර දෘෂ්ටිය, මෙතෙක් පැවති සංසාර දෘෂ්ටිය මිදෙනවා. ඒ සංසාර දෘෂ්ටිය කියන්නේ දැන් මෙතෙක් දැක්ක සංසාර දෘෂ්ටිය තමයි නිවන් මාර්ගයට බාධා කරලා වැහුනේ. දැන් සංසාර දෘෂ්ටිය කියන එකේ මත් වෙනවා. දැන් සාරේ සාරාන මත්තම් කියලා එතකොට එතන කියනවා මේ මත්වීමක් සිදු වෙන. අර සාර දෙයින් අසාර දෙයින් දෙකෙන්ම මත් වෙනවා. එතකොට සාර දෙයින් අසාර දෙයින් දෙකෙන්ම මත් වෙන්නේ පු탁 යන පුද්ගලයා. මේ මත් වුණාට පස්සේ අපිට ඇත්ත ඇති හැටි දැක ගන්න බෑ. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ එහෙමනම් මේ ආර්ය සත්‍යට පත් වුණාට පස්සේ එහෙමනම් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ මග නැන පහළ වෙනවා. పూర్ව භාවයෙන් වුණ පහළ වෙනවා. අර දස්සනේන සම්පන්නෝ කියන தත්වයට පත් වෙනවා. ඒ දස්සනේන සම්පන්නෝ කියන එක දැනගෙන දැකගත්ත කියන එක. මේ දැනගෙන දැකගත්තේ ඇත්ත ඇති හැටි එක. මේ ප්‍රඥාත්ම කියන්නේ මොකද්ද? මේ සංසාර ගමන කියන්නේ මොකද්ද? මේ සැප විඳිනවා, දුක් විඳිනවා කියන්නේ මොකද්ද? අපි මේ නොයෙකුත් ආකාර වූ ක්‍රියා කිරීමේ හරය, අර්ථය, ධර්මය මොකද්ද කියන එක තේරුම් ගත්ත එක තමයි දස්සනේන සම්පන්නෝ. එතකොට දර්ශනයේ සම්පන්න වූ පුද්ගලෙක් ඇත්ත ඇතුළේ දැක්කම තාම නිවන් දැකලා නැහැ. එතකොට මේ සෝදාපන්න ඵලයට පත් වූ පුද්ගලයා තාම කිසිසේත් නිවන් දැකලා නැහැ. නමුත් ඇත්ත ඇතුළේ දැනගත්තා මග නැන පහළ වුණා, පූර්ව භාගන්න පහළ වුණා, කොතෙන්ද යන්න ඕන, කොහොමද යන්න ඕන, මොකද දෙයෙන්ද යන්න ඕන කියන එක තමයි මෙතෙන්දී දැක ගන්න ඕන, දැනගන්න ඕන. ඉතින් ඒ වගේ සත්‍යයට පත් වූ පුද්ගලයා සෝදාපන්න සත්‍යයට පත් වූ පුද්ගලයා මේ සෝතාපන්න ඵලයට පත් වීමට බාධක තියෙනවා, යම් යම් බාධක තියෙනවා කියනවා. මේ බාධක වලට මෙන්න මෙතෙන්දි තමයි අර දැන් සාමාන්‍ය අද ධර්ම දේශනාවලදී කරනවා කියන්නේ මේ සෝත නම් කියන සැඩපාරේ ඉවත් වෙනවා කියන. මෙන්න මෙතෙන්දි තමයි මේක මේ මතුවලා ඉන්නේ. මොකද දැන් බුදුහාමුදුරුවෝ ගැඹුරුකම පාසේ ඕග හතරක් කියලා කියනවා. කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිද්‍යා ඕග. මේ ඕග තමයි අපි තරණය කළ යුත්තේ මේ ඕග වලින් කොටසක්. මේ ඕග කියන්නේ දැන් කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිද්‍යා ඕග කියන එක මම දැන් පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්න වෙනවා. දැන් කාම ඕග කියන එකේ තේරුම කය රමණය කරන්න, ඒ කියන්නේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රිය හය පිනවන්න කරන සියලුම දේ නිසා මතුවන වේගය තමයි කාම ඕගය. ඒ ක්‍රම අපි මේ සදපාරට එමුනනම් මේ හේතුඵල પરම්පරාවට මේ සංසාර ගමනට බැඳෙන්නේ මේ ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, මන පිනවන්න, කය පිනවන්න කරන ක්‍රියාහර තමයි ඒ කාම ඕග කියන්නේ. භව ඕග කියන්නේ මේක නෙමෙයි. මේක වඩා හොඳක් වෙනස්. ඒ කාම ඕග වලින්ම මතුවන දෙයක් තමයි දැන් කාම ඕග කියන්නේ එක් කරනවා. එක් වීම කියන්නේ අපි එකතු කරගන්නවා නයිස්න විදිහේ. අපි ඇහිනවන්න රූපේ එකතු කරගන්නවා, කන පිනවන්න ශබ්දේ එකතු කරගන්නවා, ගඳ සුවඳ එකතු කරගන්නවා, නාසය පිනවන්න, දිව පිනවන්න රස ආහාර එකතු කරගන්නවා, සුව පහස පිනගන්නවා. ඒ එකතු කිරීම තමයි අර කාම ඕග. රැස් කිරීම කියන්නේ ඊට පස්සේ දෙවෙනි අවස්ථාව රැස් කිරීම. ඒක තමයි භව ඕග. අපි දැන් ඉඳගඩන් රැස් කරගන්නවා, මෙන්න ගියක් හදාගන්නවා, ධනවත් බවට, කුලවත් බවට, නිලවත් බවට, බලවත් බවට, නපුරු බවට, කෝධ බවට, මේ බවටපත් වීම තමයි රැස් කිරීම. මේක තමයි භව ඕග. එතකොට අර කාම ඕග එහෙම කය පිනවන්න කරන එක නෙමෙයි, මේක රැස් කරගන්න කරන එක. මේ රැස් කිරීම නිසා තමයි බවටපත් වෙන්නේ, කෝසත් බවට, ධනවත් බවට, නිලවත් බවට, බලවත් බවට, රූපවත් බවට, කුලවත් බවට, මේ කියන නපුරු බවට, අනන්ත අප්‍රමාණ බව කියනවා. බව කියන්නේ ගතිය. ගති කියන්නේ ගත්ත දේ. ගත්ත දෙයක් නිසා අනිසක් ගතියක් නැහැ. දැන් අපි එකතු කරගත්ත දේ, රැස් කරගත්ත දේ තමයි ගති. මේ ගති කියන වචනේ අතීතය, ගත කියන්නේ එහෙම නැත්නම් ගන්නවා කියන එක තමයි වර්තමාන වචනේ. එතකොට යමක් ගන්නේ නැත්නම් ගතියක් වෙන්නේ නැහැ. ඒ ගතියක් වුණා නම් තමයි අපි අර ගති බවට පත් වෙන්නේ. ඒ ගත්ත දේ තමයි රැස් කරගත්ත දේ, එහෙම නැත්නම් මේ එකතු කරගත්ත දේ. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව උපාදානය කරගන්නවා. උපාදාන කර ගත්ත දේ, ඒ ගත්ත දේ. මේ හැම ගත්ත දෙයක්ම තමන්ම එකතු කරගත්ත මේ විශ්යෙන් ණයට අරගත්ත කියන එකයි මේක තේරුම. අපි මේ හැම දෙයක්ම විශ්යට අයිති දේවල් අපිට කියලා අපි අයිති කරගෙන, එක් කරගෙන, අපේ නමට ලියාගෙන, ඔප්පු ලියාගෙන, පිරක් ලියාගෙන, එහෙම නැත්නම් ඉතේ මේවා පවත් කරගෙන ඔක්කොම අපි රැස් කරගන්නවා. මේක තමයි භව. එතකොට මේ භව නිසා තමයි ditthiyog එන්නේ. ditthiyog කියන එක තමයි මෙන්න සෝතාපන්න ඵලයට උපකාර වෙන. දැන් සක්කාය ditthi, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන තමයි ditthiyog. මේ ditthiyog මතුවෙන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕන අර එකතු කරගත්ත නිසා, රැස් කරගත්ත නිසා තමයි. දැන් මෙතන ditthiyog කියන්නේ සක්කාය ditthi, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ තුන ගැන ටිකක් විස්තර කරලා පස්සේ කියනවා. මේ ඕක ඉවර කරලා එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන්නේ ඔක්කොම දෘෂ්ටිගත වීම තුනක් පමණයි. අර කාම ඕග, භව ඕග නිසා තමයි මේ දෘෂ්ටිගත වීම වෙන්නේ. ඒ දෘෂ්ටිගත වීම තමයි අවිද්‍යා ඕග. එහෙම නැත්නම් මේ මම කියන මමත්වය, මානය, සම්මතාවය, මඤ්ඤතාවය කියන මේ ගතිය තමයි මම කියන අවිද්‍යාව ගතිය. එතකොට මේ අවිද්‍යාව ගතියට පස් වෙන්නේ මේ ඕක හතරම එකතු වුණාම තමයි අවසාන වශයෙන් මම කියලා පුද්ගලෙක් හදාගන්නවා. ඒ මම තමයි මේ ඔක්කොම එකතු කරගන්නේ, රැස් කරගන්නේ, උපාදානය කරගන්නේ, අල්ලගන්නේ, බදාගන්නේ. මේ ඔක්කොම මම කියලා පුද්ගලෙක් හදාගෙන ඒ මට තමයි, මම තමයි, මගේ තමයි, මට තමයි. එහෙම නැත්නම් ඊට පස්සේ කෙරවලකට ඥාන මම නෙමෙයි. ඊට පස්සේ අපේ නෙමෙයි කියලා වෙනවා. මේවා තමයි ඔක්කොම මේ ගත්ත දේවල් වල සීමා මායින් පනවලා අවසන් කරන්න එහෙම නැත්නම් ඉවත් කරන්න කල්පනා කරනකොට තමයි මම නෙමෙයි අපේ නෙමෙයි කියලා මම නැත්නම් මෙහෙම වෙන්නේ නැහැ. ඒකට අවිද්‍යාවෝගේ මේක තමයි මම කියන එකත් මම වෙමි කියන එකත් අවිද්‍යාවෝග මම නොවේමි කියන එකත් අවිද්‍යාවෝග මම නිසා අපේ කියලා දැක්කා අපේ නොවේ කියලා ඉවත් කළා. ඒකකොට මේ ඕග හතර නිසාම යෝග හතරකුත් දිවිවේ. යෝග කියන එකේ තේරුම සංයෝග. දැන් ඇත්ත වශයෙන්ම සංයෝග කියන්නේ එකතු කරලා හදාගත්ත සංයෝජන 10කට මුල පිරෙනවා. ඒකෝට මේ සංයෝජන 10ව පිරෙන්නේ හැදෙන්නේ දැන් කාම ඕග භව ඕග නිසා කාම පටිග කියන සංයෝජන දෙක හැදෙනවා. දික්ඛි ඕග නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දික්ඛි මේ සංයෝජන තුන හැදෙනවා. අවිද්‍යා ඕග නිසා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන ඕග පහ හැදෙනවා. මේ සංයෝජන පහ හැදෙනවා. එතකොට ඕග නැත්නම් යෝග වෙන්නේ නැහැ. ඕග යෝග වෙලා සංයෝජන වුණාම තමා සංයෝග වුණාම තමයි සංයෝජන හැදෙන්නේ. එතකොට සංයෝජන කියනේවා අපිට වෙන් කළා නම් අඳුරගන්න පුළුවන් කවුරුත් දන්නවා අහලා තියෙනවා. නමුත් මේ ඕග තේරුම් ගත්තට පස්සේ නිසා සංයෝග තේරුම් ගත්තට පස්සේ තමයි සංයෝජන තේරුම් ගන්න පුළුවන්. එතකොට සෝතාපන්න ඵලයේදී වෙන්නේ මේ සියලුම ඕග හෝ සියලුම යෝග හෝ සියලුම සංයෝජන හෝ ඉවත් කිරීම නෙමෙයි මුලින්ම දික්ඛි යෝගේ එමන්නම් දික්ඛි සංයෝජන තුන එමන්නම් මේ සංසාර දුක්ඛයට හේතු වූ මුල් වූ නිදාන වූ සංයෝජන තුන ඉවත් කිරීම. මේ සංයෝජන තුන තමයි සක්කාය දික්ඛි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් මම මේ දික්ඛි තුන එමන්නම් සක්කාය දික්ඛි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන පොඩ්ඩක් විස්තර කරන්න ඕන. දැන් හොඳට තේරුම් ගන්න ඕන සක්කාය දික්ඛි කියන්නේ මානය නෙමෙයි මමත්වේ නෙමෙයි මම කියන දේ නෙමෙයි මම කියන දේ වෙන එකක් ඒක මාන නිසා මතුව එකක් මමත්වය මන්්‍යතාවය මම කියන්නේ අර රහත් ඵලයට පත් වෙන වුණ අවස්ථාවේ එන්නනම් රහත් වීමේදී ඒ ක්ෂණයේදී ඒ මොහොතේදී ආවත් වෙන දෘෂ්ටිය තමයි මාන දෘෂ්ටිය මමත්වය. එතකොට මම ඉන්න ඕන සෝතාපන්න ඵලයට පත් වුණත් මම ඉන්න ඕන සතුටදාගාමි අනාගාමි ඵලයට පත් වුණත් මමයි රහත් වෙන්නේ. එතකොට මම කියන එක ඉවත් කළා හරියන්නේ නැහැ. මෙතෙන්දි රහත් ඵලයේදී තමයි මම සහ මුලින්ම ඉවත් වෙලා අර මමත්වයෙන් මන්්‍යතාවයෙන් දොර වෙන්නේ. මෙතෙන්දි වෙන්නේ සක්කාය දිට්ඨි කියන්නේ සකය. දැන් මගේ කය කියලා මගේ රූපය කියලා දැකීම තමයි සක්කාය. මේක දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ සක්කාය නෙන්නම් සකය කියන එක කූඩුවක්. මේ කූඩුවේ තේරුම් ගත්තොත් මේ කූඩුවක් කියන එක මේක විඥාණයට පදිංචි වෙන්න විඥානේ එකතු කළා හදලා රැස් කරගත්ත හදාගත්ත දෙයක් කූඩුවක්. ඒකනේ අර ගහකාරන් ගලේ සන්තෝ. ඒ අර මේක දෙවල් හදන්නාට පදිංචි වෙන්න හදාගත්ත කූඩුවක්. මේ විඥාණය කරන්නේ එකතු කිරීම තමයි විඥානේ නියත රාජකාරියක් එකම රාජකාරියක් විඥාණය කරන්නේ. දැන් මව් පිටකේ විඥානයක් තමයි මුලින්ම ඔක්කන් කියන්නේ හුන්නන්නම් ගැප් ගන්න. එතෙන්දි මේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක අට එකතු කිරීමයි විඥානයේ එකම රාජකාරිය. ඒ විඥානයේ මව් ගැබට වත්ුණ මොහොතේම මාස 10ක් තුළ ඒ සමන්දිලි මොහොතෙන් අම්මගෙන් එකතු වෙනවා. ඊට පස්සේ එළියට ආවම ඒ එළියට ආපු මොහොතේ ඉඳන් මැරෙන මොහොත දක්වාම විඥානයේ රාජකාරිය එකතු වෙනවා. ඒ එකතු කරන්නේ නැත්නම් ඒ එකතු කරන දේ භාවිතා කරලා ගෙවල දාලා Taman ජීවත් වෙන්නේ නැත්නම් විඥාණයට මෙතන ප්‍රයත්නක් නැහැ. ඉතින් මේ විඥාණයේ ප්‍රයත්නට හදාගත්ත කූඩුව තමයි මේ හැම පුද්ගලයෙක්ම මේ පුතක් ගැන හැම කෙනෙක්ම Tamanගේ මගේ කය මගේ රූපය මගේ ආත්මය කියලා දකින්නේ. එතකොට මේකේ ඇත්ත ඇති 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 දැනගත්තා නම් අන්න සෝකය කියන தත්ත්වේ දැනගත්තා. මේක මට ඕන විදිහට හදාගත්ත මගේ කූඩුවක් නෙමෙයි මේක විඥාණය විඥාණයට පදිංචි වෙන්න හදාගත්ත කූඩුවක්. විඥාණයටයි මේ එකතු කරන්න ඕනේ. විඥාණය එකතු කරන්නයි මේ ඇහැ කන නාසය දිවකය මන කියන වැඩකාරයවයි වෙනා විඥාණයේ වැඩකාරයවයි වෙනවා. ඒයන් කරන්නේම රූපයට කරනවා චක්ක ගඳ සුවඳ රස මේවා රූප පාද සටහන් මතක සටහන් එකතු කරනවා. ඉතින් මේ එකතු කිරීම තමයි විඥාණය. මේ වගේ කූඩු හැම පුද්ගලයෙක්ම මෙතන ඉන්න හැම කෙනෙක්ම අනන්ත අප්‍රමාණ හිතා ගන්න බෑ මේක මොන ප්‍රකෝටි ප්‍රකෝටි ගානක් කූඩු හදලා තියෙනවා මේ වගේම මේක හොඳ කූඩුත් හදලා තියෙනවා දීගල් වම්ම වාගේ මේක බාල කූඩුත් හදලා තියෙනවා මිනිස් කූඩුත් හදලා තියෙනවා ඒ කිසිම කූඩුවක් එකම මොහොතක්වත් Tamanට ඕන විදිහට පාස් ගන්න පුළුවන් කූඩු නෙමෙයි ඒවා විඥානය එකතු කර කර එකතු කර කර ගෙව ගෙවා නැස් වෙලා විනාශ වෙලා යනවා මේක නියම නියත ස්වභාවය තමයි සංදේ එහෙම නැත්නම් උපත පැවැත්ම එහෙම නැත්නම් කිසි ඊට පස්සේ භංගය නිස්සාරණය. ඉතින් ඒ නිසා මේකේ කිසිම දවසක එක මොහොතක්වත් ඉන්න බෑ. එහෙම එක මොහොතක්වත් මේ ශෝකය කියන එක ඉන්නවා නම් අර ලැබදුවා ඉපදුන මොහොතේම ඒ තත්ත්වෙම අවුරුදු 8කට 10කට පාවෙද්දි වගේ නැරෙන්න ඕනේ. නමුත් මේ හැම ලැබදුවා ඉපදුන මොහොතේම අර එකතු වීම කරන්නේ ඒ එකතු කරන නිසා තමයි ලැබදුවා වෙනස් වෙන්නේ, හැදෙන්නේ, වැඩෙන්නේ. ඔක්කොම ඒ එකතු කරනවා ඒ මොහොතේම දෙවිලා යනවා. දෙවිලා යන මොහොතේ එකතු කර ගන්නවා. එහම මේක තමයි මේ එකතු වීම තමයි මේකේ ක්‍රියාකාරීත්වය. ඒ එකතු වීම ඊට පස්සේ නාහි වෙනවා. එහෙම නම් නොහැදි වෙන තත්ත්වයට පත් වෙනාට පස්සේ එකතු වීම කරන්න බැරි වෙනවා. අර මුල් කාලේ වගේ ඊට පස්සේ එකතු වීම අඩුයි, වැය වීම ව්‍යාපාදේ වැඩි. එතකොට නැති වෙන පැත්තට වැය වෙන පැත්තට යනවා. ඉතින් මේ සුවතයේ ස්වභාවය මෙන්න මේකයි. මෙන්න මේක තේරුම් ගත්තොත් මේ සක්කාය දිට්ඨිය පිළිබඳ දැන් මම කියලා හිතාගෙන ඉන්න මගේ කය කියලා, මගේ ආත්මය කියලා, මගේ රූපය කියලා මේ හොදලා හදලා පිළිසිදු කරලා ආරක්ෂා කරලා මේ දෙයක් ගන්න කය කියන එක ගැන ඇත්ත ඇටි ඇටි එක තේරුම් ගත්ත පුද්ගලයෙක් අන්න සක්කාය දිට්ඨියෙන් නිදාසුණා. මේක කිස් ගහක්වත් මට ඕන විදිහට නවත්තන්නත් බෑ, පවත්වන්නත් බෑ. වයසට යන එක, මරණයට පත් වෙන එක, ව්‍යාධියට රෝගයට පත් වෙන එක කිසි කෙනෙකුට නවත්තන්නත් බෑ, ඕන විදිහට පවත්වන්නත් බෑ. ඉතින් මේක තේරුම් ගත්තනම් අන්න මේ ස්වකාය පිළිබඳ නියම ඇත්ත ඇටි ඇටි එක දැනගත්තාම යථා තත්ත්වය මේ ගතේ යථා තත්ත්වය තේරුම් ගත්තාම අන්න එතෙන්දී ස්වකාය පිළිබඳ දෘෂ්ටිය නැති වෙනවා. මේක මගේ කරක් නෙමෙයි කියන දෘෂ්ටිය ඇති වෙනවා. මේක මට ඕන විදිහට මොන විදිහට ප්‍රයත්නවත් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක තේරුම් ගත්තට පස්සේ සක්කාය දිට්ඨියෙන් ඉවත් වෙනවා. විචිකිච්ඡාව කියන්නේ එතකොට මේක සක්කාය දිට්ඨිය ගැන තව වචනයක් කියන්න ඕන. කිසිම කෙනෙක් හිතන්න හොඳ නැහැ මේ මානෙ මම කියන පුද්ගලයා මේ සක්කාය දිට්ඨිය කියන එක. ඒක තව ටිකක් අවසානයේදී එහෙම නැත්නම් අරහත් ත්‍ත්වයට පත් වෙනකොටයි මේ මානෙ මමත්වයෙන් අසීමානෙන් සම්මතාවෙන් ඉවත් වෙන්න පුළුවන් වෙන්නේ. එතෙක්ම මම කියන පුද්ගලයා ඉන්න ඕනේ, මම කියලා නැහැ කියලා හිතන්නත් හොඳ නැහැ, මම කියලා ඉන්නවා කියලා හිතන්නත් හොඳ නැහැ. මේ දෙකම ආත්මවාදයටත් අනාත්මවාදයටත් වැටෙනවා. බුදු දහම එහෙම නැත්නම් බුදු කියන වාක්‍යයේ දේශනා කරපු ධර්මය ආත්මවාදයකුත් නෙමෙයි අනාත්මවාදයකුත් නෙමෙයි. අද බොහෝම අපේ ලංකාවේ ඉන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන කොටත් කියනවා බොහෝම උගත් අය මේක අනාත්මවාදයක් කියලා. මේකට හේතුව අර ත්‍රිලක්ෂණේ වෙයිමයි. නමුත් බුද්ධ ධර්මයේ කිසිසේත්ම අනාත්මවාදයක් නෙමෙයි, ආත්මවාදයකුත් නෙමෙයි, අනාත්මවාදයකුත් නෙමෙයි, උච්ඡේදවාදයකුත් නෙමෙයි, සාස්ත්‍රාර්ථවාදයකුත් නෙමෙයි. බුද්ධ දේශනාවේ දේශනා කළේ පටිච්චසමුප්පාද උත්පාදි ධර්මයේ මුලින්ම හේතුඵල ධර්මයේ හේතුඵලවාදයේ තමයි බුදු පියාණන් වහන්සේගේ මුල් ධර්මය. ඉතින් ඒකට හොඳට තේරුම් ගන්න ඕනේ මේ සක්කාය දිට්ඨියෙන් නිදෙන්න නම් මේ අනාත්මවාදයෙන්ුත් නිදෙන්න ඕනේ, ආත්මවාදයෙන්ුත් නිදෙන්න ඕනේ. ඊට පස්සේ විචිකිච්ඡාව කියන්නේ මෙතන මේ විචිකිච්ඡ කියන වචනේ තේරුම් ගන්න ඕනේ. විචිකිච්ඡාව තේරුම් ගන්න දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැන් පිටකේ හැම තැනකම තියෙන්නේ කංකාව විතරන විචිකිච්ඡා කියන වචන දෙක එකට. කංකාව විතරන කියන්නේ සැකේ තොරවීම. අට තැන් වල සැකයක් තියෙනවා කියලා බුදුහාමී කියලා කියනවා. මේක විචිකිච්ඡාව නෙමෙයි, මේක කංකාව විතරනේ. බුදුන් නැහැ, දාම් නැහැ, සංඝයා නැහැ, මං නැහැ, ආගමක් නැහැ, ආදී කොට ඇත්තා වූ අර මිත්‍යාදිත්‍ය. ඒකෙන් අයින් වෙන්න ඕන. ඒක හරි. හැබැයි ඒකෙන් ඉදේම අයින් වෙනවා මේ විචිකිච්ඡා කියන தත්වයෙන් අයින් වෙනවා. ඉච්ඡ කියන්නේ කැමැත්ත. මේ ඉච්ඡ ඇත්ත වශයෙන්ම අපේ හිතට එන අපි අරමුණකට ප්‍රිය දෙයකට බැඳෙන්නේ ඉච්ඡ නිසා. පටි ඉච්ඡ වෙන්නේ එතකොට පටි ඉච්ඡ වෙන්නේ ඉච්ඡ නිසාමයි. එහෙනම් හිතේ කැමැත්තක් තියෙන නිසාමයි මේ කැමැත්ත අපි පුරුදු කරගත්ත දෙයක් අතීතයේ. අතීතයේ අපි ඇහෙන් දැකලා පුරුදුයි, කනෙන් අහලා පුරුදුයි, නාසයෙන් දියෙන් කයෙන් විඳලා රස විඳලා පුරුදුයි, ඒ වගේම මනසෙන් හිතලා පුරුදුයි. මේ පුරුදු හතරක් තියෙනවා. එකක් දැකලා පුරුදුයි, දෙක අහලා පුරුදුයි, තුන රස ඉඳලා පුරුදුයි, හතර හිතලා පුරුදුයි. මේ හතරේ තමයි කිව්වේ දික්ක සුත මුත විඤ්ඤාණය. අර බාහ්‍ය ධාර්මී කිතුමාට කිව්වනේ දික්කේ දික්ක නැත්නම් සුතේ සුත නැත්නම් මුතේ මුත නැත්නම් විඤ්ඤාණේ විඤ්ඤාණ නැත්නම් කියලා. මෙන්න මේ හතර තමයි පුරුදු හතර. එතකොට දැකලා පුරුදුයි, අහලා පුරුදුයි, විඳලා පුරුදුයි, හිතලා පුරුදුයි. මේ පුරුදු හතර නිසා තමයි අපිට මේ දික්කියක් එන්නේ. එහෙනම් නම් මෙතෙන්දි හැමදාම සංසාරේ අපි පියදේ දැකලා පියදේට බැඳෙනවා. පියදේ අහලා පියදේට බැඳෙනවා. මෙන්න මේක තමයි විඤ්ඤාණ චිත්තේ තිරුදු කැමැත්ත. මෙන්න මේක තමයි වීචී ඉච්ඡදී. මෙතන වචන හතරක් තියෙන්නේ විඤ්ඤාණ චිත්තේ තිරුදු කැමැත්ත. ඒකට විචිකිච්ඡාව කියන්නේ විඤ්ඤාණ චිත්තේ තිරුදු කැමැත්තෙන් අපි අර අහලා පුරුදු දෙයට, දැකලා පුරුදු දෙයට, රස විඳලා පුරුදු දෙයට, හිතලා පුරුදු දෙයට බැඳෙනවා නම්, ඒකට ඇලෙනවා නම්, ඒ පැත්තට ඇදෙනවා නම්, එතෙන්දි ඒවා උපාදානය කරගන්නවා නම් අපේ විඥාන චිත්තයක් තියෙනවා. ඒකට විඥාන චිත්තේ පිළිතුරු වූ කැමැත්තෙන් මිදුන ගමන්ම අපිට පුළුවන්කම තියෙනවා මේ අහලා අහෙන් දේ, දකින දේ, එන්න රස විඳින දේ, හිතන දේ පිළිබඳව දෙපැත්තක් බලන්න. දෙවනක් තුන්වරක් බලන්න. එහෙම නැත්නම් දෝෂාවේද යොමු කළ බලන්න. එහෙම නැත්නම් ත්‍රිපටි වාක්‍යයේද යොමු කළ බලන්න. එහෙම නැත්නම් ත්‍රිලක්ෂණයේද යොමු කළ බලන්න. එතකොට අර අපි පටිච්ච වූ දේ කැමැත්තෙන්ම බැඳුණු දේ විඥාන් කුත්තේ විදු කැමැත්ත මත වෙනවා නම් අපි මේක අනිත්‍ය බැලුවා නම් මේක කැමැතිවේ පවත්වන්න බැරි බව දැක්කනම් අන්න විචිකිච්ඡාව කියන தත්යෙන් ඉවත් වෙන්න පුළුවන්. එතකොට මේ විචිකිච්ඡාව කියන්නේ දෘෂ්ටියක්. මේ දෘෂ්ටිය මොකද? අර අපි අහලා පුරුද්ද, දැකලා පුරුද්ද, විඳලා පුරුද්ද, හිතලා පුරුද්ද කියන පුරුදු අතරේ බැඳීම තමයි විචිකිච්ඡාවට මුල් වුණේ. එතකොට මේ පිළිබඳ ඇත්ත ඇති ඇති වෙන ගමන් නම් ත්‍රිලක්ෂණය තේරුම් ගන්න ඕනේ. ත්‍රිලක්ෂණය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අද දැන් මේ නිවන් දකින්න බැරි වෙන්නේ මෙන්න මේ විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම විකෘති කරලා වෙනස් කරලා විචිකිච්ඡාව වෙනස් වෙන්න ත්‍රිලක්ෂණයක් වෙනස් වෙනවා. දැන් අද අනිත්‍ය කියන එක නෙමෙයි තියෙන්නේ අනිත්‍ය. ඒ වගේම අනාත්ම කියන එක නෙමෙයි තියෙන්නේ අනාත්ම. මෙන්න මේක නිසා තමයි මේ සෝවාන් ඵලයට පත් වෙන මග සහ මුලින්ම වැහිලා ගියේ. පළවෙනි එකේ සක්කාය දිට්ඨියක් වැහිලා ගියා. මොකද සක්කාය දිට්ඨිය කියන්නේ අද කියන්නේ මමත්වයෙන් මම කියන බුද්ධලයා අයින් වෙන උන් කියලා නෑ. ඒක මානිය කියන එක අරහත්ත්වයේ මේ විචිකිච්ඡාව කියන්නේ සැකේ අඩතන් නෙමෙයි. සැකේ අඩතන් ඉබේම නැති වෙලා යනවා විචිකිච්ඡාව නැති වීමත් සමග. එහෙම නැත්නම් මේ විඥාන චිත්තේ පිළිතුරු කැමැත්තට දැන් අපි මේකට බොහොම සරල විදිහට වටිනාක් කිව්වොත් මේ හැම පුතග්ජන පුද්ගලයෙක්ම හැංගීමට වහල් වෙනවා. එහෙම නැත්නම් අර අරමුණට හිතට වහල් වෙලා වැඩ කරන්නේ. එතකොට ඒ තමයි විඥාණයට වහල් වීම. ඒ විඥාණයේ පිළිතුරු කැමැත්තට වහල් වෙලා තමයි හැම පුතග්ජන පුද්ගලයෙක්ම වැඩ කරන්නේ. නමුත් මේක ඇත්ත ඇති 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 දැකලා මේ වහල් වුණොත් අපි මේ දැකලා පුරුද්දක් තියෙනවා, හිතලා පුරුද්දක් තියෙනවා, විඳලා පුරුද්දක් තියෙනවා, හිතලා පුරුද්දක් තියෙනවා කියන එක තේරුම් ගත්තොත් මේ පුරුද්ද අපේ සංසාර පුරුද්දක් නිසා. දැන් පුරුද්ද කියන්නේ මොකද කියන එකත් හොඳට තේරුම් ගන්න. අපි මේ ගතියට පුරුදු වෙලා පුරුදු වෙලා පුරුද්ද ගත්තා. එහෙම නැත්නම් එකතු කරලා එකතු කරලා අපේ හිතටම ඇතුළට පුරුද්ද ගත්ත ගතියක් මේක. ගති පුරුද්දක් මේක. මේක ගති පුරුද්ද ඊට පස්සේ හුරු පුරුද්දක් බවට පත් වුණාට පස්සේ දැන් වෙනස් කරන්න උඟක් අමාරුයි. අපේ ඇහැ නිතරම යන්නේ සිය දර්ශනයක් ගන්න ගන්න, සිය ශබ්දයක් වැළඳ ගන්න, සිය රස හොයාගෙන, සිය සුව පහස හොයාගෙන, ඒ වගේම සිය දේ තමයි මතක සටහන් ඇතුළත මතක් කරන්නේ. මෙන්න මේක තමයි සංසාර පුරුද්ද, මේක තමයි එකතු කිරීමේ පුරුද්ද. එතකොට මේ පුරුද්ද වෙනස් වෙන්න පුළුවන් නම් අන්න විචිකිච්ඡාවෙන් වෙනස් වෙනවා. විචිකිච්ඡාවට බැඳෙන්නේ නැහැ. මෙතෙන්දී අපි දැන් ඇත්ත ඇටි ඇටි දැනගන්න ඕනකම තියෙන්නේ මේ පුරුදු අතරේ මේ විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? මේ විඥාන චිත්තයේ පිළිතුරු කැමැත්ත මොකද්ද? මේ විඥානය කියන්නේ මොකද්ද කියන එක හරියට තේරුම් ගත්තොත් මේ විඥානයට ඕන විදිහට වැඩ කරන්නේ කියොත් එහෙමනම් අපි සංසාරේ අතරමං වෙන නිසා නිවන් අවබෝධ කරගන්න බැහැ. අපි මේ විඳින සියලුම දුක්වලට එකම හේතුව, එකම නිදාණය, එකම ප්‍රත්‍ය විඥාන චිත්තයේ පිළිතුරු තමයි. එතකොට මේ විඥාන චිත්තයේ ඉඩ දෙන්න පටන් ගත්තොත් අපි විචිකිච්ඡාව දෘෂ්ටියට යට වෙනවා. නම් විඥාන චිත්තයට ඕන විදිහට වැඩ කරන්න නොදී අපි අර දැකලා පුරුද්ද දෙපැත්තක් තියෙනවා කියලා හොඳට තේරුම් ගත්තොත් මේකට බැඳුනොත් අපි බැඳෙනවා සංසාරෙට, මේකෙ මිදුනොත් අපි සංසාරෙට මිදෙනවා කියලා තේරුම් ගත්තොත් අන්න විත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති කියන එක තේරුම් ගත්තොත් විඥාන සිත්තේ කිලෝකෝ කැමැත්තට බැඳෙන්නේ නැහැ. සීලබ්බත පරාමාසය කියන තුන්වෙනි අවස්ථාවත් පොඩ්ඩක් විස්තර කරන්න ඕන. සීලබ්බත පරාමාසය කියන්නේ සීලබ්බත. මෙතන කියන්නේ සීලවත, එහෙම නැත්නම් වත පරම ආහාරය කොටගෙන ජීවත් වීම තමයි සීලබ්බත පරාමාසය කියන්නේ. එතකොට එදා බුදුහාමුදුරුවෝ උපදින කාලේ අදට වඩා උඟා දිනු බොහොම උසස් ආගම් තිබුණා. ඒ කියන්නේ නොයෙකුත් අෂ්ඨ සමාපatti අභිඥා නිදි ප්‍රාතිහාර්ය ගන්න පුළුවන් සමන බ්‍රාහ්මණය නොයෙක් අය හිටියා, පූජකවරු, පරිත්‍රාජකවරු නොයෙක් අය. හැබැයි හැම ආගමකම යම් කිසි සිල්ගතක්, ඒවා ඔක්කොම ආගම් සිල්ගතක් තිබුණා. මේවා නොයෙකුත් බාලවත් තිබුණා, ගෝවත, මේ කුක්කුර වත, අරවත, මේ නිගන්ත වත, අරවන්. ඒ වගේම ටිකක් දුදාංග රකින්න උසස් වත් තිබුණා. ඒ උසස් වත් තුනක් 15 තුනක් දැන් බුදුහාමුදුරුව අවුරුදු 6ක්ම ඇත්ත වශයෙන්ම 15 නෙමෙයි රැක්කේ. බොහොම උසස් වත් කියලා එදා පිළිගත් ඒවා දැන් දැන් ගිහිල්ලා ඔයගොල්ලෝ අවුරුදු 6ක්ම දුෂ්කරක් කියලා ඒ දුෂ්කරක් දුෂ්කරක් කියලා කළා. ඒ අවුරුදු 6ම කලේ සීලබ්බත පරාමාසයට යටපත් කළා. එහෙම නැත්නම් මේ සීලබ්බත පරාමාසයෙන් තමයි යටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ සීලබ්බත පරාමාසයේ වෙනුනේ නැත්නම් මේ වත සිල්වතෙන් වෙනුනේ නැත්නම් එතෙන්දී නිවන්ට බාධකයි කියලා මේ උඟා බොහොම වත්ුවේ සියල්ලම පුද පූජා ක්‍රම සියල්ලම යාග හෝම වත්ුවේ පුද පූජා හැම එකම සීලබ්බත පරාමාසයේ බව බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. එතකොට මේ සීලබ්බත පරාමාසයේ ඇත්ත පිළිබඳව ඇත්ත ඇති හැටියට දැන ගැනීමයි මේ සීලබ්බත පරාමාසයෙන් දෘෂ්ටියෙන් වෙනස් වෙනවා. මේ තුනම දෘෂ්ටි තාම තමන් මොකවත්ම කරගත්තේ නැහැ. නමුත් ඇත්ත ඇති හැටියට දැනගත්තා මේ අපේ ප්‍රවැත්ම පිළිබඳව සක්කාය දෘෂ්ටියෙන් වෙනුණා, විචිකිච්ඡා දෘෂ්ටියෙන් වෙනුණා, සීලබ්බත පරාමාස දෘෂ්ටියෙන් වෙනුණා කියන්නේ ඇත්ත ඇති හැටි දැනගත්තා. එහෙම නැත්නම් දර්ශනීයන සම්පන්න වුණා. ඇත්ත දැකගන්න පුළුවන්කම ලැබුණා. ඇත්ත දැනගෙන දැක ගන්න ඕනේ. මේක දැනගන්නවා කියන්නේ එකක්, දැක ගන්නවා කියන්නේ තව එකක්. දැනගන්න පුළුවන් අහලමයි, දැකගන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්මයි. එතකොට දැනගෙන දැකගත්තේ නැත්නම් සෝවාන් ඵලයට පත් වෙන්න බෑ. එතකොට මේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ මේ සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන තමන්ගේ හිතේම එකතු කරලා හදාගත්ත දෘෂ්ටි තුනක්. මම එහෙම නැත්නම් මේ කය මමයි, රූපේ මමයි කියන සක්කාය දෘෂ්ටියත්, අර විඥාන දෘෂ්ටියේ පිළිතුරු ගන්නත් එකතු කිරීමේ දෘෂ්ටියත්, අර නොයෙකුත් වත් රැකීම, නොයෙකුත් වත් පිළිවෙත්, අර බාහිර බලවේගවලට අපි ගැටීම තමයි මේ වත් පිළිවෙත් කියන්නේ සීලබ්බත පරාමාස කියන්නේ. මේ බාහිර බලවේග වලින් අපිට ආරක්ෂා කරගන්න, අපිට පිට වෙයි උපකාර වෙයි, අපිට නොයෙකුත් මේ යම් යම් යහපත් දේ කරයි කියන බලාපොරොත්තු තමයි සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාසයෙන් වෙන්වීම සමග තමා තුළ ඇතිවෙනා වූ අලුත්ම ශක්තියක් මතුවේ. එහෙම නැත්නම් තමාගේ ශක්තිය තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අධ්‍යාත්මික ශක්තිය පිළිසිදු වෙලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ සක්කාය දිට්ඨි පිළිච්චිතා සීලබ්බත පරාමාස කියන දෘෂ්ටිගෙනෙන් වෙන්වීමක් සමග. එතකොට අද සෝතාපන්න ඵලයට පත් වෙන්න බැරිකමට හේතුව පළවෙනි එක තමයි සීලබ්බත පරාමාසය, දෙවෙනි එක විචිකිච්ඡාව, තුන්වෙනි එක සක්කාය දිට්ඨි. මේ තුනම තියෙනවා. තුනම වැරදියට නිර්වචනය කරලා තියෙන එක එකක්, වැරදියට අනුගමනය කරන එක එකක්. ඒ නිසා අද සෝතාපන්න ඵලයට පත් වෙන්න ප්‍රායෝගිකව බැරිීමට හේතුව මේ තුනම වැහිලා තිබීම, එහෙම නැත්නම් වහලා ගන්නම්ලා තිබීම. ඉතින් මේක නම් මූර්ත කරගෙන කියන නිසා සක්කාය දිට්ඨි කියන්නේ මේ කූඩිය පිළිබඳ ඇත්ත දැකීම, විචිකිච්ඡාව කියන්නේ මේ විඥාන දිට්ඨියේ ඇත්ත ඇති හැටියට දැකීම, සීලබ්බත පරාමාස කියන්නේ මේ සීල වශයෙන් නැත්නම් දුකාංගවල වත් කරගීමේ ඇත්ත ඇති හැටියට දැකීම. බුදුහාමුදුරුව යම් සමාදානං සංවතං සංවරත්තේන සීලං. එතකොට බුදුහාමුදුරුවන්ගේ සීලය සංවර සීලයයි, අර වත්ත්‍රීමේ සීලේ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා අවුරුදු 6 දුෂ්කර ක්‍රියාවක් කළා වත්ත්‍ර කළා හරියේ නැති නිසා තමයි බුදුහාමුදුරුව මේ සංවර සීලය දේශනා කළා වෙන්නලා අනුසුල දෙයක් පුබ්බේ අනනුසුකේසු ගන්නේ කියන ත්‍රිපරිවර්තයේම සීලය පිළිබඳව විග්‍රහ කළ මැනක් තියෙනවා. සීලය පිළිබඳ ත්‍රිපරිවර්තයක් තියෙනවා. ඒක වෙන වෙලාවක ත්‍රිපරිවර්තය කියනකොට කියන්න වෙනවා. එතකොට මේ තුනම තේරුම් ගත්තොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංසාර දෘෂ්ටියෙන් වෙන වෙලා සම්මා දෘෂ්ටියට පත් වෙනවා. දැන් මෙතෙන්දී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන එකින් එක කඩන්න පුළුවන් ඉවත් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. තුනම එක මොහොතක එක වරක අයින් කරන්න ඕන මේ දෘෂ්ටි තුනම. තුනම දෘෂ්ටි අර දිට්ඨියෝගේ කියන එක. ඒකවල දිට්ඨියෝගෙන් වෙන් වෙන්න ඕන. එහෙම නැත්නම් දිට්ඨියෝගේ ඉවත් කරන්න ඕන එක මොහොතකයි. ඒ නිසා ඉස්සෙල්ල සක්කාය දිට්ඨියෙන් ඉවත් වෙලා ඊට පස්සේ නිබ්බත පරමාර්ථයෙන් ඊට පස්සේ විචිකිච්ඡාවෙන් අයින් වෙන්න බෑ. විචිකිච්ඡාවෙන් අයින් වීමත් සමග මේ දෘෂ්ටි තුනෙම ඉවත් වෙනවා. ඒ නැද කියන දෘෂ්ටිය තමයි බලවත්ම දෘෂ්ටිය. එතකොට විචිකිච්ඡාවෙන් ඉවත් වීම සමග නිබ්බත පරමාර්ථ කාංකාව විතරන සක්කාය දිට්ඨිය කියන සියල්ලම ඉවත් වෙලා අර දර්ශනීය සම්පන්නෝ වෙලා ඊට පස්සේ සම්මා දිට්ඨියට පත් වෙලා මගනන පහළ වෙලා පූර්ව භාග නුවණ පහළ වෙලා ආර්ය සත්‍යයට නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධුන් ත්‍ත්වයට පත් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වූ පුද්ගලයේ සදාටම සංසාර දුකින් නිදී නිදහස් වූ ආර්ය සත්‍යයට පත් වූ උත්තමෙක් බවට පත් වෙනවා. මේ සක්කාය දිට්ඨි ඉතිරි කියලා සීලබ්බත පරාමාස කියන තුන පිළිබඳව ප්‍රායෝගික වශයෙන්ම තවදුරටත් කරුණු විග්‍රහ කරලා තේරුම් අරගෙන දැනගන්න ඕන. මේකට මේ සඳහා නම් අවශ්‍ය වන්නේ පටිච්ච සමුප්පාදයේ ත්‍රිපරිවර්තයත්, සීලයේ ත්‍රිපරිවර්තයත්, සමාධියේ ත්‍රිපරිවර්තයත්, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිපරිවර්තයත් දැනගැනීමයි. ඒක ටිකක් ත්‍රිපරිවර්තයේ වෙනම විස්තර කරන වෙලාවක විස්තර විග්‍රහ කරන්න වෙනවා. කොහොමනම් මේකේ හැම තැනකම ත්‍රිපරිවර්තයක් තියෙනවා. ඒ ත්‍රිපරිවර්තයක් තේරුම් ගන්න පුළුවන් වුණොත් තවන්න පුළුවන් වෙනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා දීලකේ පරමාසයෙන් ඉවත් වෙන. ඊළඟට සම්මේ සෝවාන් තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුට සෝවාන් තත්ත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා සෝවාන් මාර්ගයටයි එන්න ඕනේ. දැන් මේ සෝවාන් මාර්ගයයි සෝවාන් ඵලය කියන්නේ දෙකක්. සෝවාන් මාර්ගය තමයි අමාරු ඵලය නෙමෙයි. සෝවාන් ඵලය කියන්නේ ඒ සෝවාන් මාර්ගය සම්පූර්ණ කරලා ඉවර වුණාට පස්සේ විඳින සුවය, ඊආත්ම සුඛ විඳින. ඵල සමාපත්තියට පස්සේ. එහෙම නැත්නම් ඵලයේ සුවය විඳින. නමුත් මාර්ගය කියන්නේ දුක. මාර්ගය තමයි දුක් විඳින්න උඟ සමාරියුම් විඳවන්න ඕනේ. දැන් මෙතන උදාහරණයක් අරගෙන මම බලන්න ඕනේ. දැන් අපි ඉච්චරහ තියෙනවා. අපි දැන් මේ ගමනක් යනකොට මහ විශාල ගඟක් අහුණා. මේ ගඟේ හරිම සැඩපහර බොහොම තදයි. මේක තමයි මේ ඕග තමයි මේ සැඩපහර. එතකොට මේ සැඩපහර බොහොම තදයි. මේ ගඟෙන් ඉදුල වෙන්න බෑ. මේ ගඟේ ගාවට අපි ගිහිල්ලා දැන් මේ ගඟ බලලා අපි ගඟ මෙහා පැත්තේ අමුදි පිටාගෙන ගඟේ මේ පැත්තේ ඉඳගෙන හිටියොත් කවදාවත් මේ සැඩපහර බල බල ඉන්නව නිසා නිවන් අර ඒගොල්ලට යන්න බෑ. ඒකට ගඟට බහින්න ඕන. ගඟට බැහැලා ගඟේ අඟල අඟල හරි අඩි අඩි හරි පීන පීන මේ එන සැඩපහරින් ඊට පස්සේ මේ ජල සැඩපහර තියෙනවා. තවනෙකුත් ගිඹුල මෝරු මාළු නෙකුත් දේවල් තියෙනවා. මේ ඉඳගෙන ඉඳ මේවා ඔක්කොම අයින් කර කර පීන 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 ඒගොල්ලටම යන්න ඕනේ. ඒකකොට මාර්ගයේ උඟක් අමාරු එකක්. මාර්ගය තමයි මේ ඒගොල්ලට යන්න ඕනේ. දැන් ඒගොල්ලට ගිහිල්ලා කොයි විදියෙන් හරි මාන්සියලා මේ දුක් විඳලා එහෙම නැත්නම් මේ බණ භාවනා කරලා ඒ ධර්මානුගම ප්‍රතිපදාව අනුගමනය කරලා ඒගොල්ලට ගිහිල්ලා ඒගොල්ල යූරේ තියෙන ගහක් අල්ලගෙන ඒගොල්ල යූරේ කන්දියෙන් ඉඳගත්තට පස්සේ අන්න සෝතාපන්න ඵලයට පත් වෙනවා. එතකොට මේ ගඟේ ඒගොල්ලට යෑමයි අමාරු, පීනීමයි අමාරු. එහෙම නැතුව අර ඒගොල්ලට ගිහිල්ලා රහත් අල්ලගෙන අත්තක් අල්ලගෙන කන්දිය උඩින් ඉඳගත්තට පස්සේ දැන් හති අරලා බොහොම ඉවසීමෙන් විමසීමෙන් දැන් බලන්න පුළුවන් අන්න සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ මේ මාර්ගයේ මාර්ගයයි අමාරු, මාර්ගයයි යන්න ඕන, මාර්ගයයි පුරාගෙන සම්පූර්ණ කරගන්න දැනගන්න ඕන. ඒ මාර්ගය නම් ඒ කියන්නේ ගඟට බහින්නම ඕන. ගඟට බැස්සේ නැත්නම් අපිට සෝවාන් ඵලයට පත් වෙන්න බෑ. ගඟට බහින්න ඕන, ගඟේ පීනන්න ඕන, ටිකෙන් ටික ඉදිරියට යන්න ඕන, ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා ඉදිරියට එහා පැත්තේ ඉදිරියට කොහොම හරි ලඟ වෙලා එහා පැත්තේ ඉදිරිය අල්ලගත්තනම් අන්න සෝවාන් ඵලයට පත් වෙනවා. දැන් මේ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයාට තමන් නොදැනම ප්‍රත්‍යවේක්ෂා නුවණ පහළ වෙනවා. ප්‍රත්‍යවේක්ෂා නුවණ කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා ප්‍රත්‍යවේක්ෂා නුවණ පහළ වෙනවා. ඊට ඉස්සෙල්ලා ඇති වෙන්නේ සංකාර සිත්. දැන් එතෙන්දී අර ගඟ තරණය කරනකොට අවිද්‍යා සංකාර හම්බ වෙනවා, කුසල මූල සංකාර හම්බ වෙනවා, අනින්‍යාවි සංකාර හම්බ වෙනවා, තුනම හම්බ වෙනවා. ඒ තුනම ඉවත් කර කර ඉවත් කර කර ගියාට පස්සේ අන්න ඒගොල්ලන්ට වුණාට පස්සේ අන්න දැන් ඵල එහෙම නැත්නම් මේ ඵලෙ මතුවෙනවා. මෙතෙක්කල් මතුනේ සංකාර හිත් විතරයි. ඒවා සංකාර එක්ක අවිද්‍යා සංකාර වෙන්න පුළුවන්, එක්ක කුසල මූල සංකාර වෙන්න පුළුවන්, එක්ක පුණ්‍යාග් සංකාර, අපුණ්‍යාග් සංකාර, අනින්‍යාග් සංකාර වෙන්න පුළුවන්. ඒ සංකාර පසු කර කර ගිහිල්ලා දැන් ගඟේ ඉගොඩට ගියාම ඉගොඩ අල්ලගෙන ඌර අල්ලගත්තාට පස්සේ හොඳට ඉඳගෙන හැටි අරලා දැන් අපි ආපහු බලනවා මේ ගඟ දිහා. අපි කොච්චර අමාරු ගඟක්ද මේ තරණය දෙලේ. දැන් මේක තමයි ප්‍රත්‍යක්ෂයන් වෙන කියන්නේ. එතකොට බලනවා මගේ හිතේම තිබුණ මමම එකතු කරගත්ත පුරුදු නේද, ගති නේද, මේ රාග දේශ මෝහ මම මෙච්චෙක්කල් මේ ඕගවලට නේද යටපත් වෙලා හිටියේ, මේ ඕග නේද මම මේ අත්තරලා ආවේ කියන එක තමන්ටම ප්‍රත්‍යක්ෂයන් වෙන පහළ වෙන පටන් ගන්නවා. මොකද තමන් දැන් අර විගුරට ගිහිල්ලා දැන් හැටි අරලා ආපහු ගඟ දිහා බලනවා වගේ වැඩක් නේ. මේ ගඟ දිහා බලනකොට එතකොට ගඟේ සැඩපාරේ පේනවා. නමුත් අනිත් මිනිස්සු සැඩපාරේ ගහගෙන යනවාත් පේනවා. අර කියනුවම කර්ම තමන්ට ප්‍රත්‍යක්ෂයන් වෙනින් පාලනවා. මම මේ එකතු කරගත්ත දේවල්ම නේද, එකතු කරගත්ත ගතිම නේද, ගත්ත දේවල්ම නේද මේ රාග ද්වේෂ මෝහ, එහෙම නැත්නම් මේ අපි මේ ස්කන්ධ පංචකයේ පංචස්කන්ධේම නේද මේකට හේතු වෙන්නේ කියලා තමන්ටම තේරෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂයන් වන කීපාකාරීකින් පහළ වෙනවා. දැන් මම මාගාව දිවිච්ච ගති මේ මම අයින් කළා නේද, මේ මාගාව දිවිච්ච ගති ඔක්කොම අයින් කරගන්න බැරි වුණා, මම ටිකක් තේරුම් ගත්ත දෘෂ්ටි විතරයි යන කලේ දාන මේ කාම රෝග භව රෝග අවිද්‍යාව රෝග තියෙනවා කියන එකක් තමයි තේරෙනවා. අර සංයෝජනක් දකින්න පටන් ගන්නවා. මේවත් ඉවත් කළ යුතුයි කියලා ප්‍රත්‍යක්ෂාන වෙනත් පහළ වෙනවා. එතකොට මෙතෙන්දී ඉවත් කළ යුත්තේ පේනවා දකින්නවා. ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂාන වෙන බලන්න. සාමන් තුල ඉතිරියලා තියෙන පිළිබඳව ප්‍රත්‍යක්ෂාන වෙන පහළ වෙනවා. ඒවත් ඉවත් කළ යුතුයි කියලා ප්‍රත්‍යක්ෂාන වෙන පහළ වෙනවා. ඒනම් පුළුවන් තරම් ඉක්මනට ඉවර කරලා අයින් කරලා නිදහස් වෙන්න ඕන කියන අර නුවණක් පහළ වෙනවා. ඉතින් මේක තමයි සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා. එතකොට මාර්ගයයි අමාරු, ඵලය අමාරු නේ. ඵලය කියන්නේ දැන් තියෙනවා. එතෙන්දී දැන් ඵල සමාපත්තියටපත් වූ පුද්ගලයා, සෝවාන් ඵල සමාපත්තියටපත් වූ පුද්ගලයා දැන් අර ගඟ පීනල බොහොම මාන්සි. දැන් අන්න අර සෝවාන් ඵල සමාපත්තිය ඥාත්මික වියරණයෙන් සමාජික දවස් ගාන, තුමාය ගාන, මාස ගාන, අවුරුදු ගාන, සමාජික ආත්ම ගාන සුත් ඉන්න පුළුවන්. ඉතින් ඒ සුවේ විදිහට ඉඳලා ඊට පස්සේ ආයි අර පුණ්‍ය ශක්තිය නියුණාට පස්සේ ඊගාවට ආයි ඊගාව ගඟ තරණය කරන්න යනවා. ඒ කියන්නේ සත්පුරාගාමි අනාගාමි. මෙතෙන්දී දැන් පළවෙනි ගඟ තරණය කළා කියන්නේ සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඕග තුනම සංයෝජන තුනම සහ මුලින්ම ඉවර කළා. නමුත් මෙතෙන්දි ඉවර කළා කියන එකේ තේරුම දැක්ම විතරයි හිටියා. දැනගත්ත, දැකගත්ත ඉතරක්. තව කරගත්තේ නැහැ. කරගන්න තියෙනවා, තව කරගන්න කියන්නේ දැන් ගමේ දැන් ඊට පස්සේ තමයි සම්මත නියම වශයෙන් යන්න තියෙන්නේ නිවන් ගමන. දැන් හැබැයි ආපහු සංසාර ගමනට වැටෙන්නේ නැහැ කවදාවත්. මේ සෝවාන් ඵලයටපත් වූ පුද්ගලයා අර ආනන්තරිය පාප කර්මයක් කෙරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර හය ආකාර වූ මව මරීම, පියා මැරීම, සංග දෙන්නේ කිරීම, රාහුල් වහන්සේ මැරීම, විද්‍යාන වහන්සේ කියන මේ දෙලෙමින් වගේ ආනන්තරිය කර්ම වලට මුලපස්සේ කවදක්වත් ධර්මතාවයෙන්ම යෙදෙන්නේ නැහැ. ඒක තමන් හිතන්න ඕනේ නැහැ, තමන්ට තේරෙන්න ඕනේ. සෝවාන් ඵලයටපත් වූ පුද්ගලයාට ධර්මතාවයෙන්ම ආනන්තරිය පාප කර්මයකට වැටෙන්නේ නැහැ, යොමු වෙන්නේ නැහැ. හැබැයි තාම කාමෝග භවෝග තියෙන නිසා පෞද්ගලිකයක් ගත කරන්න පුළුවන්, කාමයේ හැසිරෙන්න පුළුවන්, ඒ වගේ සියලුම දේ තමයි සැප විඳින්න පුළුවන්, නිදි සැප විඳින්න පුළුවන්, නොයෙකුත් ඒවා තියෙනවා. ඒ නිසා සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ තාම කාම රාග වලින් පොඩ්ඩක් අංක එක අංකයක්වත් ඉවරුනේ නැහැ. නමුත් ඇත්ත ඇති 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 දැකගත්ත විතරයි. මේ කාම මෝඩ වල ඇත්ත ඇති ඇති දැකගත්ත, භව මෝඩ වල ඇත්ත ඇති ඇති දැකගත්ත, විද්‍යාව වල ඉවත් වුණා, අවිද්‍යාව වල තියෙනවා මේවත් මෙහෙමයි කියලා තේරුම් ගත්තා. අර ප්‍රත්‍යක්ෂයන් වල පාලවීමත් සමගයි. ඒ නිසා සෝතාපන්න ඵලයටපත් වීම කියන්නේ ඒක අමාරු වැඩක් නෙමෙයි. හැබැයි තමන්ගේ ඉන්නේ තමන්ගේ මානසිකාරය කරලා තමන්ම දැනගත යුතු දේ දැනගෙන දැකගත යුතු දේ දැක ගැනීමයි, දෘෂ්ටි තුන ඉවත් වීමයි, සංසාර දෘෂ්ටියෙන් මිදිර සම්මා දෘෂ්ටියටපත් වීමයි සෝවාන් ඵලයටපත් වීම කියන්නේ. මේ සෝවාන් ඵලයට එතකොට පත් වෙන පුද්ගලයා නියත පරායනින්ම නිවන් මාර්ගයට අවතීන වූ, පන්න වූ, ආපන්න වූ, සෝත ආපන්න, ඒ කියන්නේ ශ්‍රවණය කරලා ඒ මගට බැසගත්ත නගට පන්න මගට පන්න වූ සම්ප්‍රාප්ත වූ පුද්ගලයෙක්. ඒක මේ මගේ යන නිසා මේ දැකගත්ත මාර්ගයේ යන නිසා ඒ පුද්ගලයා දැන් ඉතින් මම් මුලා වෙන්නේ නැහැ අතර මං වෙන්නේ නැහැ පාර වැරදින්නේ නැහැ කිසිම දවසක ඒ පුද්ගලයා තෙත් හතක් පසු කළා එහෙම නැත්නම් බව හතක් පසු කළා ඒ පුද්ගලයා නිර්වාණ අවබෝධය සඳහා චක්ඛුදාගාමි අනාගාමි අරියත් කියන ඵල වලට පත් වෙනවා. එතකොට මෙතන බව හත කියන්නේ හොඳටම තේරුම් ගත යුතුයි මෙතන ආත්ම හතක් නෙමෙයි ජාති හතක් නෙමෙයි. මෙතන කියලා තියෙන්නේ නතේ බවං අච්චමන්නාදියන්ති. නතේ බවං අච්චමන්නාදියන්ති. අටවෙනි භවයකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අටවෙනි ජාතියකට පත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අටවෙනි ආත්මයකට පත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිසිම තැනක දේශනා කළේ නැහැ ධර්මයේ නැහැ. නමුත් අද බුද්ධ ආගමේ බොහොම උගත් පඬිවරු බොහොම අතිශ්‍රේෂ්ඨයි කියලා කියන පඬිවරු භවයි ජාතියි කලවම් කරගෙන පටලවාගෙන සම්පූර්ණයෙන්ම භව කියන්නේ එකක් ජාති කියන්නේ එකක් උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. තව එක පියවරක් මේ භව කියන්නේ කොහොමද තේරුම් ගන්න ඕන භව කියන්නේ ජාති නෙමෙයි. භව කියන්නේ බීජ අවස්ථාව ජාති කියන්නේ බීජය පැලුණාට පස්සේ. දැන් අපි වී ඇටේට ගොයම් පැලිය කිව්වොත් හරියන්නේ නැහැනේ. අන්න ඒක තමයි දැන් වී ඇටේ තමයි භව භව ජාතියට පත් වුණාට තමයි පැලුණාට පස්සේ තමයි ගොයම් පැලිය. ඉතින් භව කියන්නේ එකක්. මෙතන දැන් බුද්ධ භව හතක් තියෙනවා. මෙන්න මේ බුද්ධ භව හත තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය නතේ භවං අත්තමන්නාදියන් කියන්නේ අර පළවෙනි භවයට පත් වූ සෝවාන් භවයට පත් වූ පුද්ගලයා තවත් භව හතක් ගත කරන්න ඕනේ. ඒ භව හත ගත කරන්ද සමාධිත් විහාන් දෙකක් තුනක් යන්නත් පුළුවන්. දවස් ගාණක් යන්නත් පුළුවන්. අවුරුදු ගාණක් යන්නත් පුළුවන්. ආත්ම ගාණක් යන්නත් පුළුවන්. බුදුහාමුදුරුවෝ කිසිම තැනක ආත්ම මෙච්චරයි කියලා කිසිම වෙලාවක පැහැදිලි කළ නැහැ. හැබැයි භව හත නම් නියත වශයෙන්ම හත් භවත් හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම පසුබල යුතුයි. මේ භව හත තමයි දැන් සෝවාන් භවයේ ඉන්නේ. සෝවාන් භවයට පත් වූ පුද්ගලයා සෝවාන් භවය කියන්නේ දැන් ඒක තමයි භව. දැන් මේ භව කියන එක හොඳට තේරුම් ගන්න නම් භව කියන්නේ බීජ අවස්ථාව තාම පැලුනේ නැහැ. ඒ භව අවස්ථාවේ ඊට පස්සේ ජාති වෙන්න පුළුවන්. නමුත් භව කියන්නේ සෝවාන් භව ඊට පස්සේ චතුරාර්ගාමී මාර්ග භව, චතුරාර්ගාමී භව, අනාගාමී මාර්ග භව, අනාගාමී භව, අරිහත් මාර්ග භව, අරිහත් ඵල භව කියන හත් භවක් තියෙනවා. තවත් සිතු වෙලා මේ භව හතට නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම ඒ සෝවාන් ඵලයට පත් වූ සෝවාන් ඵල භවයට පත් වූ පුද්ගලයා ඒ භව හත පහු කළ යුතුමයි කියන එකයි මේකේ නතේ භවං අත්තමන්නාදී කියුවේ. ඒ නිසා ආත්ම හතක් කියන එක නම් බුදුහාමුදුරුවෝ නම් ත්‍රිපිටක ධර්මයේ නම් කිසිම තැනක කියලා නැහැ. නමුත් පස්සේ කාලෙක සුද්ධි මාර්ගයයි සමන්තපාදාදීකව ලියුවට පස්සේ මේ පටිච්චසමුප්පාදයේ සම්පූර්ණයෙන්ම විකෘති වුණාට පස්සේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන භව කියන එකයි ධාතු කියන එකයි පටලවා ගත්තා. තේරුම් ගන්න බැරි වුණා. මේ තේරුම් ගන්න බැරි වීම නිසා තමයි මුළු බුද්ධ ධර්මයේම නිවන් මාර්ගයේම රහිත ගියේ. ඉතින් ඒවා පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙයි, දැනගන්න පුළුවන් වෙයි. දැනටමත් පොත්වල කියලා තියෙනවා. ඒවත් පොඩ්ඩක් කියවලා හොඳට බලා ගන්න. ඒක නිසා දැන් සෝවාන් ඵලයට පත් වූ බුද්ධලයා භව හත පහු කරලා නිවන් තත්ත්වයට පත් වෙනවා. අරහත් තත්ත්වයට පත් වුණාට පස්සේ අරහත් ඵලයේ අවසානයි අර සංසාර ගමන ජීවිත ගමන එකතු කිරීමේ ක්‍රියාවලියෙන් නිහත වශයෙන්ම සම්බෝධි පරායනයෙන්ම අවසන් කළා කියන එකයි. එතකොට සෝවාන් ඵලයට පත් වූ බුද්ධලයා කායි කවදක්වත් කිසි වේ බය වෙන්න ඕනේ නැහැ. තමන්ගේ පුණ්‍ය ශක්තිය දිනගන්න තියෙනවා නම් තව ජාති කීපයක් ඉපදෙන්න පුළුවන්. පුණ්‍ය ශක්තියක් නැත්නම් පාප ශක්තිය බුද්ධවන්න නැත්නම් මොහොතකින් දෙවිනුත් ධාරු වියටම ආවේ මම නම් අර ජබ්බමල්ල පුත්‍ර රත්නිරෝ වගේ මම නම් අර සම්පතිය මාත්‍ය වගේ විනාඩි ගානක ඉදුණුත් අර පළ හදකම භව හදකම පත් වෙලා නිර්වාණ අවබෝධය කරගන්න පුළුවන්. දැන් තවත් කරුණු දෙකක් විතර කියන්න තියෙනවා. සෝවාන් තත්ත්වයට පත් වෙන්නේ දැරි බුද්ධලියොත් ඉන්නවා කියන එක. මේකත් හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ ආත්මේ සෝවාන් ඵලයට පත් වෙන්න බෑ. එහෙම නැත්නම් ආර්ය තත්ත්වයට පත් වෙන්න බෑ. යම් කිසි කෙනෙක් ලෞතර බුදු බව ප්‍රාර්ථනා කරලා නියත විවරණ ගත්තා නම්, පසේ බුදු බව ප්‍රාර්ථනා කරලා ඒ සඳහා විවරණයක් ගත්තා නම්, ඒ බුද්ධලියට කිසිසේත්ම මේ ආර්ය ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ බුද්ධලේඛිත ආර්ය මාර්ගයට එන්න බෑ. ඒ බුද්ධලේඛිත ආර්ය මාර්ගඵලයකට එන්න බෑ. සෝවාන් ඵලයට එන්න බෑ. සක්කාය විදි විචිකිච්ඡා දිගලබ්බට පරාමාස කියන එක පදපරම தත්ත්වයෙන් විතරයි යාට තේරෙන්නේ. එහෙනම් එයාට තේරුම් ගත්තොත් එහෙන් බැරි වෙලාවත් සෝවාන් ඵලයට පත් වුණොත් බුදු භව නැහැ. නමුත් බුදු භවයට පත් වෙනවා නම් සෝවාන් ඵලයට මේ ආත්මෙ පත් වෙන්න බෑ. දැන් සාමාන්‍ය රහතුන් වහන්සේ කෙනෙකුට දැන් රහතුන් වහන්සේ කියන්නේ දැන් රහත් බෝධිය කියන එක තමයි ඇත්ත වශයෙන්ම කෝටි ප්‍රකෝටි ගන්න. දැන් මේ ගෞතම බුද්ධ ශාසනයේ එක බුදුවරයෙක් පමණයි හිටියේ. ලෞතර බුදු ගෞතම බුද්ධයන් වහන්සේ පසේ බුදුවරයෙක් මේ ගෞතම ශාසනයේ නැහැ. තාම අරහත් බෝධියට පත් වුණා කෝටි ප්‍රකෝටි ත්‍රිවිධ අසංගේය අධ්‍යාත්මික කියලා මේක කියන්නේ පිටිකේ නම් ඒ ගාන ඒ කාලේ කියපු ගණන් හුඟක් වෙනස් මේ වචන වලින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. අරහත් ඵලයට පත් වූ අනන්ත ප්‍රමාණ අය හිටියා. ඒ හැම කෙනෙක්ම අරහත් බෝධියෙන් ඉපස්සනේ. ඒ හැම කෙනෙක්ම සෝවාන් ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වූ හැම කෙනෙක්ම එකවරම නිවන් දැක්කේ නැහැ. ප්‍රමාණිකූලව මාර්ගඵල ඉතිරියව වඩාගෙන යන්න පුළුවන් ඒ අරහත් බෝධියේ. නමුත් ලෞත්‍රා බුදු කෙනෙකුට එහෙම බෑ. පටිච්ච සම්පදා කෙනෙකුටත් එහෙම බෑ. ලෞත්‍රා බුදු කෙනෙක් මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන හතර මඟ සතර ඵලයේ එහෙම නෙවෙයි අට අවස්ථාවම එක මොහොතකදී ලබා ගන්නවා. පටිච්ච බුදුරේකුත් එක මොහොතකදී ලබා ගන්නවා. මේක වරින් වර ලබා ගන්න එකක් නෙමෙයි. නමුත් අරහත් බෝධියට එහෙම නැත්නම් මේ අපි දැන් සාමාන්‍ය මේ විද්‍යෝත්පාද කාලයේදී අරහත් වෙන ත්‍ත්වයක් ඇටදී මේක එකවර ලබා ගන්න ඕනේ නෑ. මේ යම් කිසි මොහොතක සෝවාන් ඵලයටපත් වුණා නම් සමහර විට මේ ආත්මෙකම තියෙන එකයි. සමහර විට මේ ආත්මෙ තව සකෘදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්නත් පුළුවන්, අරහත් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් සෝවාන් ඵලයටපත් වූ බුද්ධලයා කඩින්ම පැනලා ඉවරයි නියත පරායනෙම සම්බෝධියට පත් වෙනවා කියලා කියනවා. ඒ නිසා සෝවාන් ඵලයටපත් වීම තමයි එකම බලාපොරොත්තු වෙන්නේ. එකම අදහස විදිහේ එකම අභිප්‍රාය විදිහේ ඒක නිසා ඊට පස්සේ තම තමන්ගේ පුණ්‍ය ශක්තියන් අනුව පාප ශක්තියන් අනුව තම තමන් පෙරුම් පුරු අනුව අතීතයේ කළ සිටි දේ අනුව තමන්ට උරුම වෙන දේ තමන්ට උරුම වෙන ඊට පස්සේ ධර්මයෝ ධර්මයෝ පවත්වති කියන සත්‍යයයි කියන්නේ. ඉතින් ඒක නිසා දැන් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් බුදු බව පතලා එයාට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ අහන්නත් බැහැ. එයා යම් කිසි දෙයක් තේරුම් ගන්නවා නමුත් එයාට ආර්ය ධර්මයේ තේරෙන්නේ නැහැ. යක් දෙන්නේ අර තමන්ට එකතු කරගත යුතු දේ නැත්නම් අර බාරමිතා පුරන්න අවශ්‍ය දේවල් පමණයි. ඒ වගේම ලෞතුරා බුදු බව පතර දිනනවා නම් කවදා හෝ බුදුරෙක් ගාවදී ඒ පුද්ගලයාටත් මේ ධර්මයේ අර චතුරාර්ය සත්‍ය අවබෝධ වන විදිහට සෝවාන් ඵලයට පත් වෙන අවශ්‍ය විදිහට ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයා දෙන්නම පද පරම தත්වයෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. ඒ හේතුව එහෙම පද පරම தත්වයෙන් ඉහළට ආවොත් ඒ බුද්ධලයාට ලෞත්‍රා බුද්ධත්වයට හෝ පසේ බුද්ධත්වයට පත් වෙන්න බෑ. ඒ යම් කිසි කෙනෙක් බුද්ධත්වයේ පතලා නියත විවරණ ලැබුවේ නැත්නම් මේ ධර්මය අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් බුදු බව යඩ පැතීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ පැතීම අවසානයි සෝවාන් ඵලයට පත් වීමත් සමග ආර්ය ධර්මයේ තේරුම් ගැනීමත් සමග බුද්ධත්වයේ හෝ පසේ බුද්ධත්වයේ ලැබෙන්නේ නැහැ. අරහත් ත්‍ත්වයයි ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. තවත් එක බුද්ධලෙක් ඉන්නවා. දැන් ඒ බුද්ධත්වයේ පැතු ලෞතුරා බුද්ධත්වයේ හෝ පසේ බුද්ධත්වයේ සඳහා විවරණ ලැබූ බුද්ධලෙකුට බෑ. ඒ වගේම පද පරම කියන බුද්ධලයාටත් බෑ. දැන් මේ පද පරම කියන එක හොඳට තේරුම් ගත යුතු වචනයක්. පද පරම කියන தත්ය සදාකාලිකව හැමදාම තියෙන தත්යක් නෙමෙයි. ඒ කියන්නේ මිනිහෙක් කියලා ඉපදුන අවස්ථාවේ මනසක් කියන අවස්ථාවේ මේ ධර්මය අහුව ගමන්ම ධර්මය දැනගත්ත ගමන් දැකගත්ත ගමන්ම මේ පුද්ගලයා පද පරම தත්යෙන් නිදිලා ඉතුරු தත්යන් තුනෙන් එකකටපත් වෙනවා. එක්ක නෙය වෙනවා, එක්ක නිප්පටි සංය වෙනවා, එක්ක උග්ගටි සංය වෙනවා. මේ වචන තුනේ තේරුමයි බලාගන්න ඕන. දැන් පද පරම කියන தත්යේ පුද්ගලයා ඕනෑම නියෙක් උපදිනකොට පද පරම தත්යේ ඉන්න පුළුවන්. ඒකට හේතුව දැන් වචනයක් කියුවහම දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ වාචිකයේ කියන වචනයක් කියුවහම ඒ වචනේ අහලම නිවන් දකින්න ඕන, සෝතාපන්න වෙන්න ඕන. ඉතින් මේක ඒ වචනේ අර්ථ ධර්ම නියුක්ති සමන්ට වෙන් කළා විසඳලා ගන්න බැරි නම්, තේරුම් ගන්න බැරි නම් ඒ පද පරම නම් ඒ தත්වය අපි දැන් මොකක් හරි ඒක වචනයක් කියුවහම අපි හිතමු සීලය. සීලය කියන වචනේ තේරුම් ගත්තේ මේ දැන් අපි භාවිතා කරන අර සුදුරෙද්දක් ඇඟලා පන්සලට ගිහිල්ලා අර වේගමණී සික්ඛාපදං සමාදියාම් කියන සීලපද පහ ගැනීම හෝ අට ගැනීම තමයි සීලය. එතකොට මේක පද පරම මීතහාපත්‍යයක් දැක් ගන්න බෑ. මේ පුද්ගලයාට අර සීලය කියන එකේ අට ධර්ම නිරුක්ති දැක්වන්න බැරි නම් එන්නම් සීලේ කියන එක සංවර සීලේ කියන වේරමණී සීලේ චේතනා සීලේ ප්‍රාණ සීලේ අයිතික්කම් සීලේ මේක දහසක් සංවර සීලේ කෝටියක් සංවර සීලේ ආස්තිකාස් සිංහල සීලේ ප්‍රත්‍යසංසිත සීලේ මේ වගේ සීලේ තියෙනවා නෝ ඒකේවා ඒ සීල පිළිබඳව සමාහට සමාධියෙන් දැකගන්න බැරි නම් ඒ පුද්ගලයා පදපරමයි. ඉතින් ඒක නිසා මේ වගේ හැම එකක්ම සීල සමාධි ප්‍රඥා අතරක් නෙමෙයි මේ හැම වචනිකම බුද්ධ වාචිකේන අර පදයේ අත්‍යයක් තියෙනවා. ඒ පදයේ යටින් පරමාර්ථයක් තියෙනවා. පළවෙනි අත්‍යේ තමයි මේ ව්‍යවහාර අත්‍යේ එන්නා අදි ව්‍යවහාර භාෂාවේ කියන ওই මහාචාර්යවරු උගත්තු පඬිතුයෝ ආචාර්යවරු විද්වතුන් උගතුන් හැම කෙනෙක්ම දන්නේ පද පරම තත්ත්වයේ විතරයි. ඒ බුද්ධලයන් ඊටහා දකින්න නම් නුවණින් බෑ ඒකෙන් ප්‍රඥාවෙන් එහෙම නැත්නම් එතෙන්දි මේ විදර්ශනාව විපස්සනාව ටිකක් දුරට හරි කරන්න ඕන. එහෙම නැත්නම් මේ පද පරම තත්ත්වයෙන් එහාට යන්න බෑ. හැබැයි සමහර අයද මේ ධර්මය ඇහුව ගමන්ම උග්ගටි ගන්න වෙනවා. උග්ගටි ගන්න කියන එකේ තේරුම ගැටි කියන්නේ ගැට ගැට ගලවලා ගැට උසුරලා දාලා ගලවලා කපලා දාලා කඩලා දාලා අර සංඥා කියන මේ தත්වයටපත් වෙන්න පුළුවන් නේද. ඒ උග්ගණිකන්‍ය කියන්නේ දැන් පදපරම බුද්ධලේ තමයි සමාධිය මෙතෙන්ට එනකොට ඒ බුද්ධලයා පදපරම වෙන්න පුළුවන් යනකොට උග්ගණිකන්‍ය தත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේකයි උග්ගණිකන්‍ය කියන එක එහෙම නැත්නම් පදපරම කියන එක සදාකාලිකව කියන්නේ මේ නිහීසාත්මයක් ලැබුවලා මනසක් තියෙන වෙලාවේ හැම කෙනෙකුටම පුළුවන් ධර්මය අහලා ධර්මයේ තේරුම් අරගෙන දැනගෙන දැකගෙන මේ පදවරම தත්යේ ඉවත් වෙලා මේ අර්ථ ධර්ම නිරුක්ති පිළිබඳව ටිකක් හරි තේරුම් අරගෙන අර උද්ගටි සංය විපටි සංය මෙය කියන தත්යේ සත්‍යයන් තුනෙන් එකකටපත් වෙන ඒ தත්යන් තුනටපත් වුණ කියම් දුරු බුද්ධලේ ඒ බුද්ධයා බොහෝ දුරටම මේ ආත්මයේම සෝවාන් ඵලයටපත් වෙන නැත්නම් මාර්ග ඵලයකටපත් වෙන ආර්ය ධර්මයේ තේරුම් ගන්න හැටි වෙන தත්යකටපත් වෙනවා. ඉතින් ඒ නිසා පදපරම කියන එක කියන හුඟක් පුද්ගලයන් අතර ඒ කියන්නේ සමහර අයට මේ කොච්චර මොන ධර්මයේ දේනක් අහුවත් දැනගන්න පුළුවන් දැකගන්න බැහැ. අර සුතා දතා සිතා පරිසිතා මනසිකරෝතන් කියලා පහස් ආකාරයක් තියෙනවනේ. මේකෙන් සුතා පුළුවන් නමුත් දතා සිතා පරිසිතා කරගන්න බැරි නම් අර පදපරම தත්යේ තමයි ඉන්නේ. ඒක නිසා ඒකට හේතුව දැඩිසේ සීලබ්බත පරාමාසයේ තියෙනවනම් දැඩිසේ විචිකිච්ඡාව තියෙනවනම් දැඩිසේ සක්කාය දිට්ඨිය තියෙනවනම් බෑ. ඒක නිසා මේක ඒවමයි මේකට බලපාන්නේ. ඒ මේවා නැති කරගන්නත් ඕන හේක ඒක නැති කරගන්නත් මේක ඕන. ඒක නිසා හරියටම තේරුම් ගන්න පුළුවන් නම් පදපරම කියන කියේ තේරුම ඒ පුද්ගලයාට ධර්මය අහලා මේ අර්ථ ධර්ම නිරුක්තියක තේරුම අරගෙන මේ පදයේ තියෙන ගැට දිහෙලා බලන්න පුළුවන් නම් දැන් ගැට කියනවා ගත කියන එකේ පටිලිහලා බලන් දුරක් ගත කියන්නේ ගත්තකේ ගන්නදේ. දැන් මේක අතීත අනාගත වර්තමාන තුනක් තියෙනවා. අපි අතීතයේ තමයි ගත්තදේ ගති. දැන් අද ගන්නදේ තමයි අර එකතු කරගන්නදේ. දැන් හෙට අනිද්දාත් අපිට එකතු කරගන්න ඉදිරියටත් එකතු කරගන්න පුළුවන් දේ තමයි ගන්නදේ. එතකොට මේ ගන්න දෙයක් නැත්නම් ගත්ත දෙයක් නැත්නම් ගතියක් නැහැ. ගතියක් නැත්නම් ගතක් නැහැ. ගත කියන එක වතීත දෙකම මේ වතීත දෙකම ගත්තදේ එකතු කරගත්තදේ. ඉතින් මේ එකතු කරගත්ත දෙයක් රැස් කරගත්ත දෙයක් උපාදානය කරගත්ත දෙයක් අල්ලගත්ත දෙයක් තමයි මේ ගත්ත කියන වචනේ තියෙනවා. එක්ක ගන්නවා කියන වචනේ තියෙන හැම තැනකම අපි කරන්නේ එකතු කර ගැනීම රැස් කර ගැනීම උපාදානය කර ගැනීම අල්ල ගැනීම වදා ගැනීම. මේ සංසාර ගමනේ එකම හේතුව මේ ගමනට හේතුව ගත්ත දේ ගැනීම. ඉතින් මේක තේරුම් ගත්තොත් අන්න පදපරම தත්ත්වයෙන් ඉවත් වෙලා අර උග්ගටි ගන්න අර ගැටේ ගන්න ගැට ලෙහෙලා පටි වේලා ඊට පස්සේ කල්පනා කරගන්න බලනවා මේ ඔක්කොම ගත්ත දේවල් නෙන්න එකතු කරගත්ත දේවල් එකතු කරලා රැස් කරගත්තා රැස් කරලා උපාදානය කරගත්ත අදල පදාගත්තා තව තවත් එකතු කරගන්නවා එකතු කරගන්නවාම තමයි මොකද්ද මේක තේරුම කියලා සමන්දමන්තම තේරුනොත් අන්න අර පදවරණ තත්ත්වයෙන් ඉවත් වෙලා අර උද්ගත සංඥා විපටි සංඥා නෙවිය කියන තත්ත්වයට පත් වෙනවා. දැන් නෙවිය කියන බුද්ධලයාට පුළුවන් කමක් නැහැ උද්ගත ගන්න බුද්ධලයාට වත් ගැට ගලුවල ගැට කපලා ගැට කඩලා දාලා ඒ ඔක්කොම එකපාරට ලියා බලන්න. මේක තියෙන්නේ සංයෝජන 10ක්. ඒ කියන්නේ බැමි 10ක් ගැට 10ක් ගන්න තියෙන්නේ. තමන්ම හදාගත්ත තමන්ම යෝග කරගත්ත සංයෝජන කරගත්ත ගැට ගහගත්ත පොටවල් 10ක් තියෙන්නේ. ඒ ගැට 10 එකින් එක ප්‍රමාණිකූලව ටික ටික ලේන එක තමයි නෙයිය කියන්නේ. නෙයිය කියන්නේ නිවෙනවා කියන එකයි. දැන් ආහුනේ පාහුනේ දක්ෂිනේ අංජලි කරන්නේ. මේ අවස්ථා හතරම එතකොට මේක මේක ප්‍රමාණිකූලව කරගන්න ඕන එක තමයි. ඔය ආහුණියගේ තාක්ෂණයේ පාරමිතිය අංජලි කරන්නේ අර කිව්වේ මේ ඔක්කොම ගැටි ඇති වෙන්නේ නෙයිය. එතකොට මේ නෙයිය පුද්ගලයා ප්‍රමාණිකූලව ටික සද්ධායෙන් ධම්මදාරි සද්ධාදාරි පුද්ගලයෝ නෙයිය. ඊට පස්සේ ප්‍රඥාදාරි පුද්ගලයේ කවදකත් නෙයිය වෙන්න ඕනේ එකපාරටම ගැටි ඉහෙලා සම්පූර්ණම ඔක්කොම ගැට නමේ අදාහම එකවර නේන ඔක්කොම ගැට කියලා බලන්න පුළුවන් පුද්ගලයා තමයි අර උද්ගටිනන්නේ. නමුත් විපස්සිතාඥය කියන පුද්ගලයා ක්‍රමානුකූලව ගැට ටිකෙන් ටික ලේනවා. ඒ අර උද්ගටිනන පුද්ගලයාට වගේ එකපාරට ගැට ලියන්න බෑ. මෙයාට මාන්දි වෙලා වීර්යෙන් වීර්යලාරි එහෙම නැත්නම් වීර්යෙම තමයි අර ගැට කියලා ගැට ඉවත් කරලා ක්‍රමානුකූලව යන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයා සද්දාදානි එහෙම නැත්නම් ධම්මදානි විපටිසන්න පුද්ගලයා වීර්යදානි උද්ගටිසන්න පුද්ගලයා ප්‍රඥාදානි. එතකොට අර පදපරම පුද්ගලයා ඒ තුනට එන්න බෑ. පදපරම தත්වෙන් එහාට යන්න බෑ. මේ පදේ පරම தත්වෙන් ඒ අර්ථයෙන් ඉඳක් ඉතිහා අර්ථයක් එයාට තේරුම් ගන්න බෑ. එයාට කැමති නෑ දැකගන්න දැනගන්න මේ අර්ථයක් දකින්නේ නෑ ධර්මයක් දකින්නේ නෑ නිරුක්තියක් දකින්නේ නෑ. එයාට පුළුවන් වෙන්නේ ශබ්ද රසය එහෙම නැත්නම් අර behavior අර්ථය ගන්න විතරයි. ඉතින් ඒක නිසා මේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන එකේ තේරුම මේ தත්වයට ඒ පුද්ගලයෝ මේ විදිහට පත් වීමයි. හැම කෙනෙකුටම සෝවාන් ඵලයට පත් වෙන්න ශක්තියක් තියෙනවා. හැබැයි තම තමන් කරගත යුතු මේක ධර්මයේ අහන්න පුළුවන්, අහලා දැනගන්න පුළුවන්, දැනගෙන තමන්ම දැකගන්න ඕන, දෘෂ්ටියෙන් නිදෙන්න ඕන, ඇත්ත ඇති ඇති දැක ගැනීමයි. යථාවාදී කථාකාරී කථාවාදී යථාකාරී කියන එක තමයි ඇත්ත වශයෙන්ම වෙන්න ඕන. මේ වෙන කාගියක් දිහා බලන එක නෙමෙයි, තමා තමා දිහා බලන එක. තමාගේ ගත දෙක තමා ගත දේ විස තමා මේ එකතු කරගත්ත රැස් කරගත්ත දේවල් දිහාමයි මේ ඔක්කොම බලන්න ඕන. මේ එකතු කරගත්ත දේම තමයි සක්කාය දිට්ඨිකා කියලා බලාමා කියන්නේ. එහෙම නැත්නම් මේ ඕක ඔක්කොම තමන් එකතු කරගත්ත දේවල් බව හරියට තේරුම් ගත්තොත් තමා එකතු කරගත්ත දෙයක් තව කාටවත් අයින් කරන්න බෑ. අනිත් අය කියන්න පුළුවන් මේ ඔයාගාව කුණු ගොඩක් තියෙනවා, ඔය ඔන්නේ කුණු ගොඩක් තියෙන්නේ, මේ කුණු ගොඩ අයින් කරගන්නේ. එහෙම නැත්නම් මේක විනින් කියලා නිදහස් වෙන්න කියලා දෙන්න පුළුවන්. නමුත් එයාම මේ කුණු ගොඩ ගලවලා ඉවත් කරන්න ඕන, අයින් කරගන්න ඕන, නැතුව තව එක්කෙනෙකුට බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මාර්ගඵලයකට එන්න අර ඕක ධර්මයේ කරන්න ඕන, ධර්මයෙන් එගොඩ වෙන්න ඕන. තමන්ම පින්නලයි තව කෙනෙකුට බෑ අල්ලලා එගොඩට කියන්නේ. ඒකයි මේ නිවන් අවබෝධ වෙනවා කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එක. තව උඟාක් දේවල් කියන්න ඕන වුණත් මේ සිද්ධු මේක ඔව් හරි මං කියන්නේ බොහොම හොඳයි. දැන් මේ අන්නේ දැන් මෙතන ඉස්සෙල්ලා අපි ආනාපානසති පිළිබඳ දේශනාවක් කළා. බොහොම හොඳයි. ආනාපාන සති සූත්‍රයේ දේශනා කරපු කරුණක් පිළිබඳවයි මේ අහන්නේ. මේ ආනාපාන සති සූත්‍රයේ 16 ආකාරයකටම අස්ස පස්ස කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සබ්බකාය පටිච්චසමුප්පාදයේදී අස්ස දිස්සාමීති සික්කටි, පස්ස දිස්සාමීති සික්කටි. ඒ කියන්නේ සික්කණයට පත් වෙන්න නම් අපි අස්ස පස්ස කියන දෙක කරන්න ඕනේ කියලා. දැන් අපි පොඩ්ඩක් උදාහරණයක් ගමු. උදාහරණ කීපයක්ම ගන්න වෙනවා. අපේ තියෙනවා ගෙදර කාමරයක්. මේ කාමරේ අපි අස්පස් කරනවා කියන්නේ මොකද? කාමරේ අස්පස් කරනවා කියන්නේ මොකද? කාමරේ තියෙන ඔක්කොම ටික එළියට දාලා විසිකල තල්ලු කරන මොකක්වත්ම නැතුව තියාගන්න එකද? එහෙම නැත්නම් කාමරේ මොකද්ද? විසිදු කරනවා කියන්නේ දැන් අපිට ප්‍රයෝජනවත් වෙන ඕනේ කරන දේ සියදාලා සුද්ධ කරලා නියම විදිහට පැත්තකින් දැන්පත් කරගැනීමත් අනවශ්‍ය දේ එළියට ගැනීමත්. එතකොට මේ අස්පස් කියන එකම තමයි අස්ස පස්ස උනේ අස්සාස පාස්සාස කියන්නේ ඒකම තමයි. දැන් අපි අස්සාස ආස්වාද පාස්සාස කියන්නේ දැන් අපි අපිට අනවශ්‍ය අර කාබන් සහිත උෂ්ම ටික තමයි එළියට දාන්නේ. ඊට පස්සේ අලුත් උෂ්ම ටිකක් තමයි ඇතුළට ගන්න. ඒකත් අස්ස පස්ස, ඒකත් ආස්වාද පාස්සාස, ඒකත් අස්ස පස්ස. නමුත් දැන් මේ ආනාපාන සතියේ සූත්‍රයේ කියලා තියෙන්නේ හුස්ම ගැන විතරක් නෙමෙයි, සබ්බ කාය. මෙතන ක්‍රියා හයක් තියෙනවා. අපිට කුණු ඇතුළට ගන්න දොරවල් හයක් තියෙනවා කුණු එළියට දාන්නත් දොරවල් හයක් තියෙනවා. මේ කුණු එළියට දාන්නයි ඇතුළට දාන්නයි තියෙන දොරවල් හයම පාවිච්චි කළේ නැත්නම් අපිට එක දොරක් විතර පාලනය කරලා මේක කරන්න බෑ. වැඩියම අපි කුණු එළියට ඇතුළට ගන්නේ මොකකින්ද කියලා කල්පනා කරුත් බලන්න. අනේ කණින් පළවෙනි කොටම අපි දැන් ශ්‍රවණය කළා තමයි. දැන් රූපවාහිනිය ඇහැ තියාගෙන වුණත් අහලා කුණු ඇතුළට ගන්න පුළුවන්. මොනවද මේ ගන්න කුණු? එතකොට කණේ රාග, ද්වේෂ, මෝහ. ඇහෙනුත් කුණු ඇතුළට ගන්නවා. අපි රූප බලලා, ප්‍රිය රූප බලලා, අර රාගී රූප බලලා මේ කුණු ඇතුළට ගන්නවා. නාසයෙන්ුත් ගන්නවා. ඊට වඩා දිවෙනුත් කුණු අර නොයෙකුත් දේවල් කුණු ඇතුළට ගන්නවා. අයෙනුත් ඇතුළට ගන්නවා. මනසෙනුත් එමන මනෝවිඤ්ඤාණයනුත් මතු කරලා කුණු ගන්නවා. ඒ මනෝවිඤ්ඤාණයෙන් ගන්නේ ඇතුලේ තියෙන අතීතයේ එකතු කරගත්ත අර කුණු ගැටි මතු කරලා ගැනීම. එතකොට මේ දොරවල් හයෙන්ම කරන්නේ අපි කුණු මතු කරලා මේ පාවිච්චියට විඤ්ඤාණය තමයි මේ මතු කරලා ගන්නෙ. විඤ්ඤාණයේ නියත ස්වરૂපය මොකද? කොහෙන් හරි කුණු එකතු කරගෙන ගබඩා කර කර රැස් කර කර එයාගේ පාවිච්චියට එකතු කරගන්නෙ. එතකොට මේ විඥානයේ නියත එකතු කිරීමේ ගැතිය නිසා අපි දන්නේ නැතුව රාග දේශ මොහ තමයි එකතු කරගෙන තියෙන්නේ. මේ රාග දේශ මොහ අපි ඒ ගත්ත තැන් වලින්ම එහෙම නැත්නම් ඒක වෙනත් ආකාරයකටත් පුළුවන් ඒ ගත්ත දේවල් දැන් සම්පූර්ණයෙන්ම හයතම කලවම් වෙලා සම්බන්ධ වෙලා ලේලා දුවට මතුවෙලා. ඉතින් ඒක නිසා දැන් අපිට මේ ඉන්ද්‍රිය හයම සංවර කරගෙන ඉන්නෙන් තමයි මේ ගත්ත දේ නැති කරගන්න පුළුවන්. දැන් සංවර සංවර කියන එක දැන් සංදේශනාව අහපු අය දන්නවා මොකද්ද සං කියන්නේ? එකතු වීම, රැස් වීම, උපාදානය. ඒ තුනම සං. දැන් ආම සංඥා කාමයේ එකතු කරනවා. ඊට පස්සේ භව රැස් කරනවා. ඊට පස්සේ අර උපාදානය කරනවා. මේ තුනම සං. එතකොට ඉන්ද්‍රිය සංවර කරනවා කියන්නේ දැන් අපි ඇහෙන් ගන්න දේවල් ඇහෙන් ගන්න රූප නිසා අපේ හිත කිලුට වෙනවා නම් අපි ඒ හිත සංවර ඇහ සංවර කරලා ඒ කාම රූප ඉවත් කරලා අපි නෙක්ඛම්ම රූප එහෙම නැත්නම් රාග රූප ඉවත් කරලා වීත රාගී රූප එහෙම නැත්නම් ආශ්‍රව රූප ඉවත් කරලා අනාශ්‍රව නිරාශ්‍රව රූප ගන්න ඕනේ. දැන් අපිට එක පාඩේ දැන් මතක් වුණොත් එහෙම මේ දැන් භාවනා කරගෙන ඉන්නකොට ඒක හරි අක්කෝ විතර වැඩක් කරගෙන ඉන්නකොට අර රූපායනිය දැක්ක රාග රූපයක් එක පාඩේ මතුනොත් අපේ හිතේ එතෙන්ට දැනෙනවා මුළු ඇහැ විතරක් නෙමෙයි මන විතරක් නෙමෙයි මුළු ඔක්කොම ඉන්ද්‍රියයම අතංගුරේ. අපි ඒක වහාම අයින් කළා අපිට ඒ මොහොතේම සතිය දිහිටන්න පුළුවන් නම් සති සම්ප්‍රජානකාරී වෙන්න පුළුවන් නම් අපිට තේරෙනවා මෙන්න අපේ හිත පිළිබිඹු කරන්න ලොකු බලවේගයක් ඕගයක් වෙනවා කාමෝගයක් වෙනවා බෞෝගයක් වෙනවා. මේක වහාම ඉවත් කරන්න බුදු පිළිමය බුදු පිළිමයක් එහෙම නැත්නම් සමාධි පිළිමයක් අපේම ගෙදර තියෙන බුදු පිළිමයක් එක්ක තමන් ගිය තැනක ජෛත්‍යයක් බුදු පිළිමයක් සීමා බෝධින් වහන්සේ වගේ යම් කිසි නීචරාජීයක් ජීවත් කරගන්නවා. දෙන්නේ මොකද? අන්න අපි පස් කර ඉවත් කරලා අන්න අපි දැන් ආශ්‍රය කරනවා අර යහපත් දේ. දැන් අපිට අර රූපය මතුවෙන්නේ නැහැ. මේ වගේ තමයි කනට අපි අර ඇහුව කනෙන් ඇහුව රාගී සින්දුවක් රාගවද එහෙම නැත්නම් ද්වේෂයෙන් දැන් එකක් මොනවයිදත් අපි මේ කුණුහාර පාවගේ මොනවා හරි ඒව ඇහුවනම් අපේ හිත දැන් එක්ක රාගයෙන් එක්ක ද්වේෂයෙන් ගැටෙනවා එක්ක පටලැවෙනවා. මේ දෙකම තියෙනවා. එතකොට දැන් මේ රූප වේදනා සද්දා මේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස මුදුමල මේ සියලුම දේවල් වල රාගයෙන් පැටලෙනවා ද්වේෂයෙන් ගැටෙනවා. මේ දෙකම කුණු. මේ දෙකම ඉවත් කරන්න ඕනේ. මේ දෙකම අයින් කළා අර උපේක්ඛාවෙන් නැගට ඇවිල්ලා බලන්න පුළුවන් නම් Tamanta අර අරකට විරුද්ධ පැත්ත දැන් ද්වේෂයක් ගැටීමක් පටලැවීමක් පටිවියක් ආවොත් මොකද කරන්න ඕනේ? මෛත්‍රී කරන්න ඕනේ. අර රාගයක් ආවොත් විතරාගී නෙක්ඛම් අනාසෝ නිරාසව එකක් මතක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ආනාපාන සතියේ දැන් එක ඉන්ද්‍රියයකට අපි නාසය විතරක් මේ මතක් කිරීමෙන් මේක කරගන්න පුළුවන්. බැරි කියන්නේ නැහැ. නමුත් එතෙන්දි වෙන්නේ අසංය වෙනවා අන්තිමට. හේතුව මොකද? දැන් අපි වලිගෙන් අල්ලන මුළු ගොනාගේ අනික් ඔක්කොම නවත්තන්න හදන්නේ. මෙන්න මේ වගේ වැඩක්. දැන් නාසය කියන්නේ මේ ඉන්ද්‍රියයෙන් බාලම ඉන්ද්‍රිය. බලවත් ඉන්ද්‍රිය අනිත් පහම. එතකොට අර බලවත් ඉන්ද්‍රිය පහම පාලනය කරන්න හදනවා මේක තමයි ප්‍රාණයාම භාවනා ක්‍රමය. මේක අනාරේ භාවනා ක්‍රමය බුදුහාමුදුරුවෝ මේක අනුගමනය කළා අවුරුදු ගාන අනුගමනය කරලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ කියනවා මේක බොහොම පැහැදිලිවම අරිසමුත්‍රේ විස්තර කළා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මගේ කිසිම ශ්‍රාවකයෙකුට මම අනුමත කරන්නේ නැහැ මේ ප්‍රාණයාම මේ අපයෝග භාවනා ක්‍රමය මේක අනාරේ භාවනා ක්‍රමයක් මේකෙන් කරගන්න පුළුවන් මේකෙන් කරන්නේ රාග දේශ මොහ යටපත් කිරීම ක්‍රමානුකූලව අකෙන්දි කරන්නේ දැන් ආර්ය භාවනාවේදී එහෙනම් එහෙනම් මේ ආනාපාන සතිය නියම ආනාපාන සතිය කරන්නේ ඉන්ද්‍රිය හය කෙරෙහිම තමයි බොහෝම පැහැදිලිව දැක ගන්න බලන්න ඕන. දැන් සමහර විට අපි දැන් ඇහැ පියාගෙන ඉන්නේ අපි දැන් නිය දැක්ක රූපයක් ඇහෙන් එනවද නැද්ද? එනවා. එහෙමනම් ඇහැ පියෙව්වද කියලා රූප නැති වෙන්නේ නැහැ. දැන් අපි කන වහගෙන ඉන්නේ නමුත් අපි ඊය පෙරේදී අහපු දෙයක් එක්ක දියාවුදු දෙයක් අහපු දෙයක් දැන් වුණත් අපිට එකපාරට එනවා. ඉතින් ඒක නිසා මේක දැන් අර ඇහෙන් කනෙන් නාසයෙන් ගත්තයින් ඉන්ද්‍රියෙන් ගත්ත හැම මතුවලා එනවා. ඉතින් මේක තමයි මේ සබ්බකාය පටිසංවේදී කියන්නේ. සබ්බකාය දැන් සබ්බකාය කියන එක බුදුහාමුදුරුව බොහොම පැහැදිලි කරලා තියෙනවා කාය 18ක් කියනවා. දැන් චක්කුකාය රූපකාය චක්කු විඥානකාය සෝතකාය ශබ්දකාය සෝත විඥානකාය ගන්ධකාය දානකාය දාන විඥානකාය ඒ වගේම දිවහාකාය රසකාය රස විඥානකාය පොට්ටබ්බකාය කායකාය කාය විඥානකාය මනෝකාය ධම්මකාය මනෝ විඥානකාය 18ක් තියෙනවා. මේ ශබ්දකාය කිව්වහම මේ 18ම අයිති. දැන් ශබ්දකාය කියන වචනේ මෙන්න මේ කාය 18ම කියන මේ අංගුත්තර නිකාය බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් මේවා එකට අනික නැති නිසා තමයි ආනාපාන සති සූත්‍රයේ හරියට කියවන්නේ නැති නිසා තමයි අද කාය කියන එක මේ බලන්නේ මොකක්ද කියලාද? කාය දිහා. මේ කාය කියන එක මොකද උනේ අර ක්‍රියා 18 එකතුව තමයි කාය. එහෙම නැත්නම් මේක කායද? නෑ මේක කඳා. මේක අර දැන් අපි දැන් ගම්මුකෝ මේ කොන්ක්‍රීට් කරනවා. කොන්ක්‍රීට් කරනේ මොනවද තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. මේ අපේ කයේ තියෙන්නේ මොකද? අර ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. වෙනද මොකද? සංගතිය වෙනස්. තව වෙනසක් තියෙනවා. අපිට කියනවා සවිඥානික විඥානය ක්‍රියා කරන ඒ අර ක්‍රියා 16ම කරන්නේ 18ම කරන්නේ විඥානය. එතකොට මේ ක්‍රියා 18 කරන්නේ නැත්නම් අර කණුවේ මේ කණුවේ මේ කඳේ වෙනසක් අබ්බමල් වේනකවත් වෙනසක් නැහැ සංයුතිය විතරයි වෙනස. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ සබ්බකාය එහෙම නැත්නම් මේ ආනාපාන සතියේ දේශනා කරපු සතර අධිපත්තානෙට උදව් වන්නා වූ ක්‍රියා 18ම අපි කිරීමෙන් තමයි එක්ක අපි අපේ හිත පිරිසිදු කරගන්නවා එක්ක අපේ හිත සුදු කරගන්නවා. දැන් කලු කරගන්න පුළුවන් ඇතුළට ගන්න රාග දේශ මොහ වගේ පිළිතු දෙලෙත් කුණු කැට අඳුරු කහට පිළිතු කලු බැලලා වගේ සුදු කරගන්න පුළුවන් වෙනවා සු හද වීම. දැන් සු හද වෙන්නේ එමෙන්න සුදු වෙන්න දැන් මෙතන කිව්වා කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ති සංවරෝ. සාදු කියන්නේ මොකද? සු හද හදවත සුදු කරගන්න. ඒ හදවත සුදු කරගන්න බෑ අපි අර සුදු ධර්ම ඇතුළට ගත්තේ නැත්නම්. දැන් අපි මේ සුදු ධර්ම කියන්නේ යහපත් ධර්ම. යහපත් ධර්ම කියන එකේ ප්‍රිය දේවල් නෙමෙයි මෙතන සුව දේවල්. සුදු වෙන්නේ සුදු සුව දේවල්. කළු වෙන්නේ අසුව දේවල්. එතකොට සුව දේ ඇතුළට ගැනීමත් සමග දැන් මේ සුව දේ තමයි විතරාගී නෙත්කම්ම නිරාසව අනාසව මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා මේ වගේ උගාක් ගුණ තියෙනවා. ඒ ඔක්කොගෙම සුදු වෙනවා. කළු වෙන්නේ අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඉතින් රාග දේශ මෝහ නැතිවීමත් සමග දැන් රාග දේශ මෝහ අත්තරියට විතරක් හරියන්නේ නැහැ. ඒක එක පැත්තක් විතරයි. එතකොට අර කළු ධර්ම ඉවත් කිරීමෙන් විතරක් නිවන් දකින්න පුළුවන්ද? බැහැ. එතකොට කළු ධර්ම ඉවත් කළා සුදු ධර්ම ඇතුළට ගන්න ඕන. ඒකයි මේ ආනාපාන සති සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඉදාම පැහැදිලිව දේශනා කරලා වදාලේ මේ කලු ධර්ම ඉවත් කළා, රාග දේශ මොහොන් ඉවත් කළා, විතරාගී නෙක්කම්ම නිරාසව අනාසව අර මෛත්‍රී කරුණා මුදිත ආදී දිගටම කියනවා උඟක්. ඒ සියලුම දේ අතුලට ගැනීමත් සමග තමන්ට අර කය සංසිඳෙනවා. කයේ වේදනාව ගින්න නියනවා. චිත්තේ වේදනාව සංසිඳෙනවා. චිත්තේ සංසිඳෙනවා ධම්මානුපස්සනාවට පත් වෙනවා. මේක තමයි බුදුහාම මුදුරෝ දේශනා කරපු ආර්ය මාර්ගය. අනාර්ය මාර්ගයේදීත් කායානුපස්සනාව ලැබෙනවා. වේදනානුපස්සනාව ලැබෙනවා. චිත්තානුපස්සනාව ලැබෙනවා. ඊට එහා යන්න දැන් ධම්මානුපස්සනාවක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් මුලින් උපුටා ගන්නද බැ. අර දැන් කලු ගති අපි ගත්ත ගති ගති කියන්නේ ගත්ත දේවල්. අපි දැන් එකතු කළා. දැන් මේ එකතු කරන්නේ විඥානය. රැස් කරගන්නේ විඥානය නෙමෙයි. එහෙනම් මොකද්ද? චිත්ත සංතානෙ. දැන් චිත්ත සංතානෙ කියන එකයි විඥානය කියන එකයි දැන් මේ මේ හැම පුද්ගලයෙක් ගාම විඥානය දැන් අරහත් මේ සෝවන් ඵලයට පත් වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් අරහත්ත්වයටම පත් වෙන්නේ නැත්නම් හැම පුද්ගලයෙක්ම විඥානය කියනවා. විඥානයේ තියෙන හැම පුද්ගලයෙක්ම එකතු කරනවා. එකතු කර විඥානයේ කියන්නේ විඥානයේ එකම රාජකාරී එකතු කිරීම. විඥානයේ ගාම මොකක්ද රැස් කරගන්නේ? රැස් කරගන්නේ කොහේද? සමාතුලම තියෙන චිත්ත සංස්ථානෙ. එතකොට දැන් මේ විඥානයේ එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි පංචස්කන්ධය. දැන් මේ පංචස්කන්ධයට අයිති නැහැ විඥානය. ඒක තියෙන්නේ ඊට අධ්‍යාත්මිකව. ඒක ඇතුලේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ මරණයේදී මිනිහෙක්ගේ මැරිලා විනාශ වෙනවා. විඥානේ මැරෙනවද? නෙවෙයි. මේ චිත්ත සංස්ථානේ මැරෙන්නේ නැහැ. මේක තමයි මනෝකායය. එහෙම නැත්නම් කර්මජ කය කියන්නේ. දැන් අපි මේකට බොහොම සරල උදාහරණයක් ගත්තාම අපි දැන් විශ්වවිද්‍යාලෙට ගියාම අපි හිතමු අර මේ සීන් ඇති කළා. එහෙම නැත්නම් සීන් ඇති කරනවා නම් නිර්ලෙන්දනය කළා සීන් ඇති කළා ඔපරේෂන් එකක් කරන්න ඕනේ. දැන් මොකද කරන්නේ? මේ කර්මජ කයයි කර්මජ කයයි වෙන කරන්න තමයි අර බෙහෙත දෙන්නේ. එතකොට කර්මජ කය තිබුණේ නැත්නම් අර කර්මජ කය ඊට පස්සේ ප්‍රයදානකට පස්සේ මේ බෙහෙත ශක්තිය ඉවරුන ගමන් ආයි එකතු කරන්න පුළුවන්. කර්මජකයයි කර්මජකයයි වෙන් කරන්න බැරි නම් මේ නිර්ලෙන්දනය කළා ඔපරේෂන් එකක් කරන්න බෑ. එතකොට මෙතෙන් කික්කලේ අර මරණ දැන් අපි මරණ මොහොතේදී වෙන්නේ මේකයි. දැන් මේ අපි අල්ලගෙන හිටියේ එකතු කරගන්න හිටියේ ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහම නැති වුණා. නමුත් අර චිත්ත සංතානයේ අබ්බමල් වේණුවක්වත් නැති වෙන්නේ නැහැ. ඒ විඥානයේ තමයි කර්ම බීජ ඔක්කොම තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට ඒ කර්ම බීජයක් බලවත් කර්ම බීජය මතුවලා එක පාටේ ඒ කර්ම බීජය පැල වෙනවා. පැල වුණු ගමන් අලුත් උපතක් ආයි විඥානයක් මතුවෙනවා. දැන් විඥානයේ රාජකාරී එකතු වෙනවා. දැන් අර කර්ම බීජය තිබුණේ ඉඳ තමයි අම්මගේ මව් කුසෙට මුලින්ම එකතු වෙන්නේ විඥානේ. විඥානේ ඊට පස්සේ එකතු වෙලා තමයි අම්මව තාත්තත් එකතු කරලා ඒ ඊට පස්සේ එකතු කරලා අර ළමයාව ඉපදෙන මොහොත දක්වාම එකතු කරන්නේ විඥානේ. අර විඥානය තමයි ඔක්කාන්ති වෙන්නේ. ඒතකොට විඥානේ ඔක්කාන්ති වෙන්නේ විඥාන බීජය. ඒ විඥාන බීජය ඔක්කාන්ති වූ මොහොතේ පටන් විඥානේ රාජකාරිය එකතු කරනවා. ඊට පස්සේ මෙලොවේ එළිය වුණ ගමන්ම පස්සේ බලන්නකො දැන් කරන වැඩේම එකතු කරනවා. මුලින්ම මොකද්ද කරන්නේ? අඬලා සංඥාවක් දීලා සංවේදනය කරලා අම්මගේ ආල් එකතු කරගන්න. ඊට පස්සේ අඳුම් ගැඳුම් නෑදෑයෝ අම්මලා තාත්තලා නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ තරහකාරයෝ නායකාරයෝ අරක බාන පුයාන වාහන ඉඩකඩන් මේ ඔක්කොම කරන්නේ මොහොතින් මොහොතම එකතු කරනවා. මේ එකතු කරන එකේ බලවත්ම ගතිය තමයි ගති එකතු කිරීම. මේ එකතු කරන එකේ අපිට දෙන්නේ නැති කොටස තමයි ගතියක් අපි. ඒ කියන්නේ ගති ගුණ ගති දැන් චර්යා රටා උරුපුරුදු අබ්බයිකම් කියන ගතිය තියෙනවානේ. මේවා තමයි අපි එකතු කරන්නේ. ඒව තමයි සංසාර පුරුදු කියන්නේ. ඒව තමයි සංසාර ගති කියන්නේ. ඒව කවදක්වත් නැති වෙන්නේ. දැන් අරහත් ත්‍ත්වයට පත් වෙන්න ඕනේ නම් කරගන්න ඕනේ එකම වැඩේ මේ කයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නැති කරගන්න එක නෙමෙයි. කරගන්න ඕන මොකද්ද? අර චිත්ත සංකානේ ජත් වෙලා තියෙන කර්ම බීජ ඒව තමයි භව කියන්නේ. ඔන්න උතන තමයි වැරදුනේ මේ බුද්ධාගම අද දේශනා කරන ආයතන භව තමයි වැරදුනේ. ඕක තමයි මේක තමයි විග්‍රහ කරන්න බැරි මේක තමයි විග්‍රහ නොකළ බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ මේ අර කර්ම බීජ චිත්ත සංකානේ තියෙන ඒවා අපිට පුළුවන්කම තියෙනවා මේ දවස් දෙකකින් පැය ගානකින් දවස් ගානකින් අයින් කරන්න. අපි ආත්ම මහා කල්ප 91කට එකතු කරගත්ත රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය සය ගානකින් අපිට අයින් කරන්න පුළුවන්, හරි පුළුවන්. හරියට භාවනා කරලා නියම අර නියම දැකගත්තොත් මේවා අයින් කරන්න ඕන කියලා දැනගන්න ඕන, මේවා එකතු කිරීම නවත්තන්න ඕන කියලා, ඒක තමයි සංවර සීලය, අයින් කරන්න ඕන කියලා දැනගන්න ඕන. මේ එකතු අර ගතිවල ගති සහ මුලින්ම ඉවත් කරන්න ඕන කියලා, අන්න ඒක තමයි සම්මා. එතකොට සංසිඳල සංවර වෙලා සං මාදත්වයටපත් වුණා නම් අන්න අර කර්ම බීජය එහෙම නැත්නම් අර චිත්ත සංතානයේ තියෙන එකම ගතියක්වත් එකම සුළුලයක්වත් ඉතුරු වෙන්නේ නැහැ, ඉතුරු කරගන්නෙත් නැහැ. ඊට පස්සේ ආයේ කර්ම බීජ නැති පුද්ගලයාට බෑ උපත ලබන්නේ. දැන් ඊට පස්සේ ඒ පුද්ගලයාගේ චිත්ත සංතානෙ හිස් ආයි දැන් මේ මරණයත් සමග මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඉවරයි. ඊට පස්සේ ආයි මරණය ආයි උපත ලබන්න බෑ. මේකයි නිවන කියන්නේ නැතුව මේක අරුමයක් නෙමෙයි, මේක ඉද්ධි ප්‍රඥානිකයන් බුදුහන්වන් ක්‍රමයක් නෙමෙයි. දැන් අද කෙනෙක් අම්ම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ මේ නිවන් දකින්න ලෝවන් ඵලයට අර ඵලයටපත් වෙනවා කියන්නේ මේ ඉද්ධි ප්‍රඥානි මේවා තමයි මේ අර බුදුගුණ හාමුදුරුව කරපු වරද්ද. මේ විසුද්ධි මාර්ගයේ සමන්ත පාසාදිකාව ඉහිලා ඒවා තමයි ඊට පස්සේ මේ ඉද්ධි ප්‍රඥානි කියන්නේ අනාර්යකම. ඒ අනාර්යකමේ තමයි අද මේ හැම තැනකම බුද්ධ ධර්මයේ කිය බුද්ධාගම කියන දේශනා කරන්නේ. ඉතින් ඒක නිවන් මඟ වැහුවේ ඕකයි. නැතුව වෙන ක්‍රමයක් නෙමෙයි. ඉතින් මේක නිසා මේක හැම මිනිහෙකුටම කල්පනා කරලා කරන්න පුළුවන්. හැබැයි විශ්යෙන්ම විත්‍යෝගේ Taman ඇත්ත ඇති හැටියට දැක ගන්න ඕන. ඊට පස්සේ කළ යුත්තේ කරගන්න ඕන. ඒකනි කිය දීනා යාති උසිතම් ධම්මචර්ය අතං කරණීය නාපරං උපත්තායති පජාන. මේ හැම එකම කරගත යුත්තේ දැන් කරණීය මත සූත්‍රයේ තියෙන ඕකමයි. කරගත යුත්තේ සාන අත්කල යුත්තේ ඕකේ තේරුම් ගල දෙන්න. සම්බ බාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන්නේ ඕකමයි. මොකක්ද කලේ භාවනා? එහෙම වෙන්න ඉඩ තියෙනවා. වහාම එතකොට මේ ඉරියාපතේ හරි කර්මස්ථානේ හරි වෙනස් කරන්න ඕනේ. එක්කෝ ඉරියාපතේ වෙනස් කරනවා කියන්නේ දැන් අපි ඉඳගෙන යම් කිසි ඉරියාවකින් හිටියේ වහාම එක්කෝ සක්මන් කරන්නේ එක්කෝ වෙන මොකක් හරි වැඩක් කරත් කමන්නේ. එහෙම නැත්නම් දැන් Tamanට බොහොම සුළු නිදිමතක් නම් දැන් මෛත්‍රී කර්මස්ථානයක් නම් ආවේ වහාව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ කර්මස්ථානයක්. එහෙම නැත්නම් අත්තරීම නාතයි මල්ම නාතයි වගේ කර්මස්ථානයකට මාරු කරන්න පුළුවන්. මාරු කළත් හරියන්නේ නැත්නම් ඊට පස්සේ ඉරියාපතේ වෙනස් කළා, ඉරියව්ව වෙනස් කළාම ඉන්නේ. මොකද මේක මේ සීන විද්‍යාවට වැටෙන්නේ නැහැ. මත් වෙන්නේ මේ මතක් තියෙන්නේ. සමහර විට දැන් වැඩි ගෑම කෑව වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම දැන් අපි හිතමු ටිකක් බඩ පිළිලා එහෙම නැත්නම් ටිකක් කෑම කාලා භාවනා කරනවා නම් වෙන්නේ මොකද? දැන් රැයට වගේ අවස්ථාවක හොඳට බඩ පිළින්න කෑම කෑවොත් භාවනා කරන්න බෑ. මොකද අර මත එනවා බුදු අර කෑම කෑව මත තමයි බුද්ධි මත කියන්නේ. බුදිනවනේ. බුදිනවා කියන්නේ මොකද? කෑම ගන්නවා. එතකොට බුද්ධි මත තමයි මේ බුද්ධි බුදලා, ඒ කියන්නේ බුදිනවා කියන්නේ අපි කෑම ගන්න එකනේ බුදිනවා කියන්නේ. ඒ බුද්ධි මත තමයි අර එන්නේ. ඉතින් ඒක නිසා රැයට භාවනා කරන්න බලාපොරොත්තු වෙනවනේ ඉතින් ටිකක් කෑම ගත්තාම ඇති. එතකොට ඔය එහෙම එකක් වෙනවා. එහෙමනම් ඒකට හේතුව දැන් සංසාර පුරුදු කියන හැමදාම මේ අනාර්ය භාවනාවමයි කරලා පුරුදු. එතෙන් තමයි යන්න හදන්නේ. එතකොට වහම මේක තේරුම් අරගෙන ආර ඉතිහාපතේ වහම වෙනස් කරන්න ඕනේ. ඉතිහාව වෙනස් කරලා විනාඩි 15ක් සක්මන් කරන්න. සක්මන් කළා ඇයිද? ආයතනය භාවනා කරලා. ඒ නිතර නිතරම මේ එක කර්මස්ථානයේ ගන්න හොඳ නැහැ එක දිගටම. ගත්තොත් එතෙන්දී දැන් මෛත්‍රී කර්මස්ථානයේ දිගින් දිගටම අරගෙනත් වැඩක් නැහැ. මෛත්‍රී කර්මස්ථානයේ අමතරව දැන් අපි නොයෙකුත් දැන් මෛත්‍රී කර්මස්ථානයේ ගන්න ඕනේ ද්වේෂයට ගැටීමට පටිඝයටම පමණයි. දැන් ඇලීමට આવ ඒක නෙමෙයි ගන්න ඕනේ. අපි අත්තරීම නාතයි, නොයල්ම නාතයි, නිදීම නාතයි, නිවනම නාතයි, අත්තරීම විස්වා, නොයල්ම විස්වා, නිදීම විස්වා මේක. ඒ වගේම මානය වගේ එකක් આવොත් මමත්වයේ වගේ එකක් විලක්ෂණේ කියන්නේ ඇත්තන්නේ රූප අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංකාර අනිත්‍ය, විඥාන අනිත්‍යයි. අනිත්‍යතාවන් පරිසෝතනාවේ ඉස්කෙන්දේ කොට දැන් අනුසෝතගාමී පටිසෝතගාමී කියන එක, අනුසෝතගාමී කියන්නේ නිවන් මාර්ගයෙන් ඉවත් වෙලා යන්නේ. පටිසෝතගාමී කියන්නේ අපි දැන් මේ පටිසෝත. දැන් මේ පටි කියන්නේ මොකද්ද? අපි දැන්දිලා තියෙන දේවල් පිළිබඳව අහලා මේ පටි ගලවන්න ඕන කියන දැනීම ලබා ගත්තාම අන්න සෝතාපන්න ඵලයට සකෘදාගාමී අනාගාමී යන්න පුළුවන්. අනුසෝතගාමී කියන්නේ අපි තව තවත් මේකට පහළට ගිහින් බැඳිලා බැඳිලා අර පැත්තටම යන්නේ. හරි
ගන්න දෙන්නේ
නෑ නෑ. ඒක තමයි අර පදපරම නෙය්‍ය විපටිතන් උද්ගඩිතන් කියන தත්ේ තමයි මේක. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අනුසෝතගාමී පටිසෝතගාමී කියන එක තියෙනවා අත්වැදෙන් මේ අංගුත්තරනිකායේ මේ දුකනිපාතේ. එතන මේ අනුසෝතගාමී පටිසෝතගාමී විග්‍රහ කළ තියෙන්නේ මේ ඕග විග්‍රහ කියන එක තමයි. ඒ ඕගේ වලට පැටලුණු ගැටුනොත් නිතරම අපි අනු කියන්නේ ප්‍රමාණිකූලව පහළට යනවා. දැන් මිනිහෙක් වෙලා ඊට පස්සේ දැන් අනුසෝතගාමී වෙනවා, ඊට පස්සේ අයික හරකෙක් වෙනවා, බල්ලෙක් වෙනවා, සිංහෙක් වෙනවා, ඊට පස්සේ සමහර විට ඊට පස්සේ මිනිහෙක් වෙයි, ගැරපොත්ෙක් වෙයි, ගුරුවරයෙක් වෙයි, සුද්ධ ජීවියෙක් වෙයි, කෙලින්ම පහළටමයි යන්නේ. එතකොට පටි ගලවල ගන්න පුරුදු වුණා නම් පටිසෝතගාමීන ප්‍රමාණිකූලව මිනිහෙක් වෙලා සමහර විට දෙවියෙක් වෙයි, ධම්මෙක් වෙයි, එහෙම නැත්නම් සෝවාන් සකෘදාගාමී අනාගාමී හරියක් තත්ත්වයකටපත් වෙනවා. ඔව් දැන් මේ මම ධම්මාලු ධම්ම ප්‍රතිපදාවෙන් තමයි මේක අයින් කරන්නේ. දැන් මෙතෙන්දි බුදුහාමුදුරුව මේකට හොඳ බොහොම පැහැදිලි මාර්ගයක් කිව්වා. පටිච්චසමුප්පාදයේ තමයි මේ මාර්ගයේ පටිච්චසමුප්පාදයේ ත්‍රිපරි වාක්‍යයක් තියෙනවා. පළවෙනි එක අවිද්‍යා මූල පටිච්චසමුප්පාදයේ එහෙම නැත්නම් මේ සං උපදීන හැටි. සංදේශනාවේ අහුවනම් සංදේශනාවේ පටන් ගන්නේ පටිච්චසමුප්පාදයේ. සං උපදීන හැටි. පටි ඉච්ඡ වෙනවා. සං උපදීන නම් පටි ඉච්ඡ වෙන්න ඕනේ. පටිච්ච වෙනවා කියන්නේ මොකද? කැමැත්තකට බැඳිනවා. මේ කැමැත්තට බැඳින්නේ හය පොළකින්. දැන් කැමැති රූප වලට ප්‍රිය රූප වලට බැඳෙන්නේ නැහැ. ඒ වගේ කනින් නාසයෙන් දිවෙන් නැයෙන් තමයි පටිච්ච වෙන්නේ. පටිච්ච වුණ හැටිෙම සං උපදිනවා. ආදුල තමාදුල මේ පටිච්ච වුණ ගමන්ම සං උපදිනවා කියන්නේ සමුදේ ධර්මය බිහි වුණා. දැන් සමුදේ ධර්මයක් බිහි වුණා කියන්නේ අපි සම්බන්ධය ඇති කර ගන්න. සම්බන්ධයක් ඇති වුණා කියන්නේ සංසාර ගමනට බැඳෙනවා. දැන් අපි සමාජික අපි දන්නේ නැතුව අපි හරි ප්‍රිය රූපේ එක දැන් අපි හිතමුකෝ අපි අම්මා තාත්තා එක්ක අයියා මල්ලී දරුවෝ මේ වගේ එක්ක යාළුවෝ මිත්‍රයෝ මේවා තමයි කටින් කියන්නේ. එතකොට ප්‍රිය රූපේ ඒකයි. එතකොට ඒත් එක්ක අපි දන්නේ නැතුව යාළුකම තමයි සම්බන්ධය. අපි දන්නේ නැතුව සංසාරෙට බැඳුණා. අපි බැඳුණා. දැන් මේක තමයි අර යාළුකම. ඉතින් මේ යාළුවෙක් එක්ක දැන් යාළුවගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධය නිසා බැඳීම නිසා යම් කිසි පැවැත්ම අපිට ප්‍රිය පැවැත්ම පාස්සන. දැන් යම් කිසි වෙලාවක මේ අපි බැඳුන මේ යාළුවා අපිට මනාප නැතිසේ අපි හිසි නොවන අපිට ඉවදන්න බැරි දෙයක් කළොත් මොකක් හරි හිංගයක් හිංසාවක් වලද මොකද වෙන්නේ? අපි එකපාරට අපේ හිතේ ගැටුමක් ඇති වෙනවා. ආන්න එතන තමයි මේ සං අර දෙවෙනි අවස්ථාව. දැන් ඒක අවස්ථා මේ එතකොට දැන් අපි අර රාගයෙන් එහෙම නැත්නම් අපි බලාපොරොත්තුවක් ඇතුව ඒ පුද්ගලයා එක්ක බැඳුන නිසා තමයි මේ ගැටුම ඇති වුනේ. ඊට පස්සේ අපේ මනස විකල් වෙනවා. එහෙම නැත්නම් මුලා වෙනවා. මේ තුනටම හේතුව අර බැඳීම. එතකොට මේ රාග ද්වේෂ මෝහ කියන තුනම එක මුලකින් සං උපදිනවා. එතකොට මේ ගති තුනම අපිට පුළුවන් අපේ හිතෙන්ම ප්‍රමාණිකූලව අයින් කරන්න. ඒ අයින් කිරීමත් සමග අපි අර ගති තුනෙන්ම මිදෙමු. ඒ ගති වලින් මිදුනේ නැත්නම් හරියන්නේ නැහැ. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ ඒක නෙමෙයි. ඒක දකින්න පුළුවන් නම් ඒක ප්‍රත්‍යවේක්ෂාව. හරි. නමුත් සාමාන්‍ය තුටක් යන පුද්ගලයෙකුගේ ප්‍රත්‍යවේක්ෂාව එකක්, ආර්යයන්ගේ ප්‍රත්‍යවේක්ෂාව තව එකක්. දැන් මේමයි රහත් තුන ඵල දවසේ ඉඳලා රූප වේදනා සංඥා සංකාර දැන් අපි උපතේදීවත් ලබාගත්ත රූප වේදනා සංඥා සංකාර කියනවනේ. දේව නැති කරන්න ඔයා රහස් ඵලයේ. ඒව මොකද්ද නැති උනේ? අයින්. ඒව ගැනීම. ඒව උපාදානීය කර ගැනීම නැති වුණා. නමුත් ඒව උපාදානීය කර ගැනීමත් සමග අලුතේ ගැනීම තවදුරටත් දැන් හැම පුතග්ජන පුද්ගලයෙක්ම මේ අල්ලගෙන තියෙන රූප වේදනා සංඥා සංකාර කියන්නේ මේ ආත්මයේ තියෙන කොටසයි. ඊට පස්සේ තව ආත්ම ගණනාවක් ඇති කරන්න රූප වේදනා සංඥා සංකාර ඇති කරන්න අවශ්‍ය වෙන කර්ම බීජ චිත්ත සංතානේ සංපත් කරගෙන තියෙනවා. එතකොට අර චිත්ත සංතානේ සියල්ලම නැති කිරීම තමයි අරහත්ත්වය. ඒ නිසා මේ අල්ලගෙන තියෙන රූප වේදනා සංඥා සංකාර උපාදානීය කර ගැනීම අත්‍යවශ්‍ය. නමුත් මේව දැන් මේ රූප වේදනා සංඥා සංකාර පහ පංචස්කන්ධයේ තියෙනවා. පංච උපාදානස්කන්ධය අත්‍යවශ්‍ය. ඒ පංච උපාදානස්කන්ධය අත්‍යවීමක් සමග අර කර්ම බීජත් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් කර්ම බීජ අත්‍යවීමක් සමග උපාදානස්කන්ධය දෙකම අත්‍යවීම එකදියාවක්. ඒක යථාබෝධයෙන්ම අත්‍යවීමද? නමුත් මේ පංචස්කන්ධය අත්‍යවින්න බෑ කිසිම කෙනෙකුට මරණයෙන් මිසක අරහත්ත්වේ. අරහතුන් වහන්සේගේ පංචස්කන්ධේම තියෙනවා. ඇහැ වැඩ කරනවා. කන, දිව, කය, මන ඔක්කොම ඉන්ද්‍රිය වැඩ කරනවා. නමුත් ඒ ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් හැටියට වැඩ කරනවා මිස ආයතන හැටියට වැඩ කරන්නේ නැහැ. දැන් පුතග්ජන පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රියන් නෙමෙයි වැඩ කරන්නේ මොනවද?
ආයතන.
ඒකනේ සලායතන කියන්නේ. දැන් ආයතන කියන්නේ මොනවද? එකතු කරන දැන්. කවුද මේ එකතු කරන්නේ? විඥානය. විඥානේ එකතු කරලා විඥානේ ගබඩා කරනවා චිත්ත
සංතානය.
ඒ සංතානේ ගබඩා කරපුවා ඕනම වෙලාවක විඥානේට ආපහු සංකල්පනා පාස්කල මතු කරලා ඊරල ගන්න පුළුවන්. කල්පනා කියන්නේ මොකක්ද? පනාවෙන් කරන්නේ මොකක්ද?
ඊරන.
අර කාලයක් තුල ගැබඩා කරපු ඒවා පනාවෙන් ඊරල මතු කරලා ගන්න එක තමයි සංකල්පනා. එතකොට සංකල්පනා පවත්තන්න නම් අපි අර චිත්ත සංතානේ මොනවා හරි කියෙන්න ඕන. රහතුන් වහන්සේ කෙනෙකුට සංකල්පනා පවත්තන්නේ නැහැ. සංකාර පවත්තන්නේ නැහැ. කිසිම රහතුන් වහන්සේ සංකාරිතක් මතු වෙන්නේ නැහැ. සංකල්පනාවක් මතු වෙන්නේ නැහැ. සංකත හදන්නේ රාතුන් වහන්සේ කියන්නේ ක්‍රියාසිත විතරයි. කල්පනා සිත, සංකාර සිත, සංකත වේගත් කරන්නේ නැහැ. ඉතින් මේකයි වෙනස.
දැන් ස්වාමීන් වහන්සේ සමාධි ත්‍ත්තේදී සංස්කාරෙ ඉන්නේ නැහැ කියන්නේ. ඒතර සංස්කාර
සමාධි ත්‍ත්තේ වෙන එකක් සමාධි ත්‍ත්තේදී සංකාරෙ නෑ. ඥානින් සංකාරෙ නෙවෙයි. නමුත් සමාපත්තියේදී සංමා වෙලා. ඒක සංවලින් මිදුණ කියන්නේ සංකාර වලින් මිදුණ. සමාපත්තියේදී එදින සමාධියේදී තහ ධානයේදී එන සමාපත්තියේදී
සංස්කාරේ එන්නේ නැති තත්ත්වයක් නම් අපි
ඒක මෙහෙම සංකාරේ එන්නේ නැති තත්ත්ව දෙකක් තියෙනවා කියනවා. එක්ක සමාපත්තියේ එක්ක අසඤ්ඤ ධානය. අරුමනේ
නම් ඒක
සංඥා. අසඤ්ඤා නම්
සංඥා නැති වෙනවා.
සංඥා නැති වෙනවා සංකාර නැති වෙනවා. සංඥා නැතුන සංකාර ඉදේව නැති වෙනවා.
ඒක සංඥා තීදි සංස්කාර නැති වෙනවා නම්
සංඥා කීයේ සංස්කාර නැති වෙනවා නම් එහෙමනම් අර අත්ත. එහෙමනම් අර අත්තත්තේ එහෙමනම් අර දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ අන්නේ. එතකොට සංඥා කියනවා වේදනාවක් ඇති වෙන සංකාරය නැහැ. ඒකයි නිරෝධ වෙලා
තියෙන්නේ.
දැන් එතන තියෙනවා විඥාන තුනක් තියෙනවා. සමාපත්තිය තුනක් තියෙනවා. ශුන්‍යත අනිදර්ශන අප්පණීත කිය සමාධි තුනක් තියෙනවා. අනිදර්ශන කියන්නේ දැන් අරහත් ත්‍ත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ල අනිදර්ශන ත්‍ත්වයකට පත් වෙන්න ඕනේ. හැම වෙලේම රූපයෙන් තමයි පටන් ගන්න. රූපේ නිසා තමයි වේදනා සංඥා සංකාර. එතකොට අර නිදර්ශනය තමයි අර රූපේ. එතකොට අනිදර්ශන සමාධියේදී අර රූප සංඥාව එන්නේ නැහැ. දැන් රූප සංඥාවක් එන්නේ නැත්නම් වේදනා සංඥාවක් එන්නේ නැහැ. සංඥාවක් සංකාරයක් විඥානයක් මත වෙන්නේ නැහැ. අන්න ඒකයි අනිදර්ශන කියන්නේ. ඒක අරහත්ත්වයේ එහෙමනම් සංඥාවේදී නිරෝධයේද ඉස්සෙල්ල ඇති වෙන තත්ත්වය. ඒක අප්පණීත. දැන් මෙතන කොටස් තුනක් තියෙනවා. අනිදර්ශන, අප්පණීත, ශුන්‍ය. ඒ තුනම සංඥාවේදී නිරෝධයේදී ඉස්සෙල්ල එන ආර්ය සමාධිය. මාර්ගයට වැටුණු මිනිහා සමාජයේ ඵලයට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. දැන් දරිලාවත් මාර්ගයේ ගිහිල්ලා දැන් අපි හිතමු ගඟෙන් එකොට වෙන ගඟේ පීනුව එයාගත් ඉවුර අල්ලගත්තේ නැත්නම් ගඟේ ගහන්නේ ගියා. සෝතේට අහු වුණා. එමනම් ආයිසරයක් කොහෙන් හරි දෙලලා ආයෙටෙන්ට ඇවිල්ලා ආයෙකට එන්නේ එන්නෝනේ ඒ වගේ තමයි දැන් අපි හිතමු දැන් යම් කිසි පුද්ගලයෙක් දැන් සෝතාපන්න මාර්ගයට ආවා දැන් මාර්ගයට හැබැයි මාර්ගයට එනකොට හුඟක් යහපත් මිනිස්සු මාර්ගයට හරියට වැටුනොත් නම් ඵලයට එනවාමයි මාර්ගයට හරියට වැටෙන්න අඩුපාඩුවක් තියෙනවා අද මාර්ගයට ආවට ඵලයට එන්න බැරි මොකද හේතුව මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන තුන පද පරමයි. ඔය තියෙන්නේ ව්‍යවහාර අර්ථයක් තුනේ. ඒ මිසක් ධර්මාර්ථයේ ඔගේ නැහැ. ඒකයි හේතුව. දැන් අත්ත වශයෙන්ම සෝවාන් මාර්ගයටපත් වූ පුද්ගලයේ සක්කාය දිට්ඨි කියන්නේ හරියට අත්ත ඇති ඇති කියන එකට විචිකිච්ඡා සීලබ්බත පරාමාසය හරියටම හරි. නමුත් අද එහෙම දකගන්න බෑ. කාටවත් කියලා දෙන්නේ බුදුන්ගම තිබුණේ නැහැ. ඒකයි මේ හේතුව. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. දැන් සක්කාය දිට්ඨි කියලා කිව්වේ මොකද? මම මගේ දින එක නැති කරගන්න එක කියනවා. දැන් අදුණත් ඕනම කෙනෙක් දැන් ওই ධර්මය දැන් දේශනා කරනවා නම් ආන්නෙම මම මමත්වේ නැති කරගන්න. නමුත් ඒක තමයි මානේ නැති කරගන්න. ඒක උඟක් අමාරු එකක්. නමුත් මේක බොහොම පහසු එකක්. ඒ වගේම විචිකිච්ඡාව කියන්නේ අටේ සැකේ අට දැන්. අර කාංකා විචරණය. නමුත් සැකේ විඥානයේ දිත්තේ කිනුතු ගන්නත් බව කවුරුත් කියන්නේ මේ විචිකිච්ඡාව කියන වචනේ විතර මේ ඉච්ඡ විඥාන චිත්තේ කිනුතු කැමැත්ත. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ දැන් අපි හැම කෙනෙක්ම පුතක් දැනේ අර හැංගීමට වහල් වෙලා වැඩ කරන්නේ. සිය රූපයක් දැක්කොත් එක පාට එතෙන්ට ඇදිලා යන ස්වરૂපයක් තියෙනවා. ඒක සංසාර පුරුද්ද. ඉතින් මේ සංසාර පුරුද්දට අපි වහල් වෙලා ඇදිලා ගියොත් මොකද වෙන්නේ? අපි අර විඥාන චිත්තයට ආවුණා, ඕමේට ආවුණා, ආයිතින් පෙරවලක් නෑ. ඉතින් මේක තේරුම් ගත යුතුයි. ඊට පස්සේ සීලබ්බත පරාමාසය තේරුම් ගත යුතුයි. මේ වත කියන්නේ එකක් යම් සමාදානං තං වතං සංවරත්තේන සීලං. මේ දෙකේ වෙනස තේරුම් ගත යුතුයි. මේ තුන හරියට තේරුම් ගන්න එක දැන් තාම මොකවත් කරලා නැහැ. නමුත් තමන්ගේ හිතේම මෙනෙහි කරලා තමන් හිතෙන්ම තේරුම් ගන්න ඕන දැන් මේ දැන් හුඟක් තැන්වල දැන් සීලබ්බත පරාමාසය කියන්නේ දැන් ඔය අනාර්ය භාවනාවක් කරන හුඟක් තැන්වල අනාර්ය භාවනා කරන්නේ සීලබ්බත පරාමාසය. ඒක තමයි පරම විමුක්තිය කියලා හිතලා ඒක තමයි කරන්නේ. නමුත් එතනින් බෑ භාවනාවෙන් පටන් අරගන්න බෑ නිවන් අවබෝධය. භාවනාවෙන් පටන් ගන්නම බෑ. සෝත අවධානයේ පඤ්ඤා සුතමේ ඥානම් පළවෙනි එක. එතකොට තමන් මග දැනගත්තේ නැත්නම් ගමන යන්න බෑ. ඒ ගමන යන්න අවශ්‍ය දේවල් එකතු කරගන්න ඕනේ. ඒ හොඳ දේවල් එකතු කරලා මේ ගමන යන්න ඕනේ. ඒ මිසක් නිකන් අතරමං වෙන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවන්ගේ මාර්ගය මේක පුද්දේ අනනුසුදේ ධම්ම ඒ කියන්නේ පෙර නොයිතු විරු ධර්මයක් නේද? මේ ධර්මය හරියට අහගත්තා නම් කිසි දෙයක්ම කාටවත් මඟ යන්නේ නැහැ. මඟට පන්නු සමා මේ පන්න වූ බුද්ධලේ සෝවාන් ඵලයෙන්ම තමයි කෙළවර වෙන්නේ. හැබැයි මේ සෝවාන් ඵලයෙන් කෙළවර වෙන්න බැරුව මඟම හිටියොත් වෙන්නේ අර මරණයත් සමග හොඳ තැනක යහපත් තැනක උපදින්න පුළුවන්. ආයි ඒ මඟ ඒ පිළිවෙල ටිකක් සමාන විදිහට අවසන් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ පිළිවෙල ටිකේ කොටසක් දුරු වෙන්නත් පුළුවන්. මොකද ඒක චිත්ත සංකානේ දැන්පත් කරගත්තා නම් ඊට පස්සේ එතනින්නම් මාර්ගය වයින්නත් පුළුවන්. මේ කොහොම වුණත් අර කල්යාණ මිත්‍රයෙක්ගෙන් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලබා ගන්න ඕනේ. ඒ තමයි අවශ්‍යතාවය. ඔව් දැන් විඥානය කියන්නේ එකතු කරන තැන. විඥානයේ රාජකාරිය මොකද්ද? එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? කුණු ගඩවල් නෑ, හොඳ නරක දෙකම එකතු කරනවා. දැන් විඥානයේ තියෙන ඕන නිවන් දකින්න. දැන් හොඳ දේවල් එකතු කරන්න පුළුවන් විඥානය. එකතු කිරීමක් කරන්න බෑ. චිත්ත සංධානයේද හෝ මනසට කරන්න බෑ එකතු. දැන් මේ උපාදකම් ඇහුවේ තව එකක් එකතු කරන්න ඕන. ඒක තමයි එකක් විඥානය, දෙවෙනි එක මනස, තුන චිත්ත සංධාන. මේක තමයි සුපරිවත්. දැන් විඥානයේ එකම රාජකාරිය හොඳ නරක දෙකම එකතු කරන්නේ. විඥානයේද මේක ගබඩා කරලා රැස් කරගන්නේ. චිත්ත සංධානය තමයි මේ එකතු කරපු දියුම දේවල් හොඳ නරක දෙකම ගබඩා කරලා තැන්පත් කරගන්නේ. දැන් මනසෙන් කරන්නේ මොකද? මනස කියන්නේ එකතු කිරීමක් හෝ ගබඩා කිරීමක් නෙමෙයි. නෑ, මනස කියන්නේ මනිනවා, පෙරනවා, සුද්ධ පවිත්‍ර කරන පෙරහණියක්. මනස කියන්නේ දැන් මනසෙන් කරන්නේ මනමන මේක හොඳයි මේක නරකයි කියලා අපි තේරුම් ගන්නේ මොකෙන්ද?
මනසෙන්.
එතකොට හොඳ දේ ගන්න නරක දේ ඉවත් කරන්නත් පුළුවන් වෙන්නේ මනස නිවැරදි විදිහට භාවිතා කරලා. එතකොට මනසේ රාජකාරිය එකක් විඥානයේ රාජකාරිය තව එකක්. චිත්ත සංතානයේ රාජකාරිය තව එකක්. මේ හොඳටම තේරුම් ගන්න ඕනේ මේ හැම කෙනෙක්ගාම තියෙන විඥානයකුත් මනසකුත් චිත්ත සංතානයකුත්. එතකොට මනසෙන් හෝ විඥානයේ මේ චිත්ත සංතානයෙන් එකතු කරන්න බෑ. එකතු කරනවා නම් කරන්නේ වැඩකාරයෝ හය දෙනාම පාලනය කරන්නේ විඥානය. හැබැයි යථා තත්ත්වයට පත් වුණාට පස්සේ යථා අවබෝධයක් ලැබුවට පස්සේ මේ වැඩකාරයෝ හය දෙනාම විඥානයේ පාලනයට දැන් පත් වෙලා තියෙන එක විඥානයේ මුදාගෙන මනසේ පාලනයට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මනසේ පාලනයට ගත්තාම දැන් විඥානයේ අර ඕන විදිහට ඕන කැතපුණු ඔක්කොම එකතු කරන්න යන්නේ නැහැ. දැන් තෝරලා දේරලා එකතු කරන්නේ. දැන් හොඳ දේ විතරයි අහන්නේ දකින්නේ ඔක්කොම කරන්නේ. අර නරක දෙයක් දැක්කම ඒක නිබ්බිදා. ඒකේ බැඳෙන්නේ නැහැ. විරාජ්‍යති, විරාජති, නිරෝධති. ඒක උදා කරන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ
තුන භාවනාව කියන්නේ මනස
අනේ මේක නිබ්බිදා, විරාජ්‍යති, විරාජති, නිරෝධති, සංවත්තති කියන මේ தත්ත්වයන්ට යන්න ඕනේ ක්‍රමානුකූලව. තමා තුලින් තමාගේ සිත් දැකීම තමයි දැන් මනස කියන්නේ. එතකොට දැන් උඟ මිනිස්සු ප්‍රඩක් යන මිනිස්සු මනසෙන් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ මොකකින්ද? විඥාණය. ඔය දැකපු දේවල් වලට පැනල දුවන්නේ මොකද? බදා ගන්න යන්නේ මොකද? අල්ල ගන්න යන්නේ මොකද?
විඥාණය.
ඒක තමයි විඥාණය. විඥාණයට වහල් වෙලා. විචිකිච්ඡාවෙන් වැඩ කරනවා කියන්නේ ඒකයි. ඉතින් මේ විඥාණයෙන් වැඩ කරන ආතාවකන් නිවන් දකින්ද? නෑ. මේ විඥාණය ඇත්ත ඇටි ඇටිෙන් දැක්ගත්තොත් අන්න විචිකිච්ඡාවේ නිදෙනවා. දැන් විඥාණයට අපි වහල් වෙන්නේ නැහැ. දැකපු අහපු අර පුරුද්ද දැන් දෙපත්තක් බව තේරුම් ගන්නවා. දැන් මේ විඥානයේ ගති හතරක් තියෙනවා. විඥානයේ සිය දේවල් අහල දැකලා පුරුදුයි. සිය දේවල් අහල පුරුදුයි. සිය රස විඳලා පුරුදුයි. සිය අර මතක ගතහන් මතු කරගෙන හිතලා පුරුදුයි. මේ පුරුදු හතර දෙපත්තක් තියෙනවා. අන්න මනසෙන් කල්පනා කරන්න ඕනේ. දැන් මේක දෙපත්ත නම දැන් අපි ප්‍රිය දේ දැක්ක හැටියෙ ප්‍රිය දේට ඇලෙනවා. අප්‍රිය දේක් දැක්කොත්
ගැටෙනවා.
දැන් අපි මේ අහල පුරුදු ප්‍රිය දේ විවාගෙම අප්‍රිය දේක් කියනවා. දැන් මේකත් පුරුද්දක්. දැන් ප්‍රිය දේට ඇලිලා පුරුදු වගේම අප්‍රිය දේෙන් ඉවත් වෙලා පුරුද්දක් වෙනවා. දැන් අපි හිතමු අපිට සුවඳ මලක් තියෙනවා. දැන් ගමන් පිටේ මලක් නම් ඒ මලේ සුවඳ අපි නේම නැහේ ගන්න. අපිට දැන් ඉවසන්න බැරි ගඳක් නම් වහාම අපි නාය වහ ගන්නවා. මොකද අපිට ඒක පුරුද්දක්. නැතු පුරුද්දට විතරක් මේ හිතලා නෙමෙයි වහය ඉමේම ලැබුණා. දැන් අපේ ඇහැ පිනවන්න පුළුවන් දෙයක් නම් අපි තවදරයක් දෙකක් තුනක් ඔළුව උස්සලා බලනවා. නමුත් අපිට ඇහැට බලන්න බැරි තරම් මේ බොහොම නපුරු යකෙක් දරූපයක් නම් අපි වහම අහපව් අනිත් පැත්ත බලා ගන්නවා. ඒ වගේම තමයි අපි දැන් පැණිගත දෙයක් නම් අපිට දිවට කියලා උනනවා. කීකේ යන්න දිවෙන් කියලා තොග් ගාලා එළියට ගහනවා. මේ දෙකම පුරුදු. මේවා හිතලා කරන දේවල් නෙමෙයි, අර විඥානේ පුරුදු. එතකොට මේ පුරුදු දෙකටම දෙකම අන්ත දෙකක්. ඇලීමත් ගැටීමත්. මේ පුරුදු දෙක තමයි සංසාර පුරුදු. දැන් මේ පුරුදු දෙකම අත්හැරලා වැඩට එන්න ඕන. එහෙම නැත්නම් මේ දෙකම ඉවසන්න පුරුදු වෙන්න ඕන. අපි ප්‍රිය දෙයක් දැක්කම දැන් අපි මේ විඥාණයෙන් එකපට එකපාරටේක ඇලෙන්න යන හොඳනේ. අපි මේක මැදට ඇවිල්ලා දැන් කල්පනා කරන්න ඕනේ මොකද්ද මේ රූපය? මේක බැඳුනොත් මම පටිච්ච වුණොත් මේකට මගේ චිත්තනන්දානේ සංඋපදිනවා. යම් කිසි ගතියකට මම බැඳෙනවා. එහෙමනම් මේ ප්‍රියමනාට රූපය අපි ඉවසල විමසල ප්‍රතික්ෂේප කරලා ප්‍රහාණය කරලා අයින් කරනවා. අපි අරකට බැඳුනේ නැහැ. මේ බැඳීමෙන් ලබන්න පුළුවන් වුණ සියලුම ප්‍රතිඵල අපි එතනින් අත්දැකලා. ඉතින් මේක තමයි භාවනාව කියන්නේ. වෙනනම් මානසිකාරය කියන්නේ යෝනිසෝ මානසිකාරයේ පැතිරි ගැනීම.
ඒක තමයි සතර ඉරියව්වේදීම පවත්වන්න ඕනේ කියලා කියන්නේ මානසිකාරය.
ඒක තමයි මානසිකාරය පවත්වන්න ඕනේ. ඉන්ද්‍රිය හයම පාලනය කරන්නේ. හතර ඉරියව්වෙන්දීම කරන්න ඕනේ. අපි ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, ඇවිද්දත්, නිදාගත්තත් යෝනිදෝ මනසකාරයේ තියෙනවනේ. එහෙම නැත්නම් මනස ක්‍රියාත්මක වෙනවනේ විඥානයේ දිවිදිලා නැත්නම් කිසි දවසක දැන් සතර අධිපත්‍යණයෙන් ඉන්නවා කියන්නේ ඒකයි
මනසකාරය.
එතකොට සතර අධිපත්‍යණයෙන් ඉන්නවා කියන්නේ වෙන එකක් නෙමෙයි. මනසට අර ඉන්ද්‍රිය හයම පාලනය කිරීමේ ශක්තිය බලය ලැබුණා. දැන් ඊට පස්සේ ඉන්ද්‍රියයන්ට අර විචිකිච්ඡාව තනි කර අයින් වුණා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල බුද්ධ පරමාර්ථ තුනම ඉවත්. දැන් අපි භාවනා කරනකොට මම කියලා පටන් ගත්තොත් මොකද වෙන්නේ? සක්කාය දිට්ඨියේ ඉබේම
වැටිලා
ඉවරයි. වැටිලා ඉවරයි. මම කියලා බුද්ධලේ මේක සක්කාය දිට්ඨිය නෙමෙයි, සක්කාය දිට්ඨියට නෙමෙයි, මානේ මමත්වයේ අවිද්‍යාවෙන්මයි මේ මම කියන්නේ. එතකොට මම කියලා පුද්ගලයෙක් ගත්ත ගමන්ම මගේ කියලා කියෙකුත් එනවා. ඉතින් මම කියලා ගත්ත ගමන්ම මේ කය තමයි, එතකොට මේ සුව කය තමයි මේ මම උනේ. එතෙන්දි වෙන්නේ මොනේ? මොකද අර මමත්වයට, මානෙට, සක්කාය දිට්ඨියට ඔක්කොටම වැටුණා. ඉතින් ඒක නිසා දැන් මෛත්‍රී භාවනාවක් කරනකොට උනත් මමද සියලු ලෝක සියලු සත්ත්වෝ කිව්වහම මම කියලා විශේෂයක් දැක්ක නෑ. හැබැයි සියලු ලෝක සියලු සත්ත්වෝ විතරක් කිව්වහම හරියන්නේ නෑ. මමත් ඒකට ඒක නිසා මම අත්හැරලත් හරියන්නේ නැහැ. මාව විතරක් කරගෙන හරියන්නේ නැහැ. දැන් මම කියලා ගත්තොත් මම විතරයි, මාව අත්හැරලා දැම්මොත් සියලු ලෝක සියලු සත්ත්වෝ කියලා මාව අත්හැරලා. එතකොට වෙන්නේ අර අනාත්මවාදයේ තිබිය, එතකොට ආත්මවාදයට ආවා. ඉතින් බුද්ධ ධර්මයේ, බුද්ධ දේශනාව ආත්මවාදයේ තිබුණේ අනාත්මවාදයේ. බුදුහාමුදුරුවෝ පාරිභාෂාවෙන් නම් මේකම් මම නොහොදම් මම කියලා කියන්නේ මමයයි ගැනීමට, මගේයි ගැනීමට, මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවන්නේ. එතකොට මම ඉන්නවා. නමුත් මමයයි ගැනීමට සුදුසු නොවන්නේ. ඔව්. මමද සියලු ලෝක සියලු සත්. දැන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන ප්‍රත්‍යයන් තුනේම සංකාර පතු වෙන්න ඕන. සංකාර නැති වෙන්නේ කාටද? අරහත්ත්වයට පත් වුණ අරහතුන් වහන්සේට විතරයි සංකාර නැති. දැන් අරහතුන් වහන්සේට සංකාර නැති වෙන්නේ එකතු කරන්නේත් නැහැ, අස් කරන්න දෙයක්
නැති
නෑ. දැන් සෝවාන් ඵලයට පත් වුණාම තව අස් කරන්න දේවල් හුඟක් තියෙනවා. අස් කරන්නත් සංකාරමයි කරන්න ඕන. අස්කරන්න මොනවද කරන සංකාර? කුසල මූල සංකාර, ගුණ මුල් අස්කරන සංකාර. ඒතකොට කුසල මූල සංකාරය පවත්න්න බෑ, සංකාර නැහැ. දැන් අවිද්‍යා සංකාරයෙන් තමයි එකතු කරන්නේ. එකතු කරපු ගුණ අස්කරන්නේ මොකකින්ද? කුසල මූල සංකාරය. ඒතකොට කුසල මූල සංකාර පවත්න්න ඕන අරහත්ත්වයට පත්තල අන්තිම මොහොත දක්වාම අයින් කරන්න ඕන. ඒක තමයි සංකාරය කියනවා. දැන් එකතු කරන්නේ නැත්නම් අස්කරන්න දෙයක්වත් නැන්නම් සංකාර පවත්න්නේ නැහැ. අන්න අරහතුණා. එතකොට අරහතුණාන්සේ පවත්න්නේ කාර්ය සිත්තරයි, ක්‍රියා සිත්තරයි. එතකොට ඵල සිත්සහ ක්‍රියා සිත්තරයි අරහතුණාන්සේ දෙන්නේ. අරහත් ඵල සමාපත්තිය, අනන්තරික ඵල සමාපත්තිය, සංඥා වේදික නිරෝධපත්ති සමාපත්තිය, මේ වගේ ඵල සමාපත්ති තියෙනවා. නමුත් අර සංකාර දෙරෙන්නේ නැහැ. එකතු කරන්නේත් නැහැ, අස්කරන්න දෙයක්වත් නැහැ. මොකද්ද? දැන් ඇලීම ගැටීමයි තව එකක් තියෙනවා, මුලාවයි පටලැවීම හතරක් තියෙනවා. ඇලීම ගැටීම පටලැවීම මුලාව. දැන් මේ හතරෙම අයින් වෙනවා. දැන් අපි මේ සංසාරේ ගමන ආවෙම ඇලීමයි ගැටීමයි පටලැවීම තමයි. අන්තෝ ජටා බහිජටා කියන්නේ පටලැවීම. එතකොට මේ අන්තෝ ජටා බහිජටා ඔක්කොම ඇති වුණේ අපි අර ඇලීමට ගැටීමට මුලාවට ඉලාවේ පටලවාගෙන. මේ පටලවාගත්ත නූල් බෝල් එක තමයි බුදුහාමුදුරුවෝ මේක රමාන් කරලා තියෙන්නේ. ඒකනේ අන්තෝ ජටා බහිජටා. ඉතින් එතකොට ඉස්සෙල්ලාම මේ පටලැවීම අයින් කරගන්නවා. පටලැවීම අයින් කරගන්න පුළුවන් මේ දෘෂ්ටියෙන්. දෘෂ්ටිගත වෙන දැන් සෝවන් ඵලයට ආවම තමයි මේ පටලැවීම එක ටිකක් දැන් ඔන්න පටලැවුම් අරලා දැන් දැකලා තියෙන හැටි. ඇදීම හරියටම දකින්නවා. ඒක තමයි අර කාම ගැටීම හරියටම දකින්නවා. ඒක තමයි අර පටිග. ඊට පස්සේ අර මුලාව තමයි මෝහය මේ තුනම දකින්නවා. එතකොට පටලැවීම අයින් කරගන්න එක තමයි පළවෙනි එක. මගේ යනවා මග්ගානු මග්ගනම් ඵලයෙන් කියන්නේ සෝවන් මාර්ගය. දැන් පටලැවුම් හරි ගත්තාම තමයි තමාට පටලැවිච්චාන් වල පහල වෙනවා. ඒකනේ පටලැවිලා මැරෙනවා කියන්නේ. දැන් මටම තේරෙනවා මේ නූල් බෝල පටලැවිලා මම ඔක්කොම පටලැවිලා මැරලා. දැන් හරියටම මට තේරුණා මේ ඇලිම මේකයි, මේ ගැටෙන්නේ මේකයි, මේ මුලා වෙන්නේ මේකයි. මාර්ගයට වැටෙනවා කියන එක ඉතින් දැන් මේ සෝදාගන්න මාර්ගයට වැටෙනවා කියන්නේ මේ ධර්මය අහලා මේවා ටික ටික තමන් පටලැවිලා මැරගෙන අරගෙන යන්න ඕනේ.
අවබෝධ වෙන්නේ.
ඒක ප්‍රමාණිකව තමන්ට තේරෙන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ තමන් මේ පටලැවිලා අරගෙන අරගෙන යනවා කියන එක. හසිතුප්පාදිත කියලා එකක් තියෙනවා. නමුත් ඕක නම් ත්‍රිපිටක ධර්මයේ නෑ. ඕක මේ විසුද්ධි මාර්ගයේ තියෙන වචනයක්. ඒ නිසා ත්‍රිපිටක ධර්මයේ හසිතුප්පාද කියන සිතක් නෑ. දැන් තමයි විභංගප්පතන් අභිධර්ම විභංගප්පතරණේ කියන්න පුළුවන් හසිතුප්පාද කියලා එකක්. හසිතුප්පාද සිත. දැන් මේක ඇත්ත වශයෙන් මට හරියටම කියන්න බෑ හසිතුප්පාද සිත කියන්නේ මොකද කියලා. මට නම් කොහෙවත් එහෙම එකක් හම්බ වෙලා නෑ. ඒක නිවන් දකින්න උපකාරයක් වෙන්නේ නැහැ. බාධාවක් දෙන්නේ නැහැ. ඕක දැක්කයි නොදැක්කයි කියලා. දැන් අත්වැදින් මේ සංකාර තමයි දැක ගන්න ඕන. සංකාර වර්ග එහෙම නැත්නම් සංඥා කියන එක නම් ඕන කෙනෙකුට දැනගත්ත හැටි රූප සංඥා, අද්ද සංඥා මේ සංඥා නොයෙකුත් ඒවා තියෙනවා. ඒ වගේම සංකාර කියන එක තමයි තමන් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. සංකාර හරියට තියෙනවා, නොයෙකුත් ඒවා තියෙනවා. මේ සංකාර අන්න සිව්පිලිසි ව්‍යාපත් තමයි. දැන් පදපරම ධර්මයේ බුද්ධරේකුට සිව්පිලිසි ව්‍යාපත් නැහැ. ඒ පුද්ගලයා දන්නේ දැන් වචනයක් කිව්වනම් ඒ වචනේ පදේ එච්චරයි. දැන් ව්‍යවහාර අර්ථය. දැන් මහාචාර්යවරයෙකුට තියෙන්නේ පදපරම தত্ত্বය. උද්දත්තේකුට, පඬිතේකුට, දැනගත්ත මිනිහෙකුට තියෙන්නේ පදපරම தত্ত্বය. ඒ පුද්ගලයාගේ නෑ අර අර්ථ ධර්ම නිරුක්ති පටිඝාන ශක්තිය. එතකොට මෙතන තියෙන්නේ අත්ත නානත්තේ පඤ්ඤා අත්ත පටිසම්විදේ ඥාන. පටි සම්විදේ ඥාන. අන්න උග්ගටි ඥානේ අර විපටි ඥානේ පටි ගලවල ඥාන සම් පටි සම්විදේ. මේ පටි අපි එකතු කරගත්තා නේ. එකතු කළ සං කියන්නේ එකතු කළා හදාගත්තේ දෙන්නේ. එකතු කළා බැඳගත්ත පටිය බෙදලා ගලවල බලන්න පුළුවන් නම් අන්න සම්විදේ ඥානයි. එතකොට මේ වචනෙක ඒ වචන වලින් මයි දැන් බුද්ධ ධර්මයේ කියන එක මොකද්ද? වචන ටික. ඒ නිසා වෙන මොකක්වත්ම නැහැ. දැන් බුදුහාමුදුරන්ට අපි වන්දනනේ පුදන්නේ මේ බුදුහාමුදුරන්ට ගෞරව කරන්නේ ඔක්කොම මොකද හේතුව? මොකද එකම හේතුව බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය. නැත්නම් බුදුහාමුදුරෝ එහෙම ධර්මයක් දේශනා කළේ නැත්නම් බුදුහාමුදුරෝ කියලා කෙනෙක් නැහැ. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් පුද්ගලයෙකු තමයි අපි තව උද්දේශාවකේ කියලා අඳින්නේ. ඉතින් එතකොට මේ ධර්මයේ වැදගත්කම තියෙන්නේ මොකද? මේ ධර්මයේ මේ වචනය ව්‍යවහාරාර්ථයේ ධර්මාර්ථයේ ඊට පස්සේ පනවාගත්ත අර්ථයේ ලෝකෝත්තර අර්ථයේ ලෞකික අර්ථයේ කියලා අර්ථ හුඟක් තියෙනවා. මේ අර්ථ විග්‍රහ කරලා වෙන් කරලා බෙදා දෙන්න බලන්න පුළුවන් නම් විග්‍රහ කරලා දෙන්න පුළුවන් නම් අන්න අර්ථ පටිසම්භිදේ ඥාන. ඊට පස්සේ මේ වචනේ ධර්මයේ තියෙනවා. ලෝකෝත්තර ධර්මයේ තියෙනවා, ලෞකික ධර්මයේ තියෙනවා. එහෙම නැත්නම් මේ ව්‍යවහාර ජීවත් වෙන්න ඕන ධර්මයේ තියෙනවා. මේකේ ධර්ම අර ඒකෙත් මේ පටිසම්භිදේ ඥානයක්. ඊට පස්සේ නිරුක්ති. මේ වචනය විරාවරණය කළා උක්ත වෙන හැටි. මේ වචනේ නොයෙකුත් තැන්වල උක්ත වෙන හැටි විරාවරණය කරලා දීමයි නිරුක්ති පටිසම්භිදේ ඥානය. එන්නේ තියෙනවා නානාව. අත් නිරුක්ති නානත්තේ පඤ්ඤා නිරුක්ති පටිසම්භිදේ ඥාන. ඒ වගේම පටිබාන පටිසම්භිදේ ඥාන. පටි ගලෝල ලේල අර කිව්වනේ දැන් විසුද්ධි මාර්ගයේ කිව්වේ අන්තෝජත බහිජත. නමුත් විසුද්ධි මාර්ගයේ කියලා අන්තිමම හරියදී බුදුවගාම්තුරෝ කියලා කියන්නේ මොකද? මම මේ පටිච්ච සමුප්පාදයේ ලියන්න ගිහිල්ලා මම මහා මූඩේ අතරමං වූ මිනිහෙකුටත් වඩා අතරමං වුණා. එහෙමම බුද්ධඝෝෂාමඳුරෝ අන්තිමට කියලා කියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම එයාම තේරුම් ගත්තා එයාම මේක අවුල් කරා කියලා. ඒකෙන් ඉඳලා එයා කරේ සීලය අවුල් කළා, සමාධිය අවුල් කළා, ප්‍රඥාව අවුල් කළා, පටිච්චසමුප්පාදය අවුල් කළා, අෂ්ටාංග මාර්ගය අවුල් කළා, නිවන අවුල් කළා, ආර්ය මාර්ගය අවුල් කළා. එහෙමම එයාම පිළිගන්නවා. ඉතින් එහෙම එක තමයි අද අපේ බුද්ධාගමේ මේ පාස්තවෙන්නේ. ඉතින් ත්‍රිපිටකයේ පරිවර්තන ත්‍රිපිටකයේ අනුගමනය කළා නම් කිසි දවසක මේක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හෙලාටුවා අනුගමනය කළා නම් මේවා වෙන්නේ නැහැ. නමුත් හෙලාටුවාගේ බුද්ධඝෝෂ සාමුදුරුව හෙලාටුවා පරිවර්තනය කළාම මුළු හෙලාටුවා ඇටෙක් බරට දීච්ච මහ විහාරය ඔක්කොම ටික පුච්ච විනාශ කරනවා. කුමන්තනේ කරනවා. ඊට පස්සේ ඉතුරුනේ මොකද්ද කාටවත් බලාගන්න බුද්ධඝෝෂ සාමුදුරුව ලිව්ව පොත්දාහස විතරයි. ත්‍රිපිටකයේ අලුයාරේ ඒක සංගිලා තිබ්බත් ඒකත් හම්බුණා නම් හැබැයි පිටකල ගන්න. ඒක පිටුවන් නෑ. ඒක පිටුවන් නෑ ධර්මතාවයෙන්ම. ඒක පිටුවන් නම් අද බුද්ධ ධර්මයක් නෑ. එනවා කියන පතන් දෙවියාට උන්ට.
සුපරසාමිනහක දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ අතින් මෙ ධර්මයේ විකෘති වුණා නම් ඒ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒ වගේ විකෘති කරන ධර්මයේ විකෘති කරනකොට ඒකේ විපාකේ නැහැ.
ඔව් දැන් දේවදත්ත හාමුදුරුවෝ දැන් දේවදත්ත හාමුදුරුවෝ මොකද කළේ ඒ කාලේ? ඒකේ පුරා දේ වගේම තමයි. ඉතින් දැන් මේක අපි දැන් මේ බුද්ධඝෝෂ සාමුදුරන්ට වෛර කරන්න හෝ ක්‍රෝධ කරන්න හෝ මොකක් හෝ කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. හේතුව ඒ විලාමේ ඒක ධර්මතාවයෙන් සිදු කවුරු අතින් හෝ සිදු විය යුතු දෙයක්. එහෙම එහෙම මේ ලෞකිකත්වයට ආත්මවාදයකට අනාත්මවාදයකට මේක හැරෙන්නේ නැත්නම් බුද්ධාගමක් හැදෙන්නේ නැහැ. බුද්ධාගම ආදිලා කියන බුද්ධාගම කියන එක හැදෙන්නේ පෞකින්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අද බුද්ධාගමක් කියලා එකක් පවතිනවා. නමුත් බුද්ධාගම තුල අර ත්‍රිපිටක ධර්මය රැඳී තියෙන හින්දා දැන් ඕන කෙනෙකුට නමිනවන අර යම්කිසි ශක්තියක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක ධර්මය නෙමෙයි මේක ධර්මය. මේක ආගම මේක ධර්මය. මේක නිවන් දකින්න ආර්ය මාර්ගය මේක නිවන් වහන අනාර්ය මාර්ගය. මේක තේරුම් ගන්න පුළුවන් වුණ ගමන්ම ආයි ධර්මය විමුක්තයි. ඉතින් මේක ධර්මතාවයෙන් දැන් මෙහෙම නැතුව දැන් කවුරු හරි මේක බුද්ධලේ වහන්න ඕන. දැන් නිවන් දකින්න වාසනාව තියෙන පින් පිරු බුද්ධලේ නැති කාලෙක මේ ධර්මයේ පවතින්නේ
නැහැ.
පවතින්නේ නැහැ. ඒක ඉබේ එක්ක ඉබේ අවදි වෙලා යනවා. එක්ක වෙනස් කරලා වෙන අර්ථ දක්වනවා. ඒ වෙන අර්ථ දක්වන්නේ මොකද? කායිකව කාලය පොඩි කාණාදී මතු කරගෙන ගන්න පුළුවන්. දැන් වෙනස් වෙලා අවදි වෙලා කියන එහෙමනම් දැන් සමහර විට දැන් මේ එහෙම බුද්ධඝෝෂාමුදුරුව එහෙම වෙනස් කළා මේක ලිව්වේ නැත්නම් දැන් ඒ කාලේ ත්‍රිපිටක ධර්මයේ ත්‍රිපිටක පොත් ලියලා තිබුණා. ඊට පස්සේ මේවත් කවුරු හරි හිතන්නේ මේ ඔය වෙද පොත් මොනවා හරි පොත් නිසා මේක ත්‍රිපිටකය කියලා කීයටවත් කාටවත් හිතන්න බැහැ. නමුත් දැන් මේ ත්‍රිපිටකය කියලා එකක් අර පොත්වල ලියලා තියෙනවා. ඒක නිසා මෙහෙම එකක් තියෙන බව කවුරුත් දන්නවා.
ඒ
නිසා අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර සංකාර ප්‍රත්‍ය විඥාන විඥාන ප්‍රත්‍ය නාම ඒකනේ අරගෙන මේ පරිණාම උපාදේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ත්‍රිපරිවට්ටය මොකද්ද? අවිද්‍යාව මූල පරිණාම උපාදේ නිවන් මඟ වැහිලා තියෙන ඇති. ඊට පස්සේ අවිද්‍යාව මූලේ නිරෝධ කරන ඇති. ඊට පස්සේ කුසල මූල පරිණාම උපාදේ භාවිතා කරන ඇති. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මිත්‍යා අෂ්ටාංගික මාර්ගයේ ලෞකික සම්මා අෂ්ටාංග මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දීලේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මිත්‍යා දීලේ වේරමණී දීලේ පටිවිරතෝ හෝති ආර්ය සංවර දීලේ. සමාධියේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මිත්‍යා සමාධි, අනාර්ය සමාධි, ආර්ය සමාධි. මේ හැම එකකම දික්කේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මිත්‍යා දික්ක, ලෞකික සම්මා දික්ක, ආර්ය සමාධි. ඉතින් මේ වගේ ත්‍රිපරිවට්ටයේ හැම එකකම සිය ගාන ඕන එක කියන දැන් හැම බුද්ධලේකම උත්පාද තිති භංග එකතු කර ගැනීම පවත්වා ගැනීම නැත් විනාශ වෙනවා. ඉතින් මේ ත්‍රිපරිවට්ටේ නැති එකක් කිසිය තියන්නේ නැහැ. ද්වතාවයක් තියෙනවා, ත්‍රිපරිවට්ටයක් තියෙනවා. හැම එකකටම මේ ඔක්කොම විග්‍රහ කරන්න පුළුවන් නම් විතරයි නිවන් මඟ විග්‍රහ කරන්න පුළුවන්. නැත්නම් මඟ අතරමං භාවනාදී
භංග විඥානයේ කොට තමගේ ස්වરૂපයේ නිතරම කැඩී ගිහින් ඉන්නේ යන සුභා ධර්මය.
ඕක ඉතින් අනාර්ය භාවනාවක් වෙන්න පුළුවන් මට
වෙන්නේ.
ඒක වෙනස් වෙනවා. ඒ වගේ ඔක්කොම දැන් තමන්ටම තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කරලා කියලා තියෙනවා. භාවනා තුනක් තියෙනවා. මිත්‍යා සමාධිය, අනාර්ය සමාධිය, ආර්ය සමාධිය. ආර්ය සමාධිය නම් තමන්ට තේරුම් ගන්න ඕන තමන් නිවෙනවා, ධර්මයේ නමං ධර්මයේ නිවෙනවා. කාමයේ බුදුහාමුදුර ආර්ය සමාධියක් විග්‍රහ කරලා තියෙන ඕනම ත්‍රිපිටකයේ ඕනම නිරෝධ බලන්න ආර්ය සමාධියක් විග්‍රහ කරලාදී කාමයේ නිවිච්ච අකුසල ධම්මේ නිවිච්ච පාප ධම්මේ නිවිච්ච සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා පඨම ඥාන මේක තියෙනවා. නමුත් දැන් අනාර්ය ඥානය නෑ. සවිතක්ක සංචාර නෑ. විදක්ක විචාර නෑ. වීදි සුඛ ඒකකට ඒකෙත් තියෙනවා. ඒකෙත් තියෙනවා.
ඒක විදක්ක විචාර වලින් වීදි සුඛ ඒකකටවට එනවා.
ඒ ඊට පස්සේ එනවා. නමුත් අර ඊට පස්සේ අර කාමයේ විවිච්ඡ අකුසල ධම්මයේ විවිච්ඡ කියන එක නෑ. ඒක යටපත් කළා. ඒක විවිච්ඡ නෙමෙයි. දැන් විවිච්ඡ කියන එකේ තේරුම මොකද? විවිච්ඡ යන්නු චිත්ත කාමයේ වෙන්නු චිත්ත විවිච්ඡ ගති වලින් අයින් වෙන්නේ දැන් අපි ඇලෙන ගතිය, පැටලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය තමයි මේ කියන්නේ. ඒ ගති වලින් තමයි ඉන්නේ. දැන් ගති කියන එකේ තේරුම මොකද? මොකද ගතිය කියන්නේ? අපි එකතු කරගත්ත දේ. අපි එකතු කර ගන්න දේ, එකතු කර ගත්ත දේ තමයි ගති. අපි එකතු කරගත්තේ නැත්නම් අපි තුල ගතියක් විඳින්ද?
නැහැ.
දැන් මේ අපි මේ ගත කියන්නේ මොකද? දැන් මේ අපේ ශරීරයේ මොකද කියන්නේ? ගත. මේ ගතේ කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? වතයි
ගතයි.
හිතයි. දෙකම ගත ඒවා. මේ ගත පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කළ එහෙම නැත්නම් යථා තත්වය, ඒ කියන්නේ තථා ගත. දැන් තථාගතයන් වහන්සේ කියන්නේ මොකද? මේ ගත පිළිබඳ තථා ඇති හැටියෙන් දැක්ව බුද්ධ උත්තමය තථා ගත. තථාගත වෙන්න නම් අර ගත ගැන දැනගන්නම ඕනේ. දැන් බුදුහාමුදුරුවන්ගේ මුළු බුද්ධ ධර්මයම විග්‍රහ කළා කියන්නේ මොකකටද? මේ ගත පිළිබඳව වතයි හිතයි විභංග කරලා බෙදලා විග්‍රහ කරලා විභය දැන් කරලා තියෙන එකනේ. පඤ්ඤපන, පට්ඨපන, විභජන, විවරණ, උත්තානි කම්මන්ත. මේ ඔක්කොම කළේ මේ ගත පිළිබඳව. මේ ගතේ ඉස්සෙල්ලම නාම රූප වතයි විචාකයි. මේ ඊට පස්සේ තමයි මේ ඔක්කොම විභංග කළේ. මේකට අදාළ වෙන ඔය පටිච්චසමුප්පාද ධර්ම තුනේ සිපරිවට්ටේ තියෙන කරුණු වලින් තොරව බුද්ධ ධර්මයේ හෝ අභිධර්මයේ හෝ විනය පිටකේ හෝ කිසිම තැනක නැහැ. දැන් හැම තැනකම තියෙන්නේ මේ පිළිබඳව විග්‍රහ කළා. දැන් සමහර කෙනෙක් කියන්නේ පුළුවන් විනය පිටකේ තියෙන්නේ ඕව නෙමෙයි. විනය කියන එකේ වචනේ මොකද තේරුම මොකද? නෑ නෑ නෑ. අපි දැන් මේ ගත්ත දේ ගත අපි කොහෙන්ද ඉගත්තේ? ණයට ගත්ත දෙයක්. අපි ණයට මේ පංචස්කන්ධ කොටසක් අල්ලගෙන අපේ කරලා මම කරලා මම මගේ කරගත්තා. මේ ණයයි. මේ ණයෙන් වි ණය. ණයෙන් නිමිනම් විනය පිටඳ ඕන. එතකොට ණයෙන් නේ නැත්නම් විනයක් අවශ්‍ය වෙන්නේ නෑ. දැන් අපි විනය පිටඳන්නේ මොකද? මේ ණයෙන් නිදාස් වෙන්න, වෙන් වෙන්න, අයින් වෙන්න. විනය කියන්නේ ඒකයි. දැන් ওই විනය නීති දාලා ඔක්කොම කරේ මොකද? අපි මේ ණයකාරියෝ බවට පත් වෙලා සංසාර ගමන අල්ලගෙන අර අල්ලගෙන ගන්නවා කියන්නේ වචනෙම කියනවානේ. දැන් අල්ලා ගන්නවා, රැස් කර ගන්නවා, එකතු කර ගන්නවා ඔක්කොම ගත. ඒ ගන්න සියලුම දේ ණයට ගන්න. ගන්න ගන්න ණය වෙනවා. ණය වෙන්න වෙන්න සංසාර ගමන යනවා. එතකොට විනය පීතිය විතරයි අර ණයෙන් නිදහස් වෙන්න, වෙන් වෙන්න, ණයෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් මේ විනය නීති ඔක්කොම දාලා තිබ්බේ මොකටද?
ණයගේ.
අර ණයකාරයෝ ණයෙන් නිදහස් කරන්න ක්‍රමය පැහැදිලි කරලා කියාවේ. ඒ නිසා දැන් බුදුහාමුදුරුවෝ මේ මෙතන දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ තථාගත කියන වචනේ ඔය ඔක්කොම කියන්නේ. එන කොහෙවත් වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ ණයට ගත්ත දේවල් දැන් මොන හරියටම Taman තේරුම් ගත්තොත් මේ සියලුම දේ ණයට ගත්තා. දැන් අපි මර ණය මේ ණයට ගත්ත දේවල් මාර්යාට ගෙවල
ඉවර කරන්නේ.
දීලා යනවා. මර ණය කියන්නේ මොකෝ? මරුට ණය ගෙවල යනවා. අපි මේ මරුට ණය ගෙවන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් නම් මේ ගත්ත දේවල් ඔක්කොම විනය පිටලා ණය අපව ගෙවන්න අපි අන්න අර අපි කාටවත් නැහැ
නෑ.
අපි ණයට ගත්ත කිසිම දෙයක් නෑ. ණයට ගත්ත කොටසත් මරණයේදී අපවත් වීමේදී නිරන් ආයි උපදින්නේ නෑ. ඉතින් මේක තමයි මේ බුද්ධ ධර්මයේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. බුද්ධ ධර්මයේ ගැඹුරම දෙන ඔන්නෝතනයි මේක හරියට තේරුම් ගත්තොත් මේ තථාගත කියන එකේ මෙන්නම් භගවත කියන එක තේරුම් ගත්තොත් දැන් භගවත් ගුණය කියන්නේ මොකද? වත භාග කරලා බෙදලා පෙන්වුවේ. භගවත් ගුණය කියන්නේ මේක බෙදලා බලලා මේ ණයට ගත්ත කොටස් බෙද බෙදා බෙද බෙදා පෙන්වුවා. වෙන මොකක්වත් නෙමෙයි මේකලේ ඔක්කොම. දැන් අපි ධාතු විභංගයේ, ඉන්ද්‍රිය විභංගයේ, ස්කන්ධ විභංගයේ, දක්ඛින විභංගයේ, සත්‍ය විභංගයේ මේ ඔක්කොම විභංග. මුළු විභංග ප්‍රකරණයම කරලා තියෙන්නේ මොකද? මේ වත මොනවාද මේ ගත්ත දේවල් අපි එකතු කරගත්ත දේවල් බෙදලා පෙන්වනවා. ඒක තමයි බුදු ගුණය. දැන් වත නැත්නම් හිතක් පවත් ගන්න බෑ. දැන් මේ කූඩුවක් හදාගත්තාම මේ වත කියන එක එතන බඩ වත කියන එක එනවා දෙකම. දැන් හිතන දැන් වතේ තියෙනවා මේ ගතයි හිතයි දෙකම එකතන. දැන් ගත්ත නිසා තමයි මේ වතයි හිතයි දෙකම හැදෙන්නේ. මේ දෙකම තියෙනවා වත කියන වත. වත ගැන දැනුවත් තියෙන්න ඕනේ සක්කාය. දැන් සක්කාය කියන්නේ කාය ක්‍රියාව. මේ කාය කියන කේ වචනේ මේ ක්‍රියාව. දැන් මේ ක්‍රියාව නිසා තමයි සෝකය කියන එක හැදෙන්නේ. එතකොට සෝකය කියන්නේ සෝත් මේ අපි කරන ක්‍රියාව පිළිබඳව තමයි මම කියලා මේ මගේ ගයක් කියලා මගේ ආ මගේ අත මගේ ජීවිත එක මගේ ඔක්කොම මගේ මම මට මගේ ආත්මය මගේ රූපය මගේ වේදනාව මේක තමයි සත්‍යය. සංඥාව ප්‍රතික්ෂේප කළා හරියන්නේ සම්පූර්ණ වැරදි පදපරම ගැත්‍ය සංඥාව බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරන්ට රූප සංඥා කියනවා නමුත් බුදුහාමුදුරෝ සංඥා ගත්ත සංකාරකලේ නැහැ මේක තේරුම් ගත්තේ නැතුවම සංඥා කියන එක බුදුහාමුදුරෝ ඇහෙන් රූප සංඥා බැලුවේක නැත්තේ නැහැ නමුත් සංඥා වලට පටලැවුනේ නැහැ සංඥා වලට පටලැවුණා නම් තමයි සංකාර වෙන්නේ ඒක භාවනාවක් විදිහට කරලා හරියන්නේ නැහැ. භාවනාව කරනවා නම් සංකාර පිළිබඳ භාවනා කළා හැකියි. සංකාර කියන්නේ මොකද්ද කියලා සංකේතේරුමයි. දැන් සංකාර කියන්නේ එකතු කරන්න කරන ක්‍රියාව. සංඥාව කියන්නේ දැන් අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ රූප සංඥාවක් දැක්කොත් පමණයි. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන රූප සංඥාවක්ම දකින්න ඕන හැබැයි රූප සංඥා 55ක් කියලා. දැන් අපි හිතන රූපේ විතරක් නෙමෙයි මේකේ රූප තියෙනවා අතීත රූප සංඥා තියෙනවා අනාගත රූප සංඥා වර්තමාන රූප සංඥා දුර රූප සංඥා ළඟ රූප සංඥා අධ්‍යාත්මික රූප සංඥා අභ්‍යන්තරික රූප සංඥා ඝන රූප සංඥා සියුම් රූප සංඥා දැන් රූප වහිනී රූපයක් රූපයක් ඒ වගේ රූප සංඥා මේ 55ක් කියන ඒ 55න් තමයි වේදනා 55 මතුවේ රූප සංඥාවක් නැන්නම් වේදනා සංඥාවක් හටගන්න බෑ ඊට පස්සේ සංකාරයක් හටගන්න කොහෙත්ම බෑ විඥානයක් හටගන්න කොහෙත්ම බෑ ඉතින් මේ පිළිබඳව දැන් ඇත්ත වශයෙන්ම මේ කරුණු තේරුම් අරගන්න මිසක මේකේ භාවනාවක් කරලා වැඩක් නෑ භාවනාවක් කරෙන්නේ නෑ
ඒකට ගන්න එක භාවනා කරලා හේන ප්‍රනිත ඒ විදිහට දකින්න ඕනේද
දැන් මෙහෙමයි දැන් මේ රූප සංඥාවේ හේන ප්‍රනිත විදිහට දකින්න පුළුවන් ඕනනම් අනිත්‍ය දුක්ඛ අනිත්‍යය කියලාත් බලන්න පුළුවන් ඕනනම් ඇලෙන ගැටෙන පැටලෙන මුලා වෙන ඇතිවත් දකින්න පුළුවන් නොයෙකුත් ආකාරයකට භාවනාවක් හැටියට විදර්ශනා කරන්න පුළුවන් හැබැයි හැම අවස්ථාවකම බලන්න ඕනේ මේ රූප සංඥාවේ ත්‍රිපරිවර්තය ත්‍රිලක්ෂණ දෝතාව මේ තුන ඒ තුනම තේරුම් ගත්තොත් විතරයි මේක බොහොම සරල දේවල් මේවා කාටවත් තේරුම් ගන්න බැරි ඒවා නෙමෙයි බොහොම සරලයි ඒ සරල දේ තේරුම් ගත්තොත් සමාදකින රූප සංඥාවේ මේ දෙවතාවයක් දකින්න පුළුවන් වෙනවා ත්‍රිලක්ෂණේ දකින්න පුළුවන් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි හැබැයි අද අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්ද ඔය කාටවත් භාවනා කරන්න ආයෙද බෑ ඇයි හේතුව මොකද අද කියන්නේ මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ත වෙනුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඉතින් කොහොමද රූපේ අනිත්‍ය බව දකින්නේ? අනිත්‍ය බව දකින්නේ නිච්ච, පටිච්ච, අභීච්ච, විචිකිච්ච අනිච්ච මරිච්ච අබ්බිච්ච මේ විචිච්ච 10ක් තියෙනවා 10ම තේරුම් ගන්න. විච්ච කියන හේතුඵල ධර්ම කියන්නේ ඔන්න මේක. දැන් අපි දැන් හේතුඵල ධර්මයේ බුදුහාමුදුරන්ගේ වචනේ මොකද්ද? පටිච්ච සම්පදාය. දැන් අපි පටිච්ච වුණ ගමන්ම අපි දැන් ප්‍රිය රූපයකට පටිච්ච වෙනවා. දැන් කිව්වේ මේකනේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. එතකොට චක්කු විඥානයක් උපදින්නේ මොකද? අර දෙක පටිච්ච වීම නිසා. මොකක් දෙකද? චක්කුංච රූපේච පටිච්ච උපජ්ජති චක්කු විඥාන. පටිච්ච උනේ නැත්නම් උපජ්ජති චක්කු විඥානම් වෙන්න
බෑ.
දැන් එතන උපජ්ජති චක්කු විඥානම් වුණොත් තමයි සංඛාරය එකතු කරන්න හදන්නේ. ඒ එකතු කරන හදනකොට තමයි අර නාම රූප මතුවෙන්නේ. ඒ නාම රූප මතුවීමත් සමග තමයි ඉන්ද්‍රිය හයම ආයතන හයට බැස්සලා එකතු කරන්න හදන්නේ. ඒ එකතු කරනකොට තමයි අර සංකාර නැවතත් කරන්නේ. ඒ සංකාර කරලා එකතු කරනකොට තමයි අර විඥානයේ ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශ වුණාම තමයි අර ඉන්ද්‍රියෙන්ද වේදනාව
ඇතිවෙන්නේ.
ඒ වේදනාව වුණාම තමයි අපි ඒ වේදනාව ඇති වූ දැනට ඒ ප්‍රිය පටිච්ච වූ දේ රූපේට
යන්නේ.
සංහාව එතන හා වෙන්න යන්නේ. ඒ හා වීම නිසා තමයි උපාදානය කරගන්නේ. ඒ උපාදානයේ අවසානයේ සම්භව ඇතිවීම තමයි භව කියන தത്വයටපත් වීම. අන්න භව කියන தത്വයටපත් වුණාම භව කිහිල චිත්ත සංතානේ අත්න මේ තැන්පත් කරනවා කබඩාගෙන. ඊට පස්සේ ඒ භව ඌරේ තමයි මතුවලා ජාති භවට පත් වෙන්නේ. ඒ මොහොතෙන් වෙන්න පුළුවන් තව ආත්ම ගානකදී වෙන්න පුළුවන්. ඒකයි වෙන්නේ. හිත කියන එකක් නෙමෙයි මෙතන. මේක කර්ම බීජයක්. ගතියක්. අපි එකතු කරගත්ත දැන් මෙතන තියෙන ගති තුනයි. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ওই තුනට බෙදන්න පුළුවන් අනිත් සියලුම දේවල්. දැන් රාගය කියන එක තමයි තණ්හාව, උපාදානය, ආශාව, ආදරය, ආලය, බැඳීම, සෙනෙහස මේ තියෙන්නේ ඔක්කොම
තණ්හ.
ඊට පස්සේ පටිගේ අර දේශය තමයි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය තව ඔය නොයෙක් ඒවා. ඊට පස්සේ අර මෝහය තමයි මානය, මමත්වය, අවිද්‍යාව, මුලාව, නොදන්නාකම මේ ඔක්කොම අර කොටස්. ඒ තුනට මේ 10000 ගණන් කියන 1500ක්ම කියන ඔය තුනට බෙදන්න පුළුවන්. ඔය ගති තුනම තමයි තියෙන්නේ. හැබැයි ඔය ගති තුනට මුල එකයි. අර ඇලීම තමයි පළවෙනියට ගැටීම එක දෙවෙනි පැත්තේ තුන් ඒ දෙක එකතු වුණාම තුන්වෙනියට
මුලා.
ආත්ම කියලා වචනේ බුදුහාමුදුරන්ගේ අසුරේ නෑ. බුදුහාමුදුරන්ගේ කියන්නේ අත්ත විතරයි. අනත්ත අත්ත අනත්ත. දැන් බුදුහාමුදුරෝ කියන්නේ අනත්ත අත්ත කියන මිසක් ආත්ම කියන එක මට ත්‍රිපිටකේ පෙන්වන්න පුළුවන් නම් දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාවක මේ ආත්ම අපි බුදුහාමුදුරු බ්‍රහ්මජාල සූත්‍රයේ විතරක් කියලා දිනවා ආත්මනාත්ම වාදයෙන් කියනවා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කොහේකවත් බුදුහාමුදුරු ආත්ම කියන වචනේ පාවිච්චි කරලා නැහැ. පාළියේ නම් සිංහලට පරිවර්තනය කරපු මුළු ත්‍රිපිටකේම වැරදියට අත්ත කියන වචනේ ආත්ම කියලා පාවිච්චි කරලා දිනවා. අනත්ත කියන වචනේ අනාත්ම කියලා පරිවර්තනය කරනවා.
අත්ත කියන වචනේ තේරුම
අත්ත කියන්නේ අත්ත වශයෙන්ම නාද කියන වචනේ. අනත්ත කියන්නේ අනාත කියන වචනේ. නාද අනාත මේ දෙක තමයි සිංහලෙන් අපිට කියන්න පුළුවන් වචන දෙක. දැන් මම කියන වචනේම වෙන එකක්. මමත් මඤ්ඤතාවය. මේක වෙන එකක්. දැන් ඔබ හිතන අර අර්ථ ගන්නවලා අද ව්‍යවහාරයේ තියෙන්නේ මෙයාට උඟාක් වෙනස් වචන. ඒ වචන වෙනස් කිරීමෙන්ම තමයි මේ පදවරම දැප්පේට පත් වෙලා නිවන් මඟ වැහුනේ. නැතුව නිවන් මඟ මේ හරියට වචන බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචන අදත් හරියට භාවිතා කරන්න පුළුවන් නම් අර්ථ ධර්ම නිරුක්තිය අතු නිවන් මඟ කියන එක වැරිලා නැහැ කිසිම කෙනෙකුට වහන්න බැහැ. දැන් මෙමය දැන් ධර්මය කියන එකේ වචන විතරක් නෙමෙයි. දැන් තමන්ගේ හිතේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ඒවා තමයි මේ ධර්මයේ ඔක්කොම පටිච්ච සමුප්පාදේ ධර්මයේම තියෙන්නේ. තමන්ගේ හිතේ තමා තුලම ක්‍රියාත්මක වෙනවා. ඒවා තමා තමා තුලින්ම දකින්න ඕනේ. වෙන මොකක්වත් දැකලා හරියන්නේ නැහැ. දැන් අපි වෙන මහත්ය බේස් සීට්ුවක් ලියලා දුන්නාම මේ බේස් සීට්ුව කියවලා ආයෙත්ලා හරියන්නේ නැහැ. මේ බේස් සීට්ුවේ තියෙන එක කියවලා හරියටම මේ බේද මොකක්ද කියලා දැන අඳුනාගෙන තෝරාගෙන ඒකම හොයන්න ඕනේ. ඒක හොයලා ඊට පස්සේ හොයලා හරියන්නේ මේක තමාතුලට අරගෙන මේක තම්බල බොයල උගුරෙන් බාලට යවන්න ඕනේ. ඒක හරි පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අනිත්‍ය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනත්ත වශයෙන් බලන්න ඕනේ. දැන් රූපං අනිත්‍යමිසක් රූපං අනිත්‍ය නෙමෙයි. දැන් රූපේ අනිත්‍ය බලන්න බෑ රූපේ අනිත්‍ය බලන නිසා. දැන් අනිත්‍යයි අනිත්‍යයි දෙක. මොකද්ද අනිත්‍ය කියන්නේ මොකද්ද අනිත්‍ය කියන්නේ? දැන් වෙනස් වීම ධර්මතාවයේ අනුරූප වෙනස් වෙන රූපය. ඒක තමයි අනිත්‍ය. දැන් අනිත්‍ය කියන්නේ මට කැමති දේ පවත්වන්න බැරි බව දැකීමයි. වෙනස් වීම දැකලා නිවන් දකින්න බෑ. නමුත් මගේ කැමැත්තක් තියෙනවා මේ රූපය හැමදාම මම කැමති දේ පවත්වන්න. එහෙම මම කැමති දේ පවත්වන්න රූපය නැති බව දැනගත්තොත් අන්න අනිත්‍ය තේරුම් ගත්තා. මදම් මම කැමති වුණා මේ රූපේ මේ වගේ පවත්වන්න. මම උත්සාහයක් දරනවා. මම මේ උත්සාහය දරුවට මේක නම් ඒ විදිහටම පවත්වන්න බැරි බව දැනගත්තොත් අන්න අනත්ත් කියන தත්වය තේරුම් ගන්නවා. මේක මං උත්සාහ දැක්වොත් මේ රූපේ මට ඕන විදිහට හැමදාම පවත්වන්න මම අනාත වෙනවා. අන්න ඒ අනාත වීමේ ප්‍රතිඵලය තමයි දුක. දැන් මම කැමති දේ පවත්වන්න ඕන කියන සිතුවිල්ල තමයි සැප. එතකොට මම කැමැති දේ පවතිනවා නම් ඒක සැප. නමුත් මම කැමැති දේ පවතින්නේ නැත්නම් ඒක දුක. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රි ලක්ෂණය හරියට තේරුම් ගත්තොත් එතෙන්දි මේ මමයි මේ රූපය මමයි ගැනීම රූපය මගේයි ගැනීම රූප වේදනාව මමයි ගැනීම මේක ඔක්කොම Tamanටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේක මට ඕන විදිහට පවත් ගන්න පුළුවන්. මට විචිතේ මගේ මනාපය පරිදි පවත් ගන්න පුළුවන් කෙස් දහක්වත් රූපයක්වත් වේදනාව සංඥාව සංකාරා විඥානය මෙතන නැහැ. මෙන්න කියලා. නැතුව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක කිසිම තේරුමක් නැති අර්ථ රහිත වචන තුනක්.
හැම දෙයක්ම ඒ මේ දිරණ ස්වභාවයේ
ඒක දිරණ ස්වභාවයේ ඒක ධර්මතාවයේ ඒක ස්වභාවයෙන්ම
කියලා.
නමුත් ඒක නෙමෙයි අපිට දුක වෙන්නේ. මම කැමති වුණොත් ඒ කැමැතිසේ ඒ ඍෂිසේ ඒ කැමැත්තට අනුව ඒ මනාපයට අනුව ඒ தත්වෙම පවත්වා ගන්න ඕන කියලා හිතුවත් අන්න දුක තමයි. ඒ විදිහට දැන් මන් දැනගත්තොත් මේක වයසට යනවා මේක ඇහිරලා යනවා මේක වයසට ඇහිරලා නාගි බවට පත් වෙලා යනවා කියලා දෙයක් ගත්තොත් ඉති මේ දුකක් වෙන්න හේතුවන්නේ අයි මම දන්නවා මං බලාපොරොත්තු වෙන්නේ
සිද්ධ වෙන්නේ.
සිද්ධ වෙන්නේ. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. හැමදාම මේ විදිහට
පවත්වා ගන්න.
අන්න ඉච්ච. අන්න පටිච්ච. අන්න කැමැත්තට බැඳුනා. ඒකයි ඉච්ච. එතකොට ඉච්චට බැඳුනා අනිත්‍ය තේරුම් ගත්තේ නැහැ. අනිත්‍ය බව තේරුම් ගත්තා නම් මගේ කැමැත්තට පවත්වන්න පුළුවන් දෙයක් මේකේ නැහැ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කෙස් ගන්නවත් මෙතන නැහැ. මේක මම ගත්ත දෙයක්. මේක පැවතිලා විනාශ වෙලා නිස්සරණයට පත් වෙලා යන නිසා මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකම දෙයක්වත් කෙස් ගන්නවත් මේකේ නැහැ. මේක මේ කූඩුවක් හදාගත්තා. අර විඥාණයට පදිංචි වෙන්නේ. මේ වගේ කූඩු කෝටි ප්‍රකෝටි ගණනක් අතීතයේ හැදුවා. දැන් අපේ අම්මල තාත්තල දීයලා ආචිලා මරුණා වගේ ඔක්කොම කූඩු අත්තර දාලා ආපහු ණය ගෙවලා ගියා. එහෙනම් මම කොහොමද මේක පවත්වන්නේ? අන්න අනිත්‍ය. සීලබ්බත පරාමාස කියන එක මොකද්ද කියලා අහනවා. දැන් සීලබ්බත පරාමාස මේක ටිකක් හුඟක් ගැඹුරු දෙයක් විස්තර කරන්න මම බොහොම පුළුවන් තරම් කිසිම විස්තර කරන්නම්. දැන් මේකේ සුභරි වටයක් තියෙනවා. විචා සීල, වේරමණී සීල, සංවර සීල කියලා තුනක්. දැන් අපි පානාතිපාතා හෝති. ඒ කියන්නේ පානාතිපාතා හෝති කියන්නේ සතුන් මැරීම එක තමයි විචා සීල. මුලින්ම තවත් විචා සීල කියන එකක් තියෙනවා. සීලය කියන්නේ මොකද තේරුම? නෑ සීලය කියන්නේ ලය සිසිල් වීම. ලය සිසිල් වීම. සීලය. දැන් මේක අපි එකතු කරගත්ත දේවල් වලින් ගිනි ගොඩ, දර ගොඩක් කටියට පාත්තු කරලා දැන් ගිනි දැප දැප ඉන්නවා. මේක එකනි කියන්නේ ඒකලොස් ගින්නකින් දැවෙනවා, තැවෙනවා. මේ අපි මොනවද මේ එකතු කරගත්ත දේවල් වලින්මයි මේ ඔක්කොම ගිනි ගොඩ හදාගෙන පාත්තු කරගෙන තියෙන්නේ. මේක එකතු කරගත්ත දර දැන් අපි දර එකතු කිරීම නවත්තනවා. මේ රූප, සුන්දර රූප, සුන්දර ශබ්ද, සුන්දර ගඳ සුවඳ, සුන්දර. දර සුන් වෙනවා. දර සුන් වෙනවා කියන්නේ ගිනි අරගෙන ඇවිලෙනවා නේද? එතකොට සුන්දර දේ ඉඳලා වෙන්නේ මොකද? නින්දර පත්තු වෙනවා. නින්දර පත්තු වීමත් සමග තමයි ලය නිනිගන්නේ. එතකොට දැන් අපි මේ දර එකතු කරගෙන නවත්තන්න තමයි සීලය. සීලය කියන්නේ එතකොට අර රාග දේශ මොහ එකතු කිරීමෙන් වැළකුණාම ලය කිසිිනේ. දැන් වේරමණී සීලය කියන්නේ එකක්. වේරමණී සීලය බුදුහාමුදුරන්ගේ සීලය නෙමෙයි. වේරමණී සීලය දැන් මහා මායා දේවියත් මේ අට්ඨාංගික වේරමණී සීලය සමාදන් වුණා. සමාදන් වෙලා ඉන්නවා. ඒ වගේම මහා සම්මත රජුවත් පංච සීලය වේරමණී සීලය ඒ කියන්නේ වෙන් වී සිටීම දැන් සතුන් මැරීමෙන් තව සතුන් මැරීමෙන් වෙන් වී සිටීම ඒක එකක්. ඒක සීලබ්බත පරමාර්ථයටයි අයිති වෙන්නේ. නමුත් බුදුහාමුදුරුවන්ගේ සීලය සංවර සීලයක්. දැන් සංවර සීලය කියන එක වේරමණී සීලය විතරක් නෙමෙයි. එතන කියනවා සීල් පංච සීලයක්. ඒක දැන් සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අයිතික්කම සීලය කියලා දැන් බුදුහාමුදුරුව මේක කියලා කියනවා. සීලාධිපදෝකම සූත්‍රයේ කියලා කියනවා, රතමිනී සූත්‍රයේ කියලා කියනවා, මහජත්තාරික සූත්‍රයේ මේවා සූත්‍ර 58කම කියලා කියනවා. රත්තෝ පරත්ත විරතෝ පටිවිරතෝ වේරමණී අන්න බුදුහාමුදුරුවන්ගේ සංවර සීලය. අන්න නියම සීලය. ලය සිටී කරගන්න නම් රත්තෝ පරත්ත විරතෝ පටිවිරතෝ වේරමණී. එතන කියනවා පංච සීලය. දැන් වේරමණී කියන එක මේකෙන් එකක් පමණයි. දැන් වෙන් වී සිටීම නරක දෙයක් නෙමෙයි, ඒක බොහොම හොඳයි. ඒක තමයි පුද්ගඥයෙකුට ඉස්සෙල්ලම කරන්න පුළුවන් වෙන්නේ. දැන් ධර්මය අහලම තමයි මේ රත්තෝ පරත්ත විරතෝ පටිවිරතෝ වෙන්න පුළුවන්. දැන් පටිවිරතෝ උනේ නැත්නම් අපිට දැන් මේක මේක එක සිල්පදයක් අරගෙන කියන්න පුළුවන් ටිකක් වෙලායයි. දැන් සීලබ්බත පරමාර්ථය කියන එක දැන් අපි වතකට යම්කිසි වතක් බැඳිලා සීලයක් දැන් බුදුහාමුදුරුව කිසිම අවස්ථාවක කාවවත් සමාදන් කළේ නැහැ. බුදුහාමුදුරුවගේ එකක් මේ දැන් සමාදන් කරගීම එහෙම නැත්නම් යම් සමාදානම් තම් වතන් කියලා බුදුහාමුදුරුව සමාදානය ප්‍රතික්ෂේප කළා. එතකොට බුදුහාමුදුරුවන්ගේ ක්‍රමය ඒ පුද්ගලයා තුළ සීලය පිහිට වීම. දැන් සීලය කියන එක සංවර සීලය සමාධිලම පිහිටා ගත යුතු එකක් මිසක කාගෙන්වත් අරගන්න පුළුවන් එකක් කාටවත් දෙන්න පුළුවන් සීලයක් බුදුහාමුදුරුවන්ගේ නෑ. ඒවා වේරමණී සීල. ඒ කියන්නේ දැන් මම බුදුහාමුදුරුවන් ගාවට එක්ක හාමුදුරුවන් ගාවට එක්ක බුදුතුමා ගාවට එක්ක කාගාව අට්ටාරි වීල පොරොන්දු වෙනවා. මම සතුන් මැරීමෙන් වෙන් වී සිටිනු. අන්න පොරොන්දුවක් ඇති. නමුත් දැන් මම අදිස්ත්‍යාන කරගත්තොත් ඒ සත්‍යන්ගේ ප්‍රාණයක් මගේ ප්‍රාණය හා සමානයි. මම ඒ කිසිම සත්‍යයේ ප්‍රාණයට ඉන්ද්‍රියක්, හිංසාවක්, මරණයක් කිසිම මේ දෙයක් අවීරයක් බාධකයක් වෙන දෙයක් කරන්නේ නැහැ කියලා මම පොරොන්දු වුණොත් අන්න රත්තෝ පරත්ත විරතෝ පටිවිරතෝ පටිවිරතෝ. එතකොට දැන් අපි යම් කිසි කෙනෙක්ව යම් කිසි විදිහක ආලයෙන් අල්ලගන්න දෙකෙන්දී වෙන්නේ අපි දන්නේම නැතුව අපේ මන අසංවරයි. ඇත අසංවරයි, කය අසංවරයි. අර සංවරෙද්ද නෑ සංවර විදිහේ පීජනම් අපිට ඇලෙන්න බෑ. අපි ගැටෙන්නෙත් නෑ. ඇලුනොත් ගැටෙනවා, ගැටුනොත් මුලා වෙනවා. මේ ඔක්කොටම වෙනවා. දැන් එක කිම්පලයක් අරගෙන මේක පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. දැන් කිම්පලයක් කියනවා සුරාමේරේ මජ්ජිපමා දත්තාන වේරමණී සික්ඛාපද සමාධිය. දැන් මේක වේරමණී සීලය කියන්නේ දැන් අද කියන්නේ මොකද්ද? අද මොකද්ද මේකේ තේරුම? රාහරක්කු සුරාමේරේ කියන්නේ රාහරක්කු කියලා කියනවා. කියලා සුරාමේරේ කියන්නේ රාහරක්කු නෙමෙයි. නමුත් ඒකෙන් වේමි වෙලා වේරමණී මේක මජ්ජිපමා දත්තාන මදෙන් සමාදෙන් වෙන් වෙලා ඉන්නවා කියන්නේ. රාහරක්කු වීමෙන් වෙන්වීම තමයි අද මේක. නමුත් මේකේ තියෙන්නේ ඒ අර්ථය නෙමෙයි. ඒ බුදුහාමුදුරුවන්ගේ අර්ථයෙන් මේක වඩා උඟා ගැඹුරුයි, බොහොම බලවත්. දැන් මජ්ජිපම අපි අපේ ප්‍රමාණයට හේතුව මොකද? මදේ. මොනවාද මේ මද? මද තියෙනවා. මද කියන්නේ මත් වෙන ගැතියනේ. සාරේ සාර කියලා ඒකෙත් තියෙන මද කතාව තමයි. මේ මද කියන්නේ අපි දැන් තීන මිදයක්, එහෙම නැත්නම් බුද්ධි මදක් එක මදයක්. නමුත් ඒක ඊට වඩා බලවත් මද හතක් තියෙනවා. රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, මාන මදය, අවිද්‍යා මදය, විචිකිච්ඡා මදය, සීලබ්බත පරාමාස මදය. මේ මද අතින් අපි සියලුම ප්‍රමාද සිදු වෙන්නේ අපි අතින් මෙන්න මේ මද අතින් එකකට වැඩි වෙන නිසා. එතකොට මේ මද හතම තමයි මේ මජ්ජිපම කියන එක තේරෙන්නේ. ඒ හතෙන්ම අපි පටිවිදතෝ කියලා ඉවත් වෙන්න ඕන කරනවා. මේ මදයට හේතුවයි ප්‍රමාදයට හේතුවයි තමයි රහ මෙර. දැන් මේ රහ මෙර කියන එක අරක්කු රහරක්කු විතරක් නෙමෙයි. අපි ඇහෙන් දහ බලනවා කනෙන් දහ බලනවා මේ මෙර කියන්නේ නැවතත් අපි මත් වීම තමයි අපි රහ මෙර කියන එකේ තේරුව. අපි මත්යේට රාගයට මුල් වෙන්නා වූ කය රමණය කරන්නා වූ සියලුම දේ රහමයි. ඉතින් මේක නිසා සුරාමේනේ මජ්ජමම දත්තානා කියන එකේ තේරුම දැන් මේ කය රමණය කරන අර සියලුම බවටපත් වෙන සියලුම දේවල් මතටපත් වෙන සියලුම දේවල් අඩංගුයි. ඒකෙන් කෝටියෙන් එකක් තමයි මේ රාහල කුබීල දීමෙන් ඉවත් වෙලා නවත්ව ගන්න පුළුවන්. නමුත් අපි ඇහෙන් රාගයෙන් රූපයක් බලන මත් වෙන එක කනින් සින්දුවක් ගහලා දැන් අපි අනුරාගී සින්දුවක් ගන්නවා කියන්නේ. එතකොට වෙන්නේ මොකද? අපේ රාය මත් වෙලා අර අර කුබීල මත් වුණා විතරක් නෙමෙයි. මේ ඇහෙන් කනින් ඉන්දියායෙන්ම මත් වෙනවා. එතකොට හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ දැන් අර ආනාපාන සතියේ අස්සපස්ස කියනවනම් මේ මේ මත් වෙන සියලුම ගති අත්තරින්ද අර මදේට ප්‍රමාදයට හේතු වෙන සියලුම ගති අත්තරීමත් සමග අපි ඉවේම කාය සංසිඳෙනවා වේදනා සංසිඳෙනවා හිත සංසිඳෙනවා ධර්මානුගම ප්‍රතිපදාව වේදේ. අකාලික කියන එක නොඑක අවස්ථාවල විද්‍යා කළ තියෙන අකාලිකයි කියන්නේ මේක කාලයක සීමාවක් නැහැ. අකාලික කියන එක දැන් කාල කියන වචනේ තේරුව කාලං කරොත් කාලයෙන් ධම්ම දාගත්තා. මෙහෙම කාලය කියන එකේ තේරුම මේ වෙලාව කියන එක නෙමෙයි. දැන් ඇත්ත වශයෙන් අද කාලය කියන්නේ අපි හදාගත්ත සම්මතයේ පනවාගත්ත වචනයක් විතරයි. කාලං කරොත් කියන්නේ එතකොට මරණයට පත් වෙනවා. එහෙමනම් අපි ඒ අපේ කාලය අවදානින් නෝදිනවා. ඒක නිසා අකාලිකයි කියන්නේ මේක මේ යම් කිසි තැනකට රටකට දේයකට කෙනෙකුට කාලයකට දේශයකට සීමා කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. මේක සදා අකාලිකයි සදාකාලිකයි හැම කෙනෙකුටම සාධාරණයි හැම රටකම සාධාරණයි හැම විදියකටම සාධාරණ ධර්මයක්. ඒකයි ධර්මයේ කියේ නියත නිවැරදි ගැටියක්. ජන සම්පත්‍ය කියන්නේ දැන් සම්පත්‍ය කියන වචනේ තමයි මේක වැදගත් කොටස කියන්නේ. සම්පත් දැන් අපි සම්තුට්ටි කියනවනේ. ඒ වගේම සම්පත්‍ය කියනවා. දැන් උප සම්පදා. එහෙම නැත්නම් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු අවදාන ගාථා මොනවද කියන්නේ ඕකමයි. අප්පමාදේන
සම්පත්‍ය.
දැන් අප්පමාදේන අන්න අර මදේ ආයි. ආන්න අතෙන් තාව. අර මදේ තමයි අප්පමාදේන කියන්නේකෝ අර මදේද ප්‍රමාදේ මද්දි ප්‍රමාද කියන එකම තමයි අප්‍රමාදේ. එතකොට ප්‍රමාදය අල්ප කරගෙන මේ මදේ අත්හැරලා අයින් කරලා එතන තියෙන අප්‍රමාදේ මේ මදේ තමයි මෙතන කියේ. මේ මදේ අල්ප කරගෙන ඉවර වෙලා මදෙන් අයින් වුණාම සංපාදේ තබ්බා. සං කියන්නේ අපි මේ
රැස් කරගන්න
ගතිය අපි මේ එකතු කරගන්න රාගදේශ මොහ පහදා ඉවත් කිරීමට මුල පාද ගන්නවා. සම්පාදේ තබ්බක්. එතකොට සම්පහදලා ඉවත් කිරීමයි පැත්තකට කිරීමයි සම්පාදේ තබ්බක්. එතකොට මේ ෂණ සම්පත්‍ය කියන්නේ මේකම තමයි සම්පත්‍ය. එතකොට සම්පහදලා ඉවත් කරගන්න මාර්ගයටපත් වීමයි ෂණයකින් ලැබෙන එක ෂණයකින් තමයි මේ ෂණ සම්පත්‍ය ලැබිලා ගෝවන් ඵලයට සතුටදායි ඵලයට අනාගාමී ඵලයට අරියක් ඵලයට පත් වෙන්නේ. ඒකයි ෂණ සම්පත්‍ය. ඒක එක ෂණයකදී සිදු වෙන දෙයක්. මේ සම් පහදා ඉවත් කිරීමට පත් වීම. දැන් අන්න ඒක දැන් සම් පහදා ඉවත් කළ යුතුය කියන එක තේරුම් ගත්තා නම් අන්න සෝවාන් ඵලය. දස්සනේන සම්පන්නෝ. එතකොට දස්සනේන සම්පන්නෝ තමයි එතන ෂණ සම්පත්‍ය. දැන් මේ සම් කියන වචනේ තේරුම හරියට තේරුම් නොගැනීම තමයි ෂණ සම්පත්‍ය තේරුම් ගන්නත් බෑ. සම්පත්‍ය තේරුම් ගන්නත් බෑ. උපසම්පදා තේරුම් ගන්නත් බෑ. අප්පමාදේන සම්පාදේන තේරුම් ගන්නත් බෑ. සන්තුට්ටි තේරුම් ගන්නත් බෑ. සන්තුට්ටි කියන එක අද සන්තෝෂ කියන එක සන්තුට්ටි කියන්නේ තව එකක්. දැන් සන්තුට්ටි පරමන් ධන. ඔය ආන්නකෝ ඔය උදේට හවසට මන කියනවා. සන්තුට්ටි පරමණ්ඩයන ගැන හැමදාම කියනවා. මොකද සතුටටපත් කියනවා. සන්තුට්ටි කියන්නේ තුට්ටි කියන්නේ තුනී කරන. අපි එකතු කරගත්ත රාජදේශම ප්‍රමාණිකුල ඉවත් කළා ඉවත් කළා තුනී කරනින්ම ඒකයි පරම ධනිය. නැතුව සන්තෝෂ වීම පරම ධනියක් මගුල් දෙයක වගේ නම් කාල පීඩයි මේක හොඳ පරම ධනියක්. නමුත් මේක තේරුම් ගන්න නැති අය දැන් ඕනතරම් මේ ධර්ම දේශනා කරනකොට කියන සතුටින් පරමදායි සතුට වීම මොනතරම් ධනයක්ද කියලා. බුදුහාමුදුරුවෝ එහෙම වචනයක් කියයි. දැන් බුදුහාමුදුරුවෝ කියේ මේ රාගදේශ මොහ කියන සං මේ එක්කව් කරලා රැස් කරලා ගබඩා කරලා උපාදානය කරගන්නලා අපි බිමට බර වෙලා ඉන්න මේ සං ඔක්කොම ඉවත් කරලා ඉවත් කරලා තුනී කරලා තුනී කරලා අයින් කරගන්න එක තමයි සතුටින් පරමදායි.
ඒකම එතකොට අනිත් පැත්තම තමයි දැන් කියන්නේ.
ඔය දැන් කියන්නේ ඒකම අනිත් පැත්තේ. ඒකට අපි කරන්නේ දෙයක් නෑ. ඒක තමයි පදපරම කියන්නේ. ඉතින් පදපරම වුණාට පස්සේ නිවන් දකින්න බෑ කියන්නේ ඕකනේ. පදපරම යන කීයටවත් නිවන් දකින්න බෑ. නිවන වහන්නේ ඒ පදෙන්නමයි. එක ක්ෂණයකදී නිකන් දැන් අපි වගේ පීනල එක ක්ෂණයකදී එක පාට අල්ල ගන්න ඇර ඒක තමයි ක්ෂණ සම්පත්. අවබෝධය කියන්නේ තමන්ගේ පිටට නැතුව වෙන බාහිර දෙයක් නෙමෙයි. නෑ තමන්ගේ දර්ශනය පිළිසිදු වෙන්නේ. අර දර්ශනේන සම්පන්නු. මේ සම්තේරු ගන්නකම් මේක හිතාගන්න බෑ. දැන් ජන සම්පත්තියේ දර්ශනයේ සම්පන්නෝ මේ ඔක්කොම සංකේත.
එතන ස්වාමිනාගේ දර්ශනය කියලා ගන්නවා දර්ශනය කියන එක.
දර්ශනය කියන්නේ මේ අපේ තියෙන සංකාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත බලනාන්ත කියන සංසාර දිට්ඨිය. එතකොට සංසාර දිට්ඨිය මිදලා මේ සම්මාදිට්ඨියටපත් වෙනවා කියන එකයි ජන සම්පත්. ඔය කියන්නේ මේ කියන්නේ හැම දෙයක්ම ඡන. දැන් ඡන බංගුරත්තේ ඡන සම්පත්තිය. දැන් අපිට ඡන බංගුරත්තයක් හෝ ඡන සම්පත්තියක් පේන්න හිතාගන්න බෑ. අපිට නමුත් සම්මත බංගුරත්තයක් පේන. දැන් අපිට පේනවා දැන් අපි අවුරුද්දකින් පස්සේ ළමයාව බලන් ගියාම ළමයා ලොකු වෙනවා. නමුත් හැම ඡනයකම ළමයා යම් කිසි දෙයක් එක ගත්ත දෙයක් තියෙනවා. ගත කියන්නේ ඒකයි. එකතු කරගත්තේ නැහැනේ. එකතු කරගත්තේ නැන්න ළමයා ওই தත්ත්වයේ තියෙන්න බෑ. ළමයා නොයෙකුත් ආහාර එකතු කරගත්තා. ඉන්දියා හැම ආහාර එකතු කරනවා. එකකින්නේ.
ඒකම එකතු කිරීමත් එක්කම ඊළඟට දිරීමක් වෙනවා.
ඔව්. එකතු කරගන්න දේ අපි දැන් වැය කළා වැය කරනවානේ. පවතින නම් වැය කරන්න ඕනේ මම. දැන් එකතු කරගන්නවා ඊට පස්සේ එකතු කරගත්ත දේ වැය කරගන්නවා. හැබැයි ඔක්කොම නෙමෙයි කොටසක් දතියක්ියද දැන්පත් කරගන්නවා. ඒ කොටද
මතු ආයි
මහා කල්ප 91කට අතීත ගත් කරගන්න මේ ජීවත් වෙන හැම ආත්මිකව තව මහා කල්ප ගණනකට අවශ්‍ය වෙන කර්ම බීජ
එකතු
කරගන්න උපාදානය වෙනවා.
අපේ අම්මුණියරේ
ධම්මපදයේ තියෙන පතරුයායේ රජයේ සද්දත්ත ගමනේනවා සබ්බලෝකාදි පත්තේන සෝතාපට්ටි පළමුවන ඔය හේකම තමයි දැන් ඔය මම කිව්වේ සෝතාපට්ටි මාර්ග බල හතරට බලවරන් හතරට එන්න කියන එකම තමයි ඔය කියලා තියෙන්නේ. දැන් ධම්මපදයේ තියෙන එක බුදුහාමුදුරන්ගේ පූර්ණ දේශනාවක් නෙමෙයි. ධම්මපදයේ කොටනකෝ පටිච්ච සමුප්පාද ධර්මෙ නැහැ. ඒවා තමයි දැන් ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් විතරයි ධම්මපදයේ තියෙන්නේ. දැන් බුදුහාමුදුරන් දේශනා කරපු කොටස ඒ කොටස මේ වෙන් කළා. ඒකනේ පද කිව්වේ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පද නෙමෙයි. මේ පද කියන්නේ ඒකෙන් කොටස. ඒකේ දැන් ඇත්ත වශයෙන්ම උනේ මෙහෙමයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නම් පටිච්ච සමුප්පාද ධර්මයේ මුල් කරගෙන තියෙන එකක් නෑ. පටිච්ච සමුප්පාද ධර්මයේ විග්‍රහ කරලා තියෙන එකම. මේ පටිච්ච සමුප්පාදයේ විග්‍රහ කරද්දී බුදුහාමුදුරුවෝ යම් යම් අයට ලෞකික වශයෙන් උත් අවශ්‍ය උපමා උදාහරණ වගේ පද සම්මුතියෙන් කියනවා විග්‍රහ කළා. මේවා වෙන් කළා ගත්ත ධම්මපදයේ කියලා පහුගාලිනේ. බුදුහාමුදුරන්ගේ කාලේ මෙහෙම එකක් කරේ නෑ. අනුරාධපුරයේ මේ ලංකාවේ ධම්මපදෙලිය නැතු වෙන ලෝකේ කොහෙවත් ධම්මපදයක් නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් අපවත් වීමෙන් අවුරුදු 400කට විතර පස්සේ ධම්මපදයේ කියන එකක් අනුරාධපුරයේ මහාවිහාරයේ හිටිය ආමුදුරුව මේ රජවරුන්ට සිටුවරුන්ට ටිකක් උගත් මිනිසුන්ට ධර්මය කියන්නේ එහෙනම් බණ කියන්නේ කොටසක් වෙන් කරගත්තා. බොහෝ දුරටම සතරපද ධම්මපද තමයි තියෙන්නේ. ඒ පද අරගෙන වෙන් කරගත්තාන් පස්සේ ඒවා ධම්මපද ඇතුළට උන ඒවත් පටිච්ච සමුප්පාද ධර්මෙ ඉන්නේ. නමුත් පටිච්ච සමුප්පාද ධර්මයේ සම්මත දේවල් එක තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේම කොටසක් වෙන් කරගත්ත ඒක නිවන් අවබෝධ වෙන්න නිවන් මාර්ගට උපකාර වෙන දේ නෙමෙයි. ඒක ලෞකිකත්වයේ සම්මතේ පවත්වා ගන්න ආපස්සේ උපකාර වෙන දේ. ඉතින් ඒක නිසා ඒවා බොහොම ප්‍රසිද්ධ වුණා. ඒව බණ කියන ධර්ම දේශකයන්න් වහන්සේලාට ඒව බොහොම ගැළපෙන දේවල්. මොකද ඒවෙන් හොඳට කතා කරන්න පුළුවන්. නමුත් නිවන ඒවෙන් අභිධර්මයේ කියන්නේ ඒක ඉතින් ඊට වඩා හුඟක් වෙන දෙයක්. අභිධර්මයේ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයමයි. වෙන කිසිම දෙයක් දෙක නෑ. පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන ඔය පරිවර්තයක් තියෙනවනේ. ඒක කියන හැම කොටසක්ම ආයි නැවත නැවතත් කොටස් වලට බෙද 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 විභංග කරලා හැම දැන් අභිධර්ම විශ්ේ දැන් සිත් විභංගය. චෛතසික විභංගය වොම බෙදලා.
අපේ
ඔව් දැන් මේමයි. ඒක දැන් ඇත්ත වශයෙන්ම දැන් අනිත්‍ය බව අපිට මෙනෙහි කරගන්න හොඳම
අවස්ථාව.
දැන් මෙතෙක් කල ලස්න රූපේ කියලා අපි මේ පවත්වා ගත්ත දේ දැන් අපිට මේකේ අනිත්‍ය බව අර අනත්ත බව මේ අනාත බව ඔව් දැන් තේරුම මේකයි. දැන් මේ අනිත්‍ය මිසක් අනිත්‍ය බව තේරුම් ගන්න මේකේ බෑ. මට කැමති දේ පවත්වන්න පුළුවන් රූපයක් නෙමෙයි. ඒ දැන් ඔච්චර ලස්සන එකෙනෙත් මේ හිටිය. දැන් අර බුදුහාමුදුර අර පෙන්ව මොන තරම් ලස්සන එකෙනෙක රූපයක් තියෙනවා. නමුත් දවසෙන් දවස විනාඩියෙන් විනාඩිය මේක
විනාශ වෙනවා.
නායකයෝ ඒවා ආපහු ගෙවන්නේ නැහැ. අනාත වෙනවා මේ. ඒක බල තේරුම් ගන්න. ඒක තමයි දුක කියන්නේ. ඒ කියන්නේ ඉතින් නිවන් දකින්න බැරි අය නිවන් අවබෝධයට මඟක් නැති කාලේ වෙන මොකක්වත් කළා හරියන්නේ නැහැ. තව දෙවුම් මිස් අපෝ කියන්නේ ඉතින් ඒක මෙහෙමනේ වැඩි. දැන් මේ මම එකනේ කිව්වේ දැන් බුද්ධඝෝෂාමිතුන්ගේ ධර්මයේ නිවන් මාර්ගයේ වැහුවා. ආත්මවාදී මතු කළා. එතකොට තියෙන්නේ මොකද්ද? දැන් පතංජලි ආගමේ ඒක ඒකායන පරමාර්ථය දෙවුම් මිස් අප
කියලා.
ඉතින් ඒකම තමයි මේ තෝය කියන්නේ. නිවනක් නැහැ මේ මාර්ගය. නිවන ලැබුවා. ඊට පස්සේ කරන්න වෙන්නේ දෙව මිනිත් සැප කෙලවර. කෙලවර කියන එක
කෙලවර හිතා ගන්න.
කෙලවරක් නෑ. ඔයවත් කෙලවර නෑ. දැන් මේක දැන් පැවැත්මක් කියන හින්දානේ මේ අපි නිවන බලාපොරොත්තු
වෙන්නේ.
මේ පැවැත්ම කියන්නේ මොකද්ද කියලා හත් ඇටිය කීට දැනගත්තාම
නැවැත්ම.
අපිට මේව නැවැත්මක් කරගන්න පුළුවන්.
අර පේතානම් පුතා
නිවන කියන්නේ මේ අපි දැන් මම මේ කියවනේ ගත කියලා ගත්ත දේ තමයි අත්හරින්න ඕනේ. නොගත්ත දේක් අත්හරින්න කියනවා. නොගත්ත දේක් අත්හරින්නත් බෑ අත්හරින්න නෑ. අපි මේවා කවදා හරි කොහේදී හරි
ගැටලු
කරගන්නදී දැන් අපි මරණයේදී ගැන අත්තරින්න පුළුවන් වෙන එක කොටස විතරයි. අර චිත්තසංතානයේ දැන්පත් කරගත්ත ඒවා අත්තරින්න මරණේ
බෑ.
නමුත් ජීවත් වෙලා ඉන්න කාලේ භාවනා කරලා මේක ධම්මානුධම්ම ප්‍රතිපදාවටපත් වෙලා මේ සියලුම දේ අත්තරින්න පුළුවන්. ඒකින් තමයි කිව්වේ අත්තරීමේ ක්‍රම තුනක් තියෙනවා. විපරිවට්ටයක් තියෙනවා. ඒ අත්තරින්න ඕනේ එකක් නරක ගති අත්තරින්න. ඊට පස්සේ මේ එකතු කරගත්ත නරක හොඳ දෙකම
අත්තරින්න.
ඊට පස්සේ අර ණය දෙන්න තියෙන ඔක්කොම
අත්හැරලා ඉවර කරන්න.
ඒ මොහොතේ විතරක් නෙමෙයි. ඒ අය ඒ දැන් ඒ දේ ඒ අවස්ථා ඒ ධර්මතා. මේක උඟක් තියෙනවා. අය දැන් දේ ධර්මතා අවස්ථා කියලා පහක්ම තියෙනවා. අත්හැරලා. දැන් අපි බැනිලා කියන්නේ ඒ අයට ඒ දැන් වලට ඒ දේට ඒ ධර්මතාවයට ඒ අවස්ථාවට. දැන් ආගමට බැඳිලා තියෙනවා. දේශපාලනයට බැඳිලා තියෙනවා. සිංහල ජාතිය කියලා බැඳිලා තියෙනවා. අපේ රට කියලා බැඳිලා තියෙනවා. මේවත්
බැඳි
අපිට දැන් අල්ල ගන්න පුළුවන් එකක්ද ඈ ඔය දැන් අපේ හිතින්නේ මේ ඔක්කොම ගත කියන්නේ එකයි ඒක නේද චිත්තයන් තන්නේ ගතිය කියන්නේ ඒ ගතිය මං කියන්නේ ඒක නේ මේ ගත කියන වචනේ ගතිය කියන වචනේ මේ ගන්නවා කියන වචනේ උගම්ම
ගැඹුරු
අන්තිම ගැඹුරු අන්තිම බලවත් හිතා ගන්න බැරි තරම් සීමාව නැති නෑ ආන්නේක සෝදාපන්නුනේ නැන්නම් සෝවණේ කරේ නැන්නම් මේක අත්තරින්ද භාවනා කරලා අත්තරින්ද
බෑ සංඥාවක් කියලා අත්තරින්ද
බෑ බෑ දැන් අපිටම තේරුම් ගන්න ඕනේ අපි මේක ගත්ත දෙයක් එහෙම නැත්නම් ගන්න දෙයක් දැනටත් ගන්නව ඉදිරියටත් ගන්න දෙයක් කියලා දැනගත්තොත් අන්න අත්තරින්ද පුළුවා එහෙම නැත්නම් අත්තරින්ද බෑ
අත්තරියත් ඒ මොහොතේ විතරයි
නැවතත් ගන්න ඕ දැන් මේක කිව්වේ ජාගෝ පටිනිච්ඡග්ගෝ මුත්‍ති අනාවේ මේ අත්තරීම හතර කියවලා ජාගෝ කියන්නේ අත්තරීම පටිනිච්ඡග්ගෝ කියන්නේ දැන් අත්තරිය දේ අපි අර පටියකින් තාම දැන් අපි හිටමුකෝ අපි ඔන්න ඉඩමක් තියෙනවා අපි ඉඩම පුතාට හරි දුවට හරි දීලා දෙනවා අපි යන්න ජාගෝ නමුත් දැන් පුතාට දුවට දීලා දුන්නට Taman තමයි බලාගන්නේ දැන් හරක කැවිලා කෑවොත් කවුරු හරි හොරෙක් කෑවොත් අන්න පටිනිච්ඡග්ග වෙලා
නෑ
මුක්ති වෙලා නෑ අනාලය වෙලා නෑ ඉතින් මේ හතරම කරගත්තොත් අර කියලා දුන්නාට පස්සේ අර අත්තරියට පස්සේ ආයේ ඒක ඇහැ අරලා බලන්නේ
නෑ
මුක්ති කියන්නේ අපි ඈ මුක්ති කියන්නේ විමුක්තිය
අත්තරිනා
මුක්ති ඊට පස්සේ අදිමුක්ක අදිමුක්ක බෝ උදත්ියට අත්තරිය මත තමයි ඊට පස්සේ විස්සාන උපසනානේ ඉන්නේ ඉතිනුත් අත්තරිය අකින් අත්තරියට මදි හිතෙනුත් අත්තරිය කයි කියන්නේ අතිනේ අපිනේ අල්ලගන්න පුළුවන් නමුත් ඊට පස්සේ ඉන්නේ අල්ලගත්තා
ඒ අත්තරින්නෝ ඒ කැමැත්ත අත්තරින්නෝ
දැන් පටිච්චවීම අත්තරින්නෝ මේක එක පාට අත්තරින් බැරිින්ද තමයි දැන් පටිච්ච අප්පච්ච කරගන්නවා අල්පේච්ච කියන්නේ එතකොට ක්‍රමානුකූලව ටික ටික අත්තරිනවා ඊට පස්සේ අනිච්ච හොඳයි එන හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ අපි දැන් මේ මෙච්චර වෙලාවක් මේ ධර්මයේ අහලා ශ්‍රවණය කළා සීල සමාධි ප්‍රඥා කියන තුනම වඩා ගත්තා ඒක නිසා තමන්ගේ හිත බොහොම චිත්ත ප්‍රසාදයටපත් වෙලා ඉතේ පිවිසි චිත්ත කිරණ පතුරවන්න පුළුවන් ඒක නිසා අපි පින් අනුමෝදන් කරලා පින් දීලා පින් පවරලා පින් පතුරවන්න ඕනේ හැම කෙනෙකුටම පළමු කොටම ධර්මයේ දේශනා කිරීමේදී මේ දවල් ආහාරය දීලා ආයි සබ්බ බලවත් ප්‍රඥා කියන සම්පත්තිය ලබාගත්ත ඒ හැම කෙනෙකුටමත් මේ පුණ්‍ය ශක්තියෙන් ධර්ම අවබෝධය ලැබී නිර්වාණ අවබෝධය ලැබීමටම මේ ආත්මයේම නිවන් දැකීමට මේ පින හේතු වේවා උපකාර වේවා
සාදුකාර
ඒ වගේම කල්පනා කරගන්න ඕන හැම කෙනෙකුටම තම තමන්ගේ ගෙවල් වලින් මෙතෙන්ට එන්න අවසර දුන්නා වූ මඟ පෙන්වා වූ පාර පෙන්වා වූ සියලුම දායක ඒ ගෙවල් වල ඉන්න තම තමන්ගේ ඥාතීන් මිත්‍රයන් පිටවෙතුන්ට තමන් මේ ධර්ම ලබාගත් ආත්ම අවබෝධයෙන් එදා ඒ ආයත ධර්ම ඥානෙ පහළ වේවා ඒ ආයත නිවන් දකින්නට උපකාර වන ධර්ම අවබෝධය ලැබේවා කියලා ඒ ආයත
සාදුකාරය.
ඒ වගේම තම තමන්ගේ නමින් මිය පරිලෝකීය සියලුම ඥාතීන්ගේ විද්‍යාන්ත හිතවතුන්ට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ හැම කෙනෙකුටම නිර්මාණ අවබෝධය ලැබේවා සංසාරික නිදී විදාස් වේවා කියන සාදුකාරයක් දීලා නිවන්
සාදුකාරය.
ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අපි මේ පින් අනුමෝදන් කළ පින් පවරලා පින් පතුරවලා ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට නිර්වාණ අවබෝධය සඳහා මේ පින් හේතු වේවා උපකාර වේවා කියලා
සාදුකාරය.
ඒ වගේම සියලුම තිරිසන් අපාගත සතුනුත් අමනුෂ්‍ය භූත පෙරේත ආදී සත්තු කොටසත් අසංඛිතල ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්තු කොටසකට අපි පින් දීලා පින් අනුමෝදන් කළ පින් පවරලා පින් පතුරවලා ඒ හැම කෙනෙකුටමත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සංඝාර්ධකින් විදී නිර්වාණ අවබෝධය සඳහා මේ පින් හේතු වේවා වාසනාව වේවා මේ ගාථාවන් කියලා පින් දෙන්න සාධාරණ විදිහට
ඉදම් මේ නාකි නමෝතු සිතා මුතුනාතියෝ ඉදම් මේ නාකි නමෝතු සිතා Thank you.